ඒ තෙරුවන් සරණයි හැම දිනටම සීලම දෙනා ඉතාමත්ම ගෞරවයෙන් අද දවසේදීත් අපි පිළිගන්නවා ශ්‍රවණට සිසිලස ජාත්‍යන්තර දහම් ප්‍රචාරක සේවාව ඔස්සේ පවත්වන සජීවී ධර්ම සාකච්ඡාවට සතියේ සෑම දිනකදීම ශ්‍රී ලංකා වේලාවෙන් හවස 3:00 මාට ආරම්භ වෙන ධර්ම සාකච්ඡාවන් පැවැත්වෙනවා විවිධ දිනයන් මේ විවිධ ස්වයං වංශලා සම්බන්ධ වෙනවා ඉතින් අපි සතියේ අඟහරුවාදා දිනය මේ අවස්ථාවේ මොකට වෙන් කරගන්න කල්පනා කරගෙන ඉන්නවා ඒ වගේම පසුගිය සතිවල උන්වහන්සේ අපි සම්බන්ධ වුණා පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ගෞරවනීය ස්වයං වංශය සමඟ පවත්වන ගුණා ධර්ම සාකච්ඡා වෙනුවෙන් ඉතින් උන්වහන්සේ අද දවසේදීත් අපේ මහත් වූ අනුකම්පාවෙන් මේ ධර්ම සාකච්ඡා මණ්ඩපයට වැඩම කර සිටිනවා ඉතින් ගෞරවනීය ස්වයං වංශයව අපි නමස්කාර පූරකව මේ සම්බන්ධව සිටිනා ලෝකේ විවිධ රටවල සිට සම්බන්ධව සිටිනා සියලුම කල්යාණ මිත්‍ර මිත්‍රයන් වෙනුවෙන් පිළිඅරගෙන සිටිනවා. ඉතින් ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා පූජ්‍යපාද අනුවේ අනුමදසි ගෞරවනීය ස්වාමීන් වහන්සේට අද දවසට අපි යෝජනා කර ඇති ඒ කප්පින සූත්‍රය සම්බන්ධ කරගෙන අපි පසුගිය සතියේදී අපි සාකච්ඡාවට ගත්තා ඒ තමයි වැදගත් වූ කාරණාවන් ගොඩක් ඉස්මතු කරගත් ආනාපාන සතිය පිළිබඳව. ඉතින් ඒ කාරණාවන් තවදුරටත් ඉගෙන ගන්න පුළුවන් සූත්‍රයක් නිසාවෙන් අපිට ඒ කදාජ ධර්මයේ පැහැදිලි කර දෙන්නා ලෙස ඔබ වහන්සේට නමස්කාර ගෝලක ඉල්ලා සිටිනවා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
නමෝ තස්සේ භගවතු රහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු රහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු රහතෝ සම්මා සම්බුද්දස්සේ. සවන්දිතිලත් ඒ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වී සිටින ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ වෙනතුන් මේ වෙනකොට බොහෝ ධර්මය ඉගෙනගෙන ධර්මයේ තේරුම් ගන්න උත්සාහ කරන පිරිසක් මම ගියතරේ මහා ආනාපාන සති සූත්‍රයක් මුල් කරගෙන හරිත් සූත්‍රයේ කරුණු කීපයක් සාකච්ඡා කරන්න යෙදුණා. අද මහා කප්පින සූත්‍රය මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේකෙත් ඇත්තටම ආනාපාන සති ගැනම තමයි ඉතරක් තියෙන්නේ. ඒක දේශනාව ශ්‍රවණය කරන්න බැරි ඉච්ඡායට නැත්නම් තවත් එක වඩාත් පැහැදිලි කරගන්න මේක ගොඩක් උපකාරයක් වේවි. බුදුරජාණන් වහන්සේ දුරදීම දකිනවා මහා කප්පින ස්වාමීන් වහන්සේ අයිරිදු කරගෙන නොසෙලොල කයෙහිව වැඩ සිටිනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වාග්යතුන් වහන්සේ මහා කප්පින ස්වාමීන් වහන්සේ දැකලා වික්ෂුන්ට අනුමතලා කියනවා පස්සතනෝ තුන්නේ වික්කවේ ඇත්ත දික්කුණෝ කායස්සේ ඉතස්සවා ඉනිතංවා පඳිතංවාදී. පහණෙනි නුඹලා මේ විශ්වයේ කයෙහි කෙලවීමක් දකින්නවද? මේ දකින්නේ නැහැ කියලා කියනවා. ඒ සංග්‍රහය මැද මේ විදිහට නොතෙලි සිටින මේ කප්පින ස්වාමීන් වහන්සේගේ කය නොතෙලි සිටින මේ ඉරියව්වේ ඒ ස්වභාවය ගැන බුදුරණන් වහන්සේ වික්ෂුන්ගෙන් අහනවා. ඊට පස්සේ බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා යස වික්‍රේ සමාවිත භාවිතා බහුලී කටත්තා නේව කායස්සෙන් ඉතංවා හෝති පඹිතංවා නිත්තස්සෙන් ඉතංවා හෝති පඹිතංවා සත්‍යත්ව වික්‍රේ වික්කු සමාධිත්ත නිකමලාභී අකිච්චලාභී අකතරලාභී පතමත් වික්‍රේ සමාධිත්ත භාවිතා බහුලිකට නේව කායස්ස ඉතංවා හෝති පඹිතංවා හෝති නිත්තස්සෙන් ඉතං ඉංගිතංවා හෝති පඹිතංවා. එතකොට මෙතන පැහැදිලි කරනවා මොකද්ද? මහණෙනි කුමන සමාධියක් භාවිතා කරනකොටද කුමන සමාධියක් බහුල වශයෙන් පුරුදු කරනකොටද මේ කයෙහි කෙලවීමක් හෝ සිතේ කෙලවීමක් සිදු නොවන්නේ? හොඳට පහසෙන් මේ සමාධිය ලබන්න පුළුවන් වෙන්නේ කුමන සමාධියක් භාවිතා කරනකොටද බහුලීකృత කරනකොටද කියලා බුදුරජාණන් වහන්සේ වික්ෂුන්ගෙන් ඉස්සල්ලාම අහලා ඊළඟ බුදුරජාණන් වහන්සේකට උත්තරේ දෙනවා. ඉතින් මේකේදී ඇත්තටම බුදුරන් වහන්සේ මෙතන මේ විස්තර කරන්න යන්නේ ආනාපාන සතිය සම්බන්ධයෙන්. දැන් මෙතන සම්පූර්ණයෙන් ඊළඟට බුදුරන් වහන්සේ විස්තර කරනවා මේ මූලික මේ කාරණාව කියලා. මහණෙනි ආනාපාන සති සමාධිස්ස භික්ඛවේ භාවිතත්තා බහුලීකතත්තා නේව මායසෙන් විතත්තංවා හෝති පඬිතත්තංවා. මහණෙනි මේ ආනාපාන සතිය ආනාපාන සමාධිය බහුල වශයෙන් පුරුදු කරනකොට භාවිතා කරනකොට මේ කයේ සැලවීමක් හෝ සිතේ සැලවීමක් සිදුවන්නේ නැහැ කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරලා ආනාපාන සතිය වඩන ආකාරය දැක්ක පැහැදිලි කරනවා. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඉත දෙක්කේරික්ක අරණ්‍යගතව රුක්මුලගතව සංඥාගරගතව ඉස්තිති පල්ලංකම් ආපදිස්සා උද්‍යෝපය පණි 10 පරිපස්සෙන් උපට්ඨ පෙත්වා සතෝව පස්ස සතිය සතෝව පස්ස සති කියලා මේක විස්තර වශයෙන් ආනාපාන සතිය ඉතින් පටන් අරගෙන පටිනිස්සක් ගන්න පස්සේ අස සිස්ඨාමේති පටිනිස්සක් ගන්න පස්සේ පස දිසාම්ති දක්වා බුදුරණවහන්සේ මේ ප්‍රවෘත්තිය තුළ පැහැදිලි කරනවා. එතකොට ආනාපාන සතිය සම්බන්ධයෙන් එදා මම විස්තර කරපු විදිහටම මෙතනත් ආනාපාන සතිය වඩන ආකාරය විස්තර කරනකොට කායනුපස්සනා කොටස, වේදනානුපස්සනා කොටස, චිත්තානුපස්සනා කොටස, ධම්මානුපස්සනා කොටස. එතකොට මේ ටිකව මෙතන තියෙනවා පෙය්‍යාල දාලා විස්තර කරලා තියෙන්නේ. සතෝ වස සති වලින් පටන් අරගෙන දීගං වස සන්තෝ, දීගං අපස්ස සන්තෝ, රත්සං වස සන්තෝ, රත්සං අපස්ස සන්තෝ. එලන් පීතිපටි සංවේදී ඊළඟට සුඛපටි සංවේදී, චිත්ත සංකාරපටි සංවේදී, ඊළඟට පස්සම්බදිත සංකාර, ඊට පස්සේ චිත්තපටි සංවේදී, අභිප්‍රෝධයන් චිත්ත, සමාධහන් චිත්ත, විමෝචයන් චිත්ත, අනිච්ඡානුපස්සී, විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පට්ඨිනිස්සද්ධානුපස්සී කියලා මෙන්න මේ විදිහට සම්පූර්ණයෙන්ම සතිපට්ඨානයේ හතරම වැඩෙන විදිහට ආනාපාන සතිය වැඩෙන ආකාරය මෙතන පැහැදිලි කරනවා. හැබැයි මේ පැහැදිලි කරන කාරණාව තුළදී දැන් එදා හදිපට්ඨාන අරිට සූත්‍රය පැහැදිලි කරනකොට ඒක මුල් කරගෙන ආනාපාන සූත්‍රයේ විස්තරයේදී එතන පැහැදිලි කරපු මේ බොජ්ජංග වඩන එක පැහැදිලි කර බොජ්ජංග වඩන කාරණාව ඒ බොජ්ජංග වැඩෙන්නේ ඒකේ න්‍යාය තුළ. ඒ කියන්නේ බොජ්ජංග වැඩෙනවා කායනුපස්සනාව කොටස තුළත්, වේදනානුපස්සනාව කොටස තුළත්, චිත්තානුපස්සනා කොටස තුළත්, ධම්මානුපස්සනා කොටස තුළත් මේ හැම එකම බොජ්ජංග හතම වැඩෙනවා. හැබැයි මේ බොජ්ජංග හත වැඩෙන ආකාරය එකින් එකට සති ධම්ම විචේ විරිය පීති පස්සදි සමාධි උපේක්ඛා කියන මේ බොජ්ජංග ටික පිළිවෙලට බුදුරජාණන් වහන්සේ එතන පැහැදිලි කරනවා කායනුපස්සනාව තුළ ඒ ආනාපාන සතියේ පස්සම්බය කාය සංකාරං ඊළඟට දීගං වාසසන්තෝ දීගං අපස්සසන්තෝ රත්සං වාසසන්තෝ සබ්බකාය පටිසංයෝති මෙන්න මේ කියන කාරණා තුළදී පැහැදිලි කරනවා එතන තියෙන සිහිය ඒක තමයි සමාධි සම්මේ ප්‍රති සම්බුද්ධිය. ඊළඟට එතන ධර්ම ප්‍රඥාවේ ධර්මයන් සංඥායේ පවචිත පවචිනදී පවචියදී පරිමස්සන ආපද්‍යති ඒ අවස්ථාවේදී ධර්මයන් නෝණින් ඉමසීමත් එක්ක එතන තියෙන සම්මවිචේ සම්පෝඥංගය ඊළඟට වීර්ය ප්‍රීති එතන තියෙන හට ගන්න වීර්ය විදිය සම්පෝඥංගය ඊළඟට ප්‍රීති සම්පෝඥංගය පස්සතිය පස්ස සම්පෝඥංගය සමාධි සමාධි සම්පෝඥංගය උපේක්ඛා උපේක්ඛා සම්පෝඥංගය කියලා බුද්ධයන්ව හතමේ කායන පස්ස තමයි කොටස වල පැහැදිලි කරා. ඊළඟට සතරවන පස්සනා කරන තුරා ඒ ටික පැහැදිලි කරා. චිත්තන පස්සනා කරන තුරා ධම්මන පස්සනා කරන තුරා පැහැදිලි කරා. කුචංග ටික වැඩි ආකාරයේ ප්‍රමාණ පොළොම ආනාපානසතිය මුල් කරගෙන. එතකොට මෙතන මේ කප්පින සූත්‍රයේ තුලදී බුදුරජාණන් වහන්සේ දකිනවා කප්පින කාමින වහන්සේ කය විචතරගෙන නොකරම කයගෙන ඉස්සව එතන සංගයමයට වැඩ වාසය කරනවා. එතකොට මේ විදිහ නොකරම කයකින් සහ නොකරම සිතකින් එතන ඉංගිතං සංගිතං කියලා වචන දෙකක්ම විස්තර කරනවා නොකැලේන. එතකොට නොකැලේන කයකින් සහ සිතකින් යුක්තව වාසය කරන්න මහත්වල මහාසාරය වෙන්නේ මොන සමාධියද? ආනාපාන සමාධිය කියනවා. එතකොට ආනාපාන සමාධිය මේ විස්තර කරන දේ තුළ අරහත්ත්වයට දක්වා විස්තරය තියෙනවා. ආනාපාන සමාධිය තුළ මේ විස්තර කරන දේ තුළ තියෙන අරහත්ත්වයට දක්වාම. දැන් මොන සමාධියද ආනාපාන සමාධිය? කොහොමද ඒක වඩන්නේ කියලා විස්තර කරනවා. මේ දීර්ඝ ආස්වාද කරනවා, ප්‍රස්වාස කරනවා, ප්‍රස්වාසය කාය සංකාර මේ ඔක්කොමත් එක්ක තේරම ටික විස්තර කරනවා. එතකොට මේ විස්තරේ තියෙන සම්පූර්ණයෙන්ම අරහත්ත්වයේ අවසානයේ කෙළවර. හැබැයි ආනාපාන සතිය මුල් කරගෙන තමයි මේ කාරණාව කියන්නේ. ආනාපාන සතිය වඩනකොට ඉංජිතයක්, සංජිතයක්, කය හෝ හිතේ කිසි විදිහක සිදුවන්නේ නැහැ කියලා. දැන් කොහොමද අපි දන්නවා රහතන් වහන්සේගේ ස්වභාවය කතා කරාම රහතන් වහන්සේ කොහොමද කය අදාළ නැහැ. නමුත් හිතේ සැලවීමක්, ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ලෝකයේ එක එකතුනාට පස්සේනේ සෙලවීමක් කතා කරන්න තියෙන්නේ. දැන් ඕක තියෙනවා දේශනා කීපයකම තියෙනවා ඡන්නෝවා සූත්‍රයයි දේශනා කීපයකම තියෙනවා එකතුනාට පස්සේ නිශ්චිතස්ස චරිතං අනිශ්චිතං චරිතං නැති. හරිත යසති පස්සක්ති. පස්සක්තිය සති නතින හෝත නතිය ආසති ආගති ගතින හෝති ආගති ගතිය ආසති සිතූපාතන හෝති සිතූපාත වාසති නීවිද නහුරන් මේ ඔබේ මන්තර ඒසවන්ත දුක්ඛතාදී කියලා මේ ගොඩක් දේශනා වල ඔය ඡන්නවත් සූත්‍ර ඊළඟට තව දේශනා කීපයක් පැහැදිලි කරනවා මේ එකතු වුණාම සැලීමක් තියෙනවා. එතකොට එකතු නොවෙන්නේ අරහත්ය. එතකොට එහෙනම් සාමාන්‍යයෙන් සිතේම සැලීම සදා ගන්න පුළුවන් අරහත්යත් එක්කත් එකතු නොවීම සම්බන්ධයි. කයෙහි නොසලීමකුත් සිතේ නොසලීමකුත් මේ හැම එකක්ම දැන් කයෙහි නොසලීම බාහිරට පේන එකක් සිතේ නොසලීම කියන කාරණාව ආධ්‍යාත්මික එකක් ඒතර ඒ කරහත්යත් එක්ක ඒතර මේ ඔක්කොමත් එක්ක මේ පැතිවිලා කයෙහි නොසලීමත් සිතේ නොසලීමත් මේ ඔක්කොමත් එක්ක පැතිවිලා ආනාපාන සතිය මෙන්න මේ විදිහට පුරුදු කරාට පස්සේ මෙන්න මේ විදිහට කය සහ සිත නොසලින විදිහට බාහිරට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට මම ගදා විස්තර වශයෙන් ගොඩාක් පැහැදිලි කරා නම් ඒ තුන ඇත්තටම මේ ආනාපාන සතිය තුළ කායන පස්සනතාව කොටසෙදී කොහොමද බුද්ධංගතික වැඩෙන්නේ කියන එක. දැන් කායන පස්සනා කොටස කියන කොටත් අපිට ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා. අපි කායන පස්සනාව තුළ අපි දැන් කායන පස්සනාව තුළ ආනාපාන සතිය තියෙනවානේ. ඒකෝ කායන පස්සනාව තුළ තියෙන ආනාපාන සතිය කායන පස්සනාවට අදාළ විතරයි. වේදන පස්සනාව, චිත්තාන පස්සනාව, ධම්මාන පස්සනාවට අදාළ ටික එතන නැහැ. එතකොට දැන් කායන පස්සනාව තුල තියෙන ආනාපාන සතියේ අවසානයේ තියෙනවා අර ඉතජ්ජත්ංවා කාය කායන පස්සේ ඉරති බයිද්දාවා කාය කායන පස්සේ ඉරති ආජ්ජත් බයිද්දාවා කාය කායන පස්සේ ඉරති මේ විදිහට සමුදි ධම්මන පස්සේ ඔය ධම්මන පස්සේ සමුදි ඔය ධම්මන පස්සේ වාත්ති කායෝ දිවා කියලා මේ කරුණු ටික ප්‍රතිපත්තානේ සමානුපස්සනාවක් අවසානයේ තියෙනවා ආනාපාන සතියේ තවසාට තියෙනවා. එතකොට එතන මම ඉදත් ඉස්මතු කරා මේ අපි ගොඩක් වෙලාවට දකින්නේ මේ කය يعني කය තමයි බෙදලා බලන්නේ කායන පස්සනාව කියලා. නමුත් බුදුරණන් වහන්සේ කියන්නේ කය බලන්න නෙමෙයි කායේ කායනපස්සේ කායේ කය අනුව දකින්න කියලා. ඒකත් මම විස්තර වශයෙන් කියවදා කායේ කය අනුව දකින්නේ කොහොමද? දැන් අතිපට්ඨානයේදී පැහැදිලි කරනවා මේ අතිකායෝතිවා 57 සච්චිපට්ඨිතං හෝති. යාවදී ඥානමත්සාය. ඒ කියන්නේ කයත් ඇටයි කියලා ගන්නවා. ඇටයි කියලා ගන්න. එතකොට අපි ඇටයි කියලා ගැනීම තමයි අපි නැතයි කියලා ගත්තු දෘෂ්ටියක්. අපි මුලින්ම සංකල්පයක් නැහැ කියලා දාලා හරියන්නේ නැහැ. අපි බෙදලා ඉස්සෙල්ලා කියලා දාලා හරියන්නේ නැහැ. ඇටයි කියලා ගත්ත කය ඇති වෙන්නේ කොහොමද කියලා නෝඩෙන් ඉස්සව හේතුඵල වශයෙන් හොයනවා. එතකොට කය අනුව බලනවා. මේ කය කොහොමද හටගත්තේ? කයත් කියලා ගත්ත හැබැයි පිළිච්ච කයේ ස්වභාවය නෙමෙයි. ඇටයි කියලා ගත්ත කයේ ස්වභාවය. කය ඇති වෙන්නේ මේක කොහොමද? අන්න මේ ඇති වෙන්නේ කොහොමද කියලා බලන න්‍යාය බලනකොට මොකද වෙන්නේ? කය හා එකතු වෙන්නේ නැහැ කියනවා. හැබැයි මේ බලන න්‍යාය කොහොමද? ආනාපාන සතියෝත්තේ අර බුද්ධයන්ව හතම වැඩෙන්නට ඕනේ. ආනාපාන සතියෝත්තේ කයන පස්සනා කොටස තුළ මේ බුද්ධයන්ව හතම වැඩිනකොට තමයි අර කයෙහි කයානුව ඇටයි කියලා ගත්ත කය සත්‍ය දකින්නේ. එතකොට දකින්න තියෙන මොකද? සම්මුති ධම්මවල පස්සීවා කයයෙන් ඉහෙරති. වයදම්මවල පස්සීවා කයයෙන් ඉහෙරති. සම්මුති වයදම්මවල පස්සීවා කයයෙන් ඉහෙරති. අට ගන්න ආකාරය, නැති වෙන ආකාරය මෙන්න මේක දකිනවා. කොහොමද මේ ඇටයි කියලා ගත්ත කය හටගත්තේ කියලා. දැන් අපිට ඉස්සල්ලාම හුවෙන්නේ නැති වෙන එකනේ. නමුත් ප්‍රඥාවෙන් දකින්න නම් ඇති වෙන්නේ ඇති වෙන ආකාරය අපි ඉස්සල්ලාම හේතුඵල වශයෙන් හොයන්නට ඕනේ. හේතුඵලයෙන් හොයනකොට තමයි ඇති වෙන ආකාරය ප්‍රඥාවෙන් දකින්නේ. ඒක රොණ ඇටයි කියලා ගත්ත කයෙහි හට ගැනීම අහු වෙනවා. ඇටයි කියලා ගත්ත කයෙහි හට ගැනීම අහු වෙනවා. ඇටයි කියලා ගත්ත කය හට ගැනීම අහු වෙනකොට අහු වෙන්නේ කොහොමද? මේ අවිද්‍යාව පස්සේ කරගෙන මේ හට ගන්න න්‍යාය. සත්‍ය දෙකකින් පදනමත් එක්ක හටගත්ත දේ. සත්‍ය දෙකකින් පදනමත් එක්ක තමයි මේ කයක් ඇටයි කියලා ගත්තේ. ඉතින් ඒකට එහෙනම් සත්‍ය දෙකකින් පදනමත් එක්ක ඇටයි කියලා මේ ගත්ත කය අන්න අපට තියෙන වාක්‍ය තමයි යන්නේ. අපි තියෙන කය බෙදලා බලන්න උත්සාහ කරනවා. නමුත් සත්‍ය කොහෙනකොට එනනම් අර ඇටයි කියලා ගන්න හේතු වෙන්නේ අවිද්‍යාව නම් සත්‍ය වෙනකොට ඒ කාරණාව අන්න අවිද්‍යාව දුර වෙනකොට අර ඇටයි කියලා ගත්ත කය කතා කරන්න බැරි වෙනවා. අනම් මෙතකින් කිලෝකේ උපාදිස් තියෙනවා. එතකොට ඇත්ත එකතු වෙන්නේ නැහැ. නිශ්චිතස්සන චරිතම්. අන්න එකතු වෙන්න විදියක් නැහැ. ඇයි එකතු වෙන්නේ? ඇටයි කියලා ගත්තොත්නේ. ඇටයි කියලා නොගැනීමත් එකතු වීමක් නැහැ. ඒතර මේ විදියට හතරක් වදිනකොට සම්පූර්ණයෙන් එකතුවීම නැතිනවා එතන ඇත්තම නිකෙච්චීම එතන හදා ගන්න තියෙන සියල්ලම එකතු වෙනකොට දැන් කය හා එකතු වෙන ඕන කියලා ඊළඟට වේදනාව හා ඊළඟට සිතිත හා ඊළඟට ධර්මයන් සමාන කූල මේක එකතු වෙන්නේ අවසානයේ ධර්මයන් නික්මවටවත් තමයි නිකලෙන්නේ. එතකොට දැන් මෙතනදී අජත්ත බහිද්දා කියන කාරණාව කියලා දැන් ගොඩක් ඔය කාරණා සම්බන්ධයෙන් උත් ඇත්තටම මේ එතත් මගින් ඇහුවා ඔය කාරණ සම්බන්ධව අපි කතා කරන්න ඕනේ. දැන් අජත්තය කියනකොට අපි හැම වෙලෙම මගේ මම කියන කාරණාව බහිද්දා කියනකොට බාහිර මම කියන ගන්න එක සාපේක්ෂව බාහිර පිට. එතකොට දැන් අපි අජත්ත බහිද්දා කියන කාරණාව අපි ක්‍රම ඊදාකාරයෙන් දකිනවා. මොකද මේ අජත්ත බහිද්දා කියන එක එකේ කෙනෙකුට සාපේක්ෂව කියලා කියනවා. අපට ඒකාන්ත අජත්තය ඒකාන්ත බහිද්දාවක් කියන එක නෙමෙයි. ධමකට සාපේක්ෂව අජත්තයට සාපේක්ෂව අනිත් පාත්‍ය. උදාහරණයක් හැටියට කිව්වොත් එහෙනම් දැන් මගේ අත. එතකොට මගේ ආජ්ජේ ධාතුනික දෙයක්. මම කියලා ගත්තාට පස්සේ මගේ ඇහැට අත පේනවා. ඇහැට අත පේනකොට ඇහැට ඒක බාහිරයි. අත පේනකොට ඇහැට ඒ කාරණා බාහිරයි. එතකොට එහෙනම් අජ්ජාත්මයේ කයට බාහිර නාම රූප අජ්ජාත්මික ඇහැට බාහිරින් තමයි තියෙන්නේ රූපේ කියන එක. එතකොට ඒක සාපේක්ෂතාවය. ඒ වගේ අපිට මේ අජත්ත බහිද්දාවක් කියලා හැම මොහොතකම මේ ලෝකේ ප්‍රවැත්මක් තියෙන්නේ ඉඳගෙනමත් එක්ක අධ්‍යාත්මික බාහිර කියන එක. දැන් අතිපත්‍යාන සූත්‍රය අපි බැලුවොත් එහෙනම් දැන් ගොඩක් අපි හැමෝම වගේ සාමාන්‍ය මූලික පුදු කිරීම එක ඕනේ නැහැ කියලා කාරණාවක් නෙමෙයි. අපි මගේ එක බලලා බාහිර එක බලනවා. එතකොට ඒක ඇත්තම කල්පනා කරලා විතරයි. මම එදත් මේක ඉක්මතු කරා. දැන් බුදුරණවහන්සේ අධ්‍යාත්මිකයෙන් බලලා බාහිරයෙන් බලන්න කියලා කියන්නේ නැහැ අතිපත්‍යාන සූත්‍රය. අම සතිපට්ඨාන සූත්‍රයේ බාහිර කියන වචනය කියන තැනක් තියෙනවා නවසීවතිකේ ඉස්සර ගන්නකොට. නවසීවතිකේ බාහිර කය මෙහෙමනම් සමාන කයත් මෙහෙමයි කියලා බලන ක්‍රමයක් සැලපෙන එකක් ඉස්සර ගන්න. එතන ඒක ඉස්සර ගන්නවා. හොත් මෙතනදී එහෙම එකක් ඉස්සර කරන්නේ නැහැ. මොකද මෙතන පැහැදිලි කරන්නේ ඇත්තටම මේ කයක් ඇටයි කියලා ගන්න හේතුවන්නේ කොහොමද? මේ ආධ්‍යාත්මයේ බාහිරයි කියලා අපි බෙදාගත්ත නිසා. ඇස රූපේ කන ශබ්දේ නාසය ගන්ධේ දිව රසේ කය පහස මනස අරමුණ කියලා අපි බෙදාගත්තා. මෙන්න මේ දෙයතාවය බෙදාගත්ත නිසා තමයි අපට මේ ලෝකීය ප්‍රවැත්මක් තියෙන්නේ. බෙදාගත්තේ නැත්නම් ප්‍රවැත්මක් නැහැ. බෙදාගත්ත නිසායි අපට හයක් වේදනාවක් හිතක් ධර්මයක් ඇති වෙන්නේ. එහෙනම් බෙදාගත්ත ලෝකේ තමයි අර ඇතයි කියලා ගත්ත කහේ සත්‍යම වෙනවනම් ආධ්‍යාත්මික බාහිර කියලා බෙදාගත්ත ලෝකේ සත්‍යම වෙයි. අන්න මේකේ සත්‍ය වෙනකොට මොකද වෙන්නේ? මේකේ හටගන්න ආකාරය අවිද්‍යාවත් එක්කම හටගන්න එකත් සත්‍ය දැකීමෙන් හටගත්ත කය කියන කාරණා සත්‍ය දැකීමෙන් හට නොගන්න ආකාරයත් මෙන්න මේක දකින්නකොට අර බෙදා ගැනීමද මොකද වෙන්නේ? අන්න බෙදා ගැනීම දුරු වෙනවා. ඒකයි තුන්වෙනි කොට කියනවා අජ්ජත් බහිද්ද එකට බෙදාගත්ත කයක තමයි දෙපැත්ත ආධ්‍යාත්මික භාගයක බෙදාගත්ත නිසා ඇතයි කියලා ගත්ත කය. දැන් මොකද වෙන්නේ? සත්‍ය දැකිනකොට බෙදාගත්ත ස්වභාවය බොරුවක් බව දකින්නවා. අන්න ඒකත් එක්ක දෙකම එකට දකින්නකොට අන්න ලෝකේ හයකට තියෙන්නේ නැහැ. ඒතර මේ කාරණාව අපිට අතිපත්තානේ හැම අනුපස්සනාවක්ම තියෙනවා. හැම අනුපස්සනාවක් තුළම මෙන්න මේ කාරණා දකින්න තියෙනවා. ඒකෝර මේක ඇත්තනම් පටිච්චසමුප්පාදයේ එක බලනකොට දැන් පටිච්චසමුප්පාද න්‍යායය තමයි අතිපත්තානේ තුළ මේ අවසාන හරිය තුළ විස්තර වෙන්නේ. පටිච්චසමුප්පාද එක බලනකොට දැන් කයක් ඇදයි කියලා ගත්තේ ඇයි? සත්‍ය දැකීමත් එක්ක. එතකොට ඇදයි කියලා ගත්ත කයේ සත්‍ය ස්වභාවය හොයනකොට අන්න අහු වෙනවා සත්‍ය දැකීම නම් අවිද්‍යාව පදනමත් එක්ක අන්න කය මූලිකව කයකට වචනයකට සිත්කට එතන අනුපස්සනා නෙමෙයි සංස්කාර කරන ඉස්සර කරනකොට කයකට වචනයකට සිත්කට පදනමක් ඉස්මතු වීමත් එක්ක ලෝකේ ප්‍රවැත්මට ද්වේතාවයක් පිළිනවා. නාම රූප විඥාන ක්‍රියාකාරීත්වය ආයතනික සිදු වෙනවා. ඇස රූපේ කන ශබ්දේ නාසයේ ගන්ධේ දිව රසයේ කය පහස මනස අරමුණ කියලා මෙන්න මේ ද්වේතාවයක් එක තමයි ලෝකේ ප්‍රවැත්මක් තියෙන්නේ දෙපැත්තකට බෙදෙච්ච නිසා. දෙපැත්තකට බෙදුවොත් නැත්නම් ප්‍රවැත්මක් නැහැ. උදාහරණයක් ඇහිලා ගත්තොත් දැන් අපි ක්‍රිකට් ක්‍රීඩාවක් කරන මොනවා ක්‍රීඩාවක් සෙල්ලම් කරන්නේ දෙපැත්තක් ක්‍රීඩාවක් තියෙනවා. ෆීල් දෙකක් බෙදිච්ච දන ක්‍රීඩාවක් තියෙනවා. ඒ වගේ මේ ලෝකයේ තුල අපේ ප්‍රවැත්මක් තියෙන්නේ හැම මොහොතකම දෙපැත්තක් තියෙන නිසා. මගේ ඇහැට බාහිර රූප තියෙන නිසා, මගේ කනට බාහිර ශබ්දයක් ඇහෙන නිසා. ඒතර බාහිරයි කියලා ගත්ත මම කියලා ගත්තා. මෙන්න මේ ද්වේතාවය, මේ බෙදීම සත්‍ය දකිනකොට මෙන්න මේක බෙදීම දුර වෙලා යනවා. එතකොට එනම් මනින්ද අවශ්‍ය ලෝකී ස්වභාවය සකස් වෙන්නේ. මනින්ද සකස් නොවන නිසා අනලෝකයෙන් නිදහසව වැඩි ලෝකී උපාදිය තියෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයට එක අනුපස්සනාවක හැම මේ සියල්ලම උත්තර කරනවා. ඉතින් අතිපතන සූත්‍රයේ තුලදී ආනාපාන සතිය මේ විස්තර කරන කාරණාවේදී කායන පස්සම කොටකදී බොජ්ජං වැඩින ආකාරයත් ඒක ප්‍රදේශන බලන්ද බොජ්ජං වැඩුණේ කොහොමද එතන සිහිය තිබුණා ධම්මචිය තිබුණා දැන් ඒ විදිහට සත්‍ය දකින්නට ඕනේ ඊළඟට වීරිය ඊළඟට ප්‍රීතිය පස්සතිය සමාධි උපේක්ෂාව කියන මේ සියල්ලත් වැඩිනවා මෙන්න මේ විදිහට බොජ්ජං හත වැඩිනවා ඊළඟට වේදන පස්සමදවත් එනවා චිත්තන පස්සමදවත් එනවා ධම්මන පස්සමදවත් එනවායි මෙන්න මේ විදිහට ආනාපානසතිය පුරුදු කරනකොට කය හිතලීමක් හෝ සිතේ චලනයක් හට නොගන්න බව බුදුරණස්සර පැහැදිලි කරනවා. ඉතින් මේක සම්බන්ධයෙන් තව ගොඩාක් කරුණා කතා කරන්න පුළුවන්. සම්මේක සාරාංශය ඇටියට මේ කරුණ ටිකක් ඉදිරිපත් කරේ. ටික ටික මේකට කරුණු පොඩි ප්‍රශ්න එනකොට ඒ ප්‍රශ්න ඔස්සේම තව ගොඩක් විස්තර කරන්නම්. මේක ඇත්තටම ගොඩක් ප්‍රශ්න ඇති. ඒ නිසා මේ ඒ සම්බන්ධයෙන් තියෙන ගැටලු අහන්න ගොඩක් මේ ගැන සාකච්ඡා කරන්න පුළුවන්. මම දේශනාව මෙතනින් අවසන් කරනවා. මොකද මේකේ ප්‍රශ්න සාකච්ඡා කරනකොට ගොඩක් කෙනෙක් ගොඩක් අයට ඒක විකට යනවා වැඩි. ඒ නිසා පෙරවස් කරනයි ප්‍රශ්න වලට අවස්ථාව දෙන්න. පෙරවස්.
සාදු සාදු සාදු. ඒ අපි සම්ඳුන්නේ පූජිපද අලවේ අනුමදස්ති ගෞතම සාන්වාචි විසින් අපිට දේශනා කරව කප්පින සූත්‍රයයි උන්වහන්සේ අපිට දැන් අවස්ථාව ලබා දී තිනවා ප්‍රශ්න ඉදිරිපත් කරන්න. අද බොහෝ අලුත් පිරිසක් සම්බන්ධ නම් මේ සාකච්ඡාවට ඉඳලා මම මේ පිරිසට අවස්ථාව දෙනවා ඔබට තියෙන ප්‍රශ්න ඉදිරිපත් කරන්න ගෞරවණීය සන්නහට. අනුමසයන් වාච පිළිසාලුත් නිසාදු මම හිතන්නේ ටික පසුබෑමක් ඇති ප්‍රශ්නයකට මම ආරම්භයක් ඇති ප්‍රශ්නයක් ඉදපත් කරන්න ගෞරවනීය සයන්වාච වාචත්‍ය පැහැදිලි කරලා දුන්නා. මේ ලෝකයේ සමග එකතුනාමයි මේ සිතේ චරිතයක් ඇති වෙන්නේ කියලා මේ කප්පින් සූත්‍රයේ අපිට කියන එක දුන්නේ. කය නසලීමක් සහ සිතේ නසලීමක් ඇතුව ආනපන සතිය වැඩිම තුළ ඒ සයන්වාච වල සිටි අවස්ථාව. එතකොට මේ ලෝකයේ සමග එකතුනාමයි සිතේ චලිතයක් ඇති වෙන්නේ කියන කාරණාව සයන්වාච ඒ පද්ධත පැහැදිලි කරලා දෙන්න. ඒ වගේම මේ නිසි දර්ශන චරිතං කිව්වම ඒ කියන්නේ කොහොමද කියන කාරණාව අපි හඳුන්නේ අපිට නැවත පැහැදිලි කර දෙන්න සිතං ගෞරවයෙන් ඉල්ලා සිටිනවා සයන්වාච.
ඔව් පෙරවන් සරණයි. මේ කාරණාව නිසිතස්ස චලිතං අනිසිතස්ස චලිතං නත් විස්තරිතේ අතති පස්සක් කියලා මේක මේ විස්තරයේ බුදුරණවහන්සේ පැහැදිලි කරන ඇත්තටම නිසිත වෙනවා කියන්නේ එකතු වෙනවා. එකතු වීමත් එක්ක තමයි චලනයක් පෙරවීමක් තියෙන්නේ. එතකොට අපි කොහොමද කොහොමද එකතු වෙන්නේ? කොහොම අපි දැන් රූපයක් දැකිනකොට අපිට මගේ ඇහැ බාහිර රූපේ තියෙනවා කියලා ගැනීම තමයි මූලිකම තියෙන්නේ. ඇහැ තියෙනවා බාහිර රූපේ තියෙනවා. එතකොට ඇහැ තියෙනවා බාහිර රූපේ තියෙනවා කියලා ගැතර පස්සේ අපි මේ තියෙන රූපය තේරුම් ගන්නද දැන් අපට ලැබිච්ච රූපේ වටහා ගන්නද අපි අපට කොටු වෙච්ච රාමුව සොය සංගත සමන්ට කොටු වෙච්ච රාමුවත් ඉතින් කාලකාලම සුත්‍රෙදි මම පැහැදිලි කරා සොයන් සංගත සමන්ට කොටු වෙච්ච රාමුවත් තියෙනවා සමන්ට කොටු වෙච්ච රාමුවත් අපි ඒකට සමන්ට ගැළපෙන විදිහට මනින්න යමක් දානවා අනිත් සමන් එක තේරුම් ගන්නවා. එතකොට අපි අර රූපය එකතු වුණා. ඇයි එකතු වුනේ? අපි මේ ඇහැටිය රූපය කියලා ගත්ත නිසා. ඒ නිසා රූපය එකතු වුණා. දැන් මොකද වෙන්නේ? නිශ්චිත වුණාට පස්සේ තේරෙමත් වෙනවා. ඇයි තේරෙමත් කියන්නේ? දැන් තියනවා කියලා ගත්ත දේ වෙනස් වීමක් වෙනකොට අන මගේ වෙනස් වීමක් තියෙනවා. තියනවා කියලා ගත්ත දේ වෙනස් වෙනකොට මගේ වෙනස් වීමකුත් තියෙනවා. ඊළඟට දැන් කලණේ කියනකොට අපි අපට සාමාන්‍ය එක පාටේ දෙන අර කම්පනයක් දුකක් කියන කාරණා විතරයි. නමුත් මෙතන ඒ ස්වභාවය වෙනස් වීමත් එක්කත් අපිට තියෙනවා ඊළඟට දුක කියන කාරණාව එකක් තියෙනවා. මේ දෙකේම තියෙනවා. ඒ කියන්නේ අපිට අපිට මේ දැන් අපි සාමාන්‍ය කෙනෙක් සමහර සමාජයක් එක්කත් සාමාන්‍ය බාහිර ලෝකයේ තියෙන එක නැහැ කියලා බැලීමොත් ඒ හරි කොහොම හරි අපිට පුළුවන් මේ ඒහා එකතු කියන්නේ ඒහා ගැටෙන්නේ නැතුව. නමුත් ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්නේ අපි බාහිරව වෙනම සංකල්පනාවක් තියලා. නමුත් අපි හා අපි ඒකම එකතුලා ඉතින්නේ. එකතු වෙච්ච දේ අපි නැහැ කියලා ගත්තා කියලා අපට බාහිරව ලැබෙන ලොකු දුක තියෙනවා. නමුත් අපට එකතු වීමත් එක්ක ඒහා ඒක සාධනක් වෙනවා. දැන් ඔය කාරණාව සම්බන්ධයෙන් ලස්සන දේශනාවක් තියෙනවා. උපාදාන පරිදර්ශනා සූත්‍රයේ සංකේතය තුනේ. ඒ තමයි දැන් රූපය, වේදනාව, සංඥාව, සංස්කාර වෙනවා. ඔය කර්ම පාවිච්චි කරගන්න. දැන් මම ඇහිං රූපයක් උදාහරණයක් ගත්තී. එතකොට ඇහැට පෙන් රූපයක් එක්ක. එතකොට ඇහැට පෙන් රූපයක් එක්ක ගත්තාම එතන සකස් වෙන ඔය පහ. ස්කන්ධ පහ. ඒක උපාදාන ස්කන්ධ පහ සකස් වුණාට පස්සේ අන්න එතන පැහැදිලි කරනවා. රූපය, වේදනාව, සංඥාව, සංස්කාරය, විඥාණය හා එකතු වෙනවා මොකද? විඥාණය හම බැස ගන්නවා කියනවා. මේ එකින් එක වෙනස් කරනවා. වෙනස් එකින් එක විස්තර කරනවා. එතකොට රූපේ වෙනස් වෙන මොනවාද? අන්න කෙලවීමක් විඥාණයට සම්බන්ධයි. රූපේට බැසගත්තා. රූපේ ස්වභාවය වෙනස් වෙන එක. වේදනාවේ ස්වභාවය වෙනස් වෙන එක. සංඥා සංස්කාරයේ විඥානයේ ස්වභාවය වෙනස් වෙන එක. මම මේකට නැවත සැරයක් ඒක හඳුනගෙන ඒක තේරුම් ගන්න මම ඒකට බැසගත්තා. බැසගත්තට මගේ කෙලවීමක් ඇති වෙනවා. ඇයි අර ප්‍රතිපාදක සම්බන්ධයක්ම සකස් වෙච්ච දේවල් මේ සකස් වෙච්ච දේවල් වෙනස් වෙනවා. ඒ වෙනස් වීමත් එක්ක මගේ කෙලවීමකුත් තියෙනවා. අන්නේ කෙලවීම තමයි දරණදී පැහැදිලි කරන්නේ. එතකොට කනට ආන සබ්ජෙක්ට් එකමයි. නාසය දාග්‍රාමික කරන විවර රස ලැබනකොට, කයට පහස ලැබනකොට, මනසින් අරමුණු කරනකොට මේ හැම මොහොතකදීම අපේ බාහිර ලෝකය තියෙනවා කියලා ගත්ත නිසා අපි මේ බාහිර ලෝකය ලෝකයේ අපේ ලෝකෙට ගෝචර වෙනකොට එතන මේ තුන එකතු වීම. ඒ කියන්නේ ඇහැ රූප විඥාන කනට විඥාන විතර එකතු වීම ස්කන්ධ සකස් වෙනවා. අනේ සකස් වෙන ස්කන්ධත් එක්ක අපි එකතු වෙන්නේ. අපි දකින්නකොට බාහිර ලෝකේ තියෙනවා කියලා. සකස්තර ස්කන්ධ ඇහැ රූපය වෙන එක තියෙන ස්කන්ධ සකස්තර රූපය වෙන සංකාර විඥාන කිහිප පහ. දිවරසය වෙන එක තියෙන සකස්තර රූපය වෙන සංකාර විඥාන කිහිප පහ. එතකොට මේ සකස් වෙච්ච දේ අපි සකස් වුණාක නොදැකපු නිසා අපි මොකද වෙන්නේ? මේ සකස් වෙච්ච දේ තියෙන දෙයක් බව අරගෙන අපි අර දිව ලැබිච්ච රසය ඔස්සේ අපි එකතු වෙනවා. ඒක හඳුර ගන්නවා. අපි ඒ ගැන කතා කරනවා. ඇයි අපි ඒක හා එකතුලා තියෙන්නේ? අපි දැක්කනම් සකස් වෙන බව ඒ සකස් වෙන බව දැකීමම අන්න ඔහුගේ ප්‍රඥාවෙන් ඒ දැකීමත් එක්ක ආයකතු වෙන්නේ. මේ ආකාරයෙන් දැක්කනම් එයාට නිකලෙස් ලැබෙනවා සම්පූර්ණයෙන්ම දැක්කට පස්සේ. නමුත් අර මූලිකව දැක්කපු කෙනාටත් සිහි එළඹෙනවා. එයාට පුළුවන් ඒ කාරණාව නෝඩින් උත්සාහරිත් එකයි පොතපත විදිහට කියනකොට සිහිය ලැබුණාට පස්සේ එයාට අටලෝ දහමට සම්පාද කරන හිත සකස් කරගන්න පුළුවන්. ඊට පස්සේ එයාට ප්‍රශ්නයක් එනකොට ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන්න පුළුවන්. ඒහා එකතුම වෙයි. එහෙම වෙන්නේ ඔහුගේ ඒ නෝන නිසා. ඇයි අර සත්‍ය සභාවේ දැක්න නිසා. එතකොට එහෙනම් එකතු වන්නේ සකස් වෙනාට නොදකපු නිසා. අන්න සකස් වෙන ආකාරය දැක්කනම් එකතු වන්නේ නෑ. ලෝකයේ සකස් වෙන ආකාර නොදකපු නිසා එකතු වන්නේ. සකස් වෙන ආකාර දැක්කනම් එකතු වන්නේ නෑ. ඊළඟට තමයි දැන් සතිපට්ඨාන සූත්‍රය, දැන් ආනාපාන සූත්‍රය, මේ ආනාම කප්පින සූත්‍රය, මේ හැම එකම අර සතිපට්ඨාන වැඩෙනකොට අර කය වේදනාවත් ධර්මයන් තියෙනවා කියලා ගත්තේ. එතකොට ඒ තියෙනවා කියලා ගත්තේ ඒ අනුපස්සනාවක් නේද අපට අනුප්‍රකටව වඩන්න පුළුවන් අනුපස්සනාවක්. කයන පස්සනාව වේදනාව සිතනක ධම්මන පස්සනාව කියන්නේ. එතකොට මේ කයක් ඇදයි කියලා අපි ගත්තේ එක්ක අපට මානසික සංකල්පයක් දෙන්න පුළුවන්. මනස ආරමුණ විඥානය ඒක තීමින් මේක ඇති වෙන ඉස්සරදක අපි ආරමුණක් තියනවා කියලා ගත්තේ දැක්කොත් වෙන්න පුළුවන්. නැත්නම් ඇහැට පේන දෙයක් ඔස්සේ වෙන්න පුළුවන්. ඇහැ රෝපණය එකතු වෙලා. ඒ වුණත්නම් කයට දැනෙන පහසක් ඔස්සේ වෙන්න පුළුවන්. වේදන පස්සනාව ගන්නකොට නම් කනට හිර ශබ්දය වර දැක්ක ඔස්සේ වෙන්න පුළුවන්. චිත්ත පස්සනාව චිත්තත් එක්කමයි ධම්මාන පස්සනාව ඒකත් ඉක්මවල සකස් වෙන දේවල් වස්තුව. එතකොට ඒවත් අර සත්‍යය නොදකින නිසා තියෙනවා කියලා ගත්ත ලෝකයේ තුල සත්‍ය හොයන්න තියෙනවා. සත්‍ය නොදකින නිසා තියෙනවා කියලා ගත්ත ලෝකේ. සත්‍ය නොදකින නිසා තියෙනවා කියලා ගත්ත ලෝකේ සත්‍ය හොයනකොට මේ හේතුඵල ධර්ම හොයනකොට අන්න එතකොට එකතු වෙන්නේ නැහැ. ඒ නිසා තමයි සතිපට්ඨානයේ අවසානයේදී මෙතකින් කිලෝකේ උපාදී අනිසිතෝ චලිතර කියන වචනේ පැහැදිලි කරනවා. ලෝකයේ උපාදානෙ නෑ ඒක තමයි වාදික අනිසිතෝ චලිතර. එතකොට අර ධනවත් සූත්‍රයේ තුල ඊළඟට උපාලම පරසත්න සූත්‍රයේ තුල මේ හැම එකම විස්තර කරන්නේ එක තේමෙන් කරනවා. අන්න එකතු වෙන නොවුනම තැලෙන්නේ නෑ. එතකොට එනම් මේ කප්පිට සූත්‍රයේ තුලත් හිතන තැලෙනවා කියන කාරණාවෙදී නම් අරහත්ත්වය කිරීම ගන්න පුළුවන්. නමුත් අරහත්ත්වය විතරක් නෙමෙයි ආනාපාන සතිය එක කතා කරනවා. කයම සැලීම, හිතම සැලීම දෙකම කතා කරනවා. එහෙනම් මේ නොතැලෙන සම්භාවයකට පත්වන්නේ මෙන්න මේ විදිහට එකතු නොවිවාසය කිරීමත් එක්ක. ඒතකොට එකතු නොවිවාසය කරන්නේ සත්‍ය දැකීමත් එක්ක. සත්‍ය දැකිනකොට ලෝකේ සකස් වෙන්නේ. ලෝකේ සකස් නොවන නිසා සත්‍යන්නේ එකතු වෙන එකතු නොවිවාසය කරන විදිහට. ඒ නිසා සැලවීමක් ඇතිවන්නේ නැහැ. සැලවීම නැතිනම් අන්න සියලු දුක ඉවරයි. එතන පැහැදිලි කරනවා අනිශ්චිතත්වයයි චරිතම් චරිතය ඇති පස්සත්ති පස්සත්තිල සති නතින හෝති නතිය ආසති ආගති ගතින හෝති ආගති ගතිය ආසති චතුප්පාදම හෝති චතුප්පාදේ ආසති මේ විද නහුරං නහුබේ මත්‍ර ඒසවසු දුක්ඛාති. එතකොට එකනක් මෙතනක් නැතුව සම්පූර්ණයෙන් දුක ඉක්මවනවා. මෙන්න මේ විදිහට සකස් වෙන ලෝකයේ සත්‍ය ස්වභාවය දකිනකොට ඒ දැකීමත් එක්ක එකතරා වාසිය කරලා සියලු දුක ඉක්මවන්න පුළුවන්. හටිපට්ඨානයේ තුල සම්පාණුපස්සනාවකම අවසානයේදී ඒ කාරණාව පැහැදිලි කරනවා. මේක නොවන ආකාරය පිළිබඳව. එතකොට එකතු නොවන ආකාරය අපිට තේරුම් ගන්න තියෙන්නේ සත්‍ය දැකීමත් එක්ක නිසා අපි බලෙන් එකතු වෙන්නේ නැහැ කියන එකවත් නැත්නම් අපි යමක් කරගෙන යද්දී එකතු නොවෙන්නේ කියන එකවත් නෙමෙයි. සත්‍ය දැකීමත් එක්කයි එහෙම එකතු වෙන්නේ. ඉතින් මේ කාරණා ඇත්තටම අපිට තේරුම් ගන්න අපි ගොඩාක් උත්සාහ කරන්න ඕනේ. අපි මුලටත් ඒ ගැව ගැන කල්පනා කරන්නට ඕනේ. අපි අහපු මේ දහම් කාරණාව නිකර ඒ සම්බන්ධයෙන් ඒක දැන් අපිට අපිට තේරුණු කාරණාවක් ආවට පස්සේ අපි ටික ඒක හිතනකොට අපේ නුවණ වැඩෙනකොට ඒ වැඩිච්ච නුවණට මේක වටහා ගන්නට පුළුවන්කමක් ලැබෙනවා. ඇත්තටම අපට තේරුම් ගන්න යමක් කියන එක තමයි මේ දහම් මගට මූල ආරම්භයක් වෙන්නේ. ඒක මේ දහම් මගට උපකාරයක් වටපත් වෙනවා. මොකද අපට ආධ්‍යාත්මික ප්‍රඥාව වඩා ගන්නට දවස් තියෙනවා. ඒ ප්‍රඥාව වඩා ගන්නට අපිට මේක විමසන්නට ඕනේ. එතකොට ප්‍රඥාව වැඩෙනවා. අපි අර චින්තනයේ මෙහෙවර නිසා අප්‍රමාදී විචක්ෂණයේ කිරීමත් එක්ක චින්තනයේ මෙහෙවර නිසා ඒ මෙහෙවර චින්තනයත් එක්ක ප්‍රඥාව වැඩිලා මේ මග අපට විවරදිව තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඊට පස්සේ
සාමාන්‍ය දැන් අරිස්ස සූත්‍රයේ ජෝ වහන්සේ දා පැහැදිලි කළා ඒ විරාජික බුදුන් වහන්සේ ඒක එහෙමත් ආනාපානය කියනවා. හැබැයි මම මෙහෙමයි කියන්නේ බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. මෙතරදී සම්මාස ඒක සාකරව වෙනස ඒ කියන්නේ අම්සි කෙනෙකුට ආනාපානය වඩන්න පුළුවන් සම්මා සිත්යෙන් තොරව. එතකොට ඒ දැන් මේ අවස්ථාවේදී එහෙනම් අපි ගන්න තියෙන ස්වාමීන් වහන්සේ සම්මා සිත්යත් තුළ ඉඳගෙන කරපු භාවනාවක් සිදු කරගන්නද දෙවිතාත්තුනේ වෙනස් පොඩ්ඩක් අපිට පැහැදිලි කරන්න. අපිට දැන් අපි දැන් භවලාව කරන කෙනෙක් හැටියට මොකක්ද ඉස්සල් කළේ ඉති භවන අවිස්සල් පුරන් කරන්නේ.
අතේවත් කරන්නේ දැන් අරිට සූත්‍රයේ තුලදී මුලින් පැහැදිලි කරේ අරිට ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය සාමාන්‍ය ඕන කෙනෙකු පුරුදු කරන්න පුළුවන් එක. ඊළඟට බුදුරණන් වහන්සේ පැහැදිලි කරා මම මේක අවධාරණය මහත්ඵල මහාචාර්ය වෙන විදිහට කියලා ආනාපානසති විස්තරාත්මකව ප්‍රතිපත්තාට බොජ්ජංග වැඩිම විද්‍යාවේ මුඛ්‍ය සාක්ෂාත් වෙන ආකාරය පැහැදිලි කරා. ඒතකොට මෙතනත් බුදුරණවහන්සේ කප්පින ස්වාමීන් වහන්සේව පෙන්නලා මේ කප්පින ස්වාමීන් වහන්සේ කය නොසැලීම ගැන කතා කරලා කයත් නොසැලෙන සිතත් නොසැලෙන විදිහට මහත්ඵල මහානිසංසිත වෙන සබාධියක් කොහොමද ආනාපාන සමාධියයි විස්තර කරමින් කොහොමද ආනාපාන සතිය වඩනකොට කය නොතැලී සිත නොතැලී සමාධියපත් වෙන්නේ කියලා විස්තරය තුළ තියෙන්නේ. අර ආරිත ස්වාමීන් වහන්සේට බුදුරණන් වහන්සේ විස්තර කරපු විස්තරයමයි. ඒ කියන්නේ සතිපට්ඨානයේ වැඩමින් බුද්ධංග වැඩමින් විද්‍යා මුක්ති සාක්ෂාත් කර වැඩ පිළිවෙල. එතකොට ඒ ස්වභාවය දැක්කා. සිත නොතැලීම කියන කොට. දැන් අපිට සමාධිය තුළ කොහොමද ආනින්ජයක් කතා කරනකොට නොතැලෙන ස්වභාවයක් තියෙනවා. නමුත් මෙතන කතා කරන දේ තුළ ඒ ආනින්ජය මොහොතු කප්පිර ස්වාමීන් වහන්සේගේ ස්වභාවයත් එක්ක අරහත්ත්වයම විතර සම්පූර්ණයෙන් කතා කරන්නේ. එතකොට දැන් අරහත්ත්වය දක්වා යන විදිහට වැඩ පිළිවෙල තමයි තියෙන්නේ විස්තර කරන්නේ. එතකොට එහෙම බහුල වශයෙන් පුරුදු කරන ආනාපානසතියේ මේක නොදැලෙනවා මේ විදිහට කයත් නොදැලෙනවා හිතත් නොදැලෙනවා කියලා කියන්නේ සම්පූර්ණ මෙතන අරහත්ත්වයක් එක්ක කතා කරන එකක් තියෙනවා. මොකද අරහත්ත්වය දක්වව භාවනාව තුළ ආනාපානසතිය විස්තර කරනවා බුදුරජාණන් වහන්සේ බොජ්ජංගාදී වදින ආකාරයට. එතකොට නමුත් සාමාන්‍ය විදිහකට අපිට ආනාපාන සතිය පුරුදු කරන දේ තුළදී සමාධියට ආනාපාන සතිය එක්කරි වෙන සමාධියට එක්කරි අපිට සාමාන්‍යයෙන් එහෙම නොතැලීන ස්වභාවයක් පුරුදු කිරීමක් තියෙනවා. නමුත් මෙතන බුදුරජාණන් වහන්සේ ඉස්මතු කරන කාරණාව තුළදී ඇත්තටම අපිට බාහිරින් අර කය විතරක් කියන කාරණාවට වඩා කයේ නොතැලීම තේන තැලීම කියන මේ දෙකම ඉස්මතු කරලා පෙන්නන්නේ අර සමාධිය මහත්ඵල මහානිසංස කියන කාරණාවත් එක්ක විමුක්තිය දක්වාම යන එක. ඒක අවසානයේ එතන විස්තරේ කියලා තියෙන්නේ ඒක. ඉතින් එහෙනම් අපිට සාමාන්‍යයෙන් අපි විදගම සුත්‍ර විහරණය පිණිස නැත්නම් අපිට සත්‍යයේ වාදයේ කිරීම පිණිස සමාධි භාවනා සූත්‍රය තුළ විස්තර කරන විදිහට අපිට මේ සමාධිය පුරුදු කරන්න ඕනේ. ඒ වගේම අපි මේක තුළදී නෝන මෙහෙවලා මේ ලැබෙන සමාධියත් එක්ක මේ සතිපට්ඨානය තුළ මේ කායනපස්සනා කොටස බුද්ධංගත් එක්ක වැඩෙන ආකාරයට තේරුම් ගන්නට නුඹට මුල් කරගෙන අපි කල්පනා කරන්න ඕනේ. ඒකට අපිට සමාධිය තරා යොමු වෙන්න අවශ්‍ය යොනිසමනසිකාරය ධර්මස්තෝරණ යොනිසමනසිකාරය කියන මේ කාරණාවට යොමු වෙන්න වෙනවා. ඒකත් එක්ක තමයි ඒ සිතේ ඒකඟභාවය ඇති වෙනකොට නැත්නම් සමාධියේ සුලානාපස්සී දරන උස්මරල්ල ප්‍රකටත්වය ඇති වෙනකොට ඒ ප්‍රකටත්වය ඇති වෙච්ච උස්මරල්ල තුළ සත්‍ය ස්වභාවය තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. මේ ඇතයි කියලා ගත්ත ආස්වාස් ප්‍රස්වාස් නම් මුඛය කොහොමද සකස් වෙන්නේ කියන ස්වභාවය තේරුම් ගන්නට අන්නකොට බුද්ධාගාරිය වැඩිනේ ඒ කායන පස්සනා කොටසවතම යනකොට වේදන පස්සනා චිත්තන පස්සනා කර ධම්මන පස්සනා කොටස දක්වා ගිහිල්ලා විද්‍යාව සාක්ෂාත් වෙනවා. නමුත් අර ස්වභාවය අපි දැනික බුදුරණවහන්සේ පැහැදිලි කරලා ඒක වැරදි කියන්නේ නෑ. ඒක එපා කිව්වෙත් නෑ. අපි ඒක කරන්නට ඕනේ. ඒක එපා හෝ වැරදි කියන කාරණාව නෙවෙයි. එහෙමත් එකක් තියෙනවා මම නෑ කියන්නේ. නමුත් මෙන්න මෙහෙම වඩනකොට මහත්ඵල මහානිසංස වෙනවා. විද්‍යාව මුසි සාක්ෂාත් වෙනවා කියලා පැහැදිලි කරා. එහෙනම් අපි මේ විදිහට සමාධිය අනාපානසතිය මුල් කරගෙන පුරුදු කරන අතරතුර අපි උත්සාහ කරන්න ඕනේ විද්‍යා විමුක්ති සාක්ෂාත් වෙන විදිහට නොනින් යුක්තව හේතු වල තහම තේරුම් ගනිමින් සමන්තේ ලැබිච්ච මහඟු අවස්ථාව අතර සමාධියත් එක්ක සමහර ලොකු උපකාරයක් තියෙනවා. සැපසේ වාසය කරන්නත් පුළුවන්. ඒක මුල් කරගන්න පුළුවන් ඊළඟට අර නොන සමන්තේ යන්නාට පස්සේ. එතකොට අර ක්‍රමානුකූල බුද්ධයන් වැඩිමි මේ මාර්ගයේ ඉදිරින් ඉදිරියට දියුණු කරගන්න පුළුවන්. එතන මෙතන කප්පින සූත්‍රය තුලත් පැහැදිලි කරන්නේ අර ආරිත සූත්‍රය තුල බුදුරණන් වහන්සේ පස්සේ පැහැදිලි කරපු න්‍යායම තමයි. ඊටවස්ස. දෝක්ඛ
සම්මාන
ස්වාමීන් වහන්සේට පොඩි ප්‍රශ්නයක් යොමු කරන්න මේ ස්වාමීන් වහන්සේ මේ දැන් අර කිව්ව විදිහට මේ ලෝකය පවතින්නේ අපි දෙපැත්තක් දකින හින්දා අජ්ජත් බහිද්ද කියලා දැන් ඔය අජ්ජත් බහිද්ද දෙපැත්ත නැති ගමන්ම මේ ලෝකය අවබෝධ කරගන්න අපිට උදව් වෙනවා කියලා ස්වාමීන් වහන්සේ කිව්වේ. දැන් ස්වාමීන් වහන්සේ චුට්ටක් පැහැදිලි කරන්න පුළුවන්ද? දැන් අපි ඉඳගෙන ආනාපාන සතිය වඩන්න පටන් ගන්නකොටම අපිට දැන් ඔය දීගං දිගට දැනෙනවා කොට දැනෙනවා කියන අවස්ථාවෙම ඔතනින්ම අපිට පුළුවන් ද ওই දෙපැත්ත ගැන හිතන දාරි ඔතන දෙපැත්ත වෙන් කරගන්න උත්සාහ කරන්න. අර දිගට දිගට යන්නේ නැතුව ඔතනින්ම අපිට පුළුවන් ද කියන්නේ මං කියන විදර්ශනාවට බහින්ද වාගේ එහෙම නැත්නම් ඔය උතන තේරුම් ගන්න පුළුවන් ද මුලදීම කියන එක තමයි මගේ ප්‍රශ්නේ තේරුවා නම් තමයි. ඉන්ටර්සනයි සාමාන්‍යයෙන් මේ සුබයිටි අපි ඒක හොඳට තේරුම් ගන්නට ඕනේ. කෙනෙකුට පුළුවන් මොකද මේ හැමෝටම පොදු ලක්ෂණයක් නෙමෙයි. කෙනෙකුට පුළුවන් සමතේක වඩනවා ටිකක් ඉඳලා පස්සේ දර්ශනාවත් එක්ක ඕනම් කරන්න. හැබැයි මෙහෙම එකක් තියෙනවා. සමහර අයගේ මුලා සම්භාවිතාව වැඩි. නමුත් තව කෙනෙකුට ඕනම් පුළුවන් හේතුඵල දර්ශන මේක මේ භාවනාවට කියලා උත්තරල්ල තේරුම් ගන්න එතන දර්ශනා කරන්න කියන කම එකපාරට කරන්න බැහැ. ඒක අපි නෝනින් මසල මේ ධර්ම සම්බන්ධයෙන් හේතුඵල ඥාන සම්බන්ධ නිරෝධකමක් ඇති වෙනට ඕනේ. ඒකද කියන්නේ පිටියට උප්පටි විද්‍යාව දක්වා අපි විතර මේ ධර්මයක් එක්ක දියුර වෙන්නට ඕනේ. එහෙම නැති කෙනෙකුට මේ දිහිල්ල ඒක විදර්ශනා කරන්න හිමියම වෙන්න බෑ. ඒ යාගේ සංකල්පනාවක් විතරයි. ඉතින් එතකන් අපි එහෙනම් ධර්මයේ හිමතලා තේරුම් ගන්න ඒ විදිහට අපි මහන්සි ගන්නත් ඕනේ. ඊට එතකන් අපිට බලන සාමාන්‍ය කෙනෙකුට හොඳට සමාදේ දෙනවා නම් ඒක පුරුදු කරන්නේ. හැබැයි අපි දැනගන්නට ඕනේ අපි මේක එහෙනම් මේ පුරුදු කරන්නේ සමාදියක් අපේ විදිහට ටිකට ගන්නට. ඊට පස්සේ තමයි විදර්ශනාව කියන කාරණාවට මේ සත්‍ය දකින්නට ඕනේ කියන එක අපි තේරුම් ගන්නට ඕනේ. ඒ නිසා එක එක්කෙනාගේ ස්වභාවය අනුව ඒ ඒ කෙනාට ඒ මාර්ගය පුරුදු කරගන්න පුළුවන්. හැබැයි අපි කොයි විදිහට පුරුදු කරත් අපිට මේ ස්වභාව සත්‍ය දකින්නට ඕනේ. අපි කෙනෙක් හොඳට සමාධිය තුළ ලොකුවට දියුණුවලා එතනදී යමුලා ඉඳලා ඒත් ඔයාට මේ ඒකව නොවන යමුනාට පස්සේ එයාට පුළුවන් ඉතින් එතනදී ඒ සමාධිය තුළ සත්‍ය ස්වභාවය දකින්නට ඊට පස්සේ තමයි එතනින් එහාට ආනාපාන සීතු චිත්ත දියුණු වෙලා යන්නේ. එතකොට හැබැයි මේ සකස් වෙච්ච අල්ලගෙන පවත්වපු සමාධිය එයාගේ සකස් ඒක නිරුද්ධ වෙනවා. එතන අනිත්‍යයක් නැත්නම් නිවන අරමුණු කරගෙන සමාධියක් කරනවා. බුදුරජාණන් වහන්සේ මාළුම් කොට සූත්‍රය තුළ එහෙම පැහැදිලි කරනවා. අටකනාග සූත්‍රය තුළදී එහෙම මේ ධ්‍යානයක් තුළ සමාධියක් තුළදී පංච සකස් වෙන පංච පාද සංදී ස්වභාවය තේරුම් ගන්නකොට චිත්තං පටිවාපේති කියලා හිතේකින් අයින් වෙලා අමතාය දහතිවා චිත්තං පසීදති. අමෝත් දහති විතර පිටනවා. ඊළඟට ඒතන් සංසං ඒතන් පරිසං කියලා එයා ඒ ස්වභාවය පුරුදු කරනවා. ඒකකට අමෝත් දහස්සේ හිත තිහිටන්නේ ඒතන සකස් වෙච්ච පංචපාස්කන්ධ ක්‍රියාවලිය දකිනකොට. එහෙනම් මේ පංචපාස්කන්ධ ක්‍රියාවලිය අපට දකින්නට තරම් නොවන ඕනේ. එහෙනම් මේ ධ්‍යානයකට ගිහිල්ලා හෝ සමාධයකට ගිහිල්ලා හෝ ඒතනදී ඒ ස්වභාවය දැක්කට පස්සේ එතන හිත අයින් වෙලා එයාගේ යොමු වීම තියෙනවා. විදර්ශනාවත් එක්ක නිවන අපේක්ෂාව ප්‍රියෝරිටි අපේක්ෂ සභාවත් එක්ක තමයි ඉදිරිඥා සමාධිය වැඩෙන්නේ. අර මූලික සමාධිය අපට ලොකු රුකුලක් තියෙනවා. ඒක ගම තිබුණේ මේක. ඒ වගේම නුවණ යොමු වෙච්ච කෙනාට අර කාමයන් ආයතන නොවන නිසා ඒකෙන් එහාට ජීවු කරගන්නට ඒක ලොකු රුකුලක් තියෙනවා. අපිට අනිවාර්යයෙන්ම සමාධිත්‍ය සූත්‍ර කෙනෙකුට මාර්ගය ගැන ලොකු නෝණක් ඇති වෙච්ච කෙනෙකුට සමාධියක් තුළ විදර්ශනාවකට යමුනොත් එහෙම එක්කෝ ආනාදාම එක්කෝ අරහත් වෙන බව බුදුසසුන දේශනා බොහෝමයක පැහැදිලි කරලා තියෙනවා. ඉතින් ඒ නිසා කෙනෙකුට පුළුවන් වුණා නම් සමාධිය වඩලා සමාධිය වඩමින් ඉඳලා විදර්ශනාව ගැන වෙනම නිවැරදි තේරුම් අරගෙන ඒ තේරුම් ගත්ත න්‍යාය පස්සේ මුසල්ලා එකත් එක්ක යටට තව කෙනෙකුට ඔබ සමාධියේ නැත්නම් ඉපකට වෙන අරමුණෙහි සත්‍ය ස්වභාවයේ හේතුඵලාදී මේ න්‍යාය බලනක් කරලා ඉවසලා ඉතින් ඒ විදිහට මාර්ගය දිනු කරගෙන යනකොට කොහොම ගියත් මෙන්න මේ සතිපට්ඨානයේ වැඩෙනකොට වැඩෙවි බුද්ධංග වැඩෙමින් විද්‍යාව මුක්ති ප්‍රාප්තාර්ථන වැඩ පිළිවෙල තමයි කුදුරණෝත්තරෙන් ආනාපානාදී තුල වැඩෙන්නේ. ඉතින් ඒ සඳහා සමතමත්ව වැටෙන විදිහට සමතමාට තේරෙන විදිහට එකට යොමු වෙන්න ඕනේ. තමයි විදර්ශනාව බ කියනකොට නම් අර කෙනෙකුට මූලික වුණත් ඒ දේ කරාට ප්‍රශ්නයක් නෑ. කෙනෙකුට ඒක අපහසු වගේ තේරෙනවා නම් අර විදියට කරලා විදර්ශනාව කියන කාරණාවත් නැත්නම් ඒක බලවතින් මේක තේරුම් අරගෙන එකෙන් යමුණත් ප්‍රශ්නයක් නෑ. ඒක තමයි ඒක හරියට තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ තමන්ට වැඩෙන ආකාරයත් එක්ක. කොහොමුණත් අපි සමාධිය වඩමින් ඉඳලා අපි සමාධිය තුළින් විදර්ශනාව ලැබෙනවා කියන කාරණාව හිතුවත් වැඩදී ඒකට අපි වෙනම හේතුඵල වශයෙන් ඉන්නසන්නට මොනේ මොකද බුදුරජාණන් වහන්සේගේ දේශනා වචන උපනිෂද් සූත්‍රයේ ඒක තුළදී පැහැදිලි කරනවා සමාධියෙන් යථාබෝධ ඥාන ඇති වෙනවා කියලා. හැබැයි සමාධියෙන් යථාබෝධ ඥාන ඇති වෙනවා කියලා පැහැදිලි කරන්නේ ඒ ලැබෙන සමාධිය මොකක්ද කියන කාරණාව අපි හොයන්නට ඕනේ. ඒ සමාධිය ලැබෙන හැටි පැහැදිලි කරන්නේ මොකද්ද? පටිච්චසමුප්පාදයේ හේතුඵල වශයෙන් සත්‍ය දකිනකොට දුක හට ගන්න ආකාරය වැටෙනකොට සද්ධාව ඇති වෙලා ඒකින් ප්‍රීතිය ප්‍රමුඛභාවයේ ඊට පස්සේ ඒකත් එක තමයි සමාධිය තියෙන්නේ. ඒ සමාධියෙන් තමයි අසබුද්ධ ඥානය තියෙන්නේ. එතකොට ඒක සමාධියෙන් අසබුද්ධ ඥානය කියන ආකාරය පැහැදිලි කරනකොට අර හේතුඵල වශයෙන් නෝලින් ඉමකීමත් එක්ක චිත්ත ඒකාග්‍රතාවය අසබුද්ධ ඥානය තමයි පැහැදිලි කරන්නේ. එහෙනම් ඒ කොයි විදිහට කරත් ඒක තමයි විමුක්ති මාර්ගය බවට පත් වෙන්නේ. ඉතින් මෙන්න මේ ස්වභාවය අපි තේරුම් අරගෙන අපි පුරුදු කරන හැම දෙයක් පුරුදු කරන්න ඕනේ. එතකොට අපට කිසිම ප්‍රශ්නයක් නැතුව කෙනෙකුට සැපසේ මේ මාර්ගය ජීවත් කරන්න පුළුවන්. තව කෙනෙකුට දුකසේ, ඒ කියන්නේ අතරම සැපසේ සහ දුකසේ පැහැදිලි කරන කාර්යාව තුළ තියෙන සැපසේ පැහැදිලි කරන්නේ ධ්‍යාන පහසෙන් ලබන කෙනාට දුකසේ පැහැදිලි කරන්නේ. ඒ පැත්ත පුරුදු නොකළ නොකම් කරන්නේ නැතුව කෙනෙක් විදර්ශනාවත් එක්ක යනවා. එයාට පහසෙන් ලබන සමාධියක් ලැබෙන්නේ නැති එක. ඒක දුක්ඛාපටිපදා කිප්පාවෙන්නේ. අතන දුක්ඛාපටිපදා දන්දාදීන්නේ. සපත්‍යයනේ දුක්ඛාපටිපදා කිප්පාවෙන්නේ. ඊළඟ දුක්ඛාපටිපදා දන්දාදීන්නේ. මෙන්න මේ ආකාරයට පුද්ගල හතර දෙනෙක් බුදුරණන් වහන්සේ අංගුත්තරනිකායට හැදුවේ කරනවා. ඉතින් ඒ නිසා අපට ඒ කාරණාව සමන්ත සුදුසු ආකාරයේ තේරුම් ගන්න පුළුවන්. ඊට
සමිනාන්තනේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ භවනාවත් පොඩ්ඩක් ආලාපන සති භවනාවකේ පොඩ්ඩක් කියලා ඉඳලා මට පුළුවන් සිත සංපත් වුණාට පස්සේ මම ගොඩක් වෙලාවට අර මදුපිණ්ඩික සූත්‍රයේ වෙන විදිහට මේ තුන සංගති පස්සෝ න්‍යාය වගේ දේවල් ටිකක් හිතනවා. ඒ නිසා නේද මම මේ මගේ කය හැදෙන්නේ කියලා හිතමින් තමයි ගොඩක් වෙලාවට ඉන්න පුළුවන්. ඒක හරිද ස්වාමීන් වහන්සේ? ඒ විදිහට කියන්නේ මේ කය යන කය අනුව බලනවා කියන එක මට පොඩ්ඩක් පැහැදිලි කරගන්න පුළුවන්ද? මම කරලා දී හරිද කියලා.
හොඳයි, ඊට පස්සේ තමයි මේ ඒ ප්‍රශ්නේ ඒ කාරණාව අතරම නිවැරදි. නමුත් අපි අර සින්න සංගති පස්සෝ එක තමයි සකස් වෙන්නේ. අපිට මේ සකස් වෙන ක්‍රියාවලිය නියමාකාරයෙන් අහුවීම තමයි. දැන් අපිට මූලිකව අපට අහුවෙන්නේ නැහැ. අපිට මූලිකව මේ කල්පනා කිරීම තමයි අපි තීරණ ගන්න තියෙන්නේ. ඉතින් ඒ විදිහට යන වැඩ පිළිවෙල තමයි සැබෑවටම ඉතින් ඉහාට දියුණු කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. කොතනක කිය අපර සකස් වෙන්නේ ස්පර්ශයක් එක්ක තමයි මේ හැම දෙයක්ම. හැබැයි දැන් ආනාපානසතිය තුළ මේ වැඩෙන වැඩ පිළිවෙල අපි නිකන් කල්පනා කිරීම විතර සිදුවන එකක් නෙමෙයි. ඒක මේ සාමාන්‍යයෙන් අපිට එකපාරට දෙන්න බහින්න බෑ. නමුත් ඒකට මූලාරම්භයක් හැටියට කෙනෙකුට පුළුවන්. ඒ විදිහට කයිදෙන් පහසක් හෝ මොන හරි අරමුණක් කියන කාරණාවක් එක්කනේ අපට ඇඳ තියෙන්නේ. එහෙනම් එතනේ සිදුවෙන ක්‍රියාවලිය තුළ මේ ඉස්පර්ශයේ එක්ක මේ සකස් වීම තේරුම් ගන්න පුළුවන්. එතකොට ඒ විදිහට නම් හේතුඵලයෙන් නෝණින් ඉවසන්නට ඕන. හේතුඵලයෙන් නෝණින් ඉවසනකොට මම මේ කාරණාව ටික කලින් පැහැදිලි කරා. මේ විදිහට හේතුඵල වශයෙන් නෝණින් අපි තර්කයක් ඔස්සේ ඉවසනකොට අපි ආධ්‍යාත්මය තුළ වැඩෙනවා වැටීමේ ශක්තිය. ඒ වැටීමේ ශක්තිය ඒකට කියන ප්‍රඥාව කියලා. ඒක ක්‍රමානුකූල වැඩෙනකොට අපට අමුතුවෙන් චින්තනයක් හඳුරවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වැඩිච්ච ප්‍රඥාවට පුළුවන් මේ සත්‍ය ස්වභාවය උඩට දකින්නට. හැබැයි අපට බලින් බලින් විතරේ නවත්තලා සත්‍ය දැකීමක් නෙමෙයි තියෙන්නේ. අපි මේ විදිහට නොවනින් මේ කාරණාව කල්පනා කරනකොට අන්න ඒක ප්‍රඥාව වෙනකට පස්සේ අපිට මේ කල්පනා කරන එක බාධාවක් කරදරයක් වඩපත් වෙනවා. දැන් දෙවන ධ්‍යානයට යනකොට පරිණ ධ්‍යානයේදී විතර පිටර බාධාවක් කරදරයක් වෙනවා. ඒ වගේ තමන්ගේ ප්‍රඥාව වෙනකොට සිහිය නොවන වීර්යය මේ තුනම එකතු වුණාට පස්සේ අන්න ප්‍රඥාවෙන් දැක්ම ස්වභාවයටපත් වෙනවා. අපට හබව කල්පනා කරන්න මේක හේතුඵල වශයෙන් හිතන්නත් එහෙම අවශ්‍යතාවයක් ඉන්නේ නැහැ. ඉතින් ඒ නිසා මූලිකව හැබැයි අපට හේතුඵල වශයෙන් මේක හිතන්නට ඉමසන්නට ඕනේ. ඒ වගේ ඉවසනින් යනකොට තමයි අපේ සිගෙනවන වීර්යය මේ ඔක්කොම එකට කැටි වෙලා සත්‍ය දකින්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ මහත්මයා කරන එක වැරදි නෑ. අපි හැබැයි දැනගන්න ඕනේ මේ බුදුරණවහන්සේ කියපු ප්‍රමේම තමයි මේ නෙමෙයි තාම සිදුවන්නේ කියලා. ඒක සිදුවන්නට නම් අපට මේ කරන වැඩ පිළිවෙලත් එක්ක ප්‍රඥාවත් වැඩි වෙන්න ඕනේ. අපි අපේ කරන විතරකය ඉක්මවල ප්‍රඥාව තුළින් මේක දකින්නට. නමුත් ඒකට මූල ආරම්භය. ඒකට පටන් ගැනීම. ඒකට යොමු වීම. ඔය විදිහට මේ ඇදයි කියලා ගත්ත මේ කයේ ස්වභාවය කොහොමද කියන එක තේරුම් ගැනීම වැඩි පිළිවෙල තමයි. එහෙම වැඩි පිළිවෙලක් කියනකොට අපි අර සිිතේ එකඟ ස්වභාවය ඊළඟට වීරියක් කියන මොනක් මේ ඔක්කොම එකට කැටෙච්ච තැනදී මාර්ගයේ ඉතිං සත්‍ය දැකීමෙන් මේ ක්‍රමානුකූලව මේ ආනාපානසතිය ඔස්සේ වැඩෙන වැඩ පිළිවෙලනවා. ඉතින් ඒ නිසා ඒක විගල පුරුදු කරන්න තවත් ඒ කාරණාව විස්තර වශයෙන් තේරුම් ගන්න මහන්සි ගන්න. එහෙත් මහන්සි ගන්න අතරතුර තමන්ගේ හිතේ ස්වභාවය වැඩෙන ආකාරය තේරුම් ගන්න විතරකේ බාධාවක් කරදරයක් වෙනකොට ඒ විතරකේ නොකරන ස්වභාවයක් හිතරපත් වෙනකොට සත්‍ය ස්වභාවය දකින්න හැකියාවක් ලැබෙනකොට ඒ දකින්නකොට ප්‍රඥාව වැඩිවීමත් එක්ක අපි කල්පනා කිරීමක් කරව අන්න ඒකට යොමු වෙලා ඉන්නකොට තමයි සැබෑට මේ මෙතනින් එහාට මේ මාර්ගය හොඳට වැඩෙන්නේ. නමුත් එහෙම වෙන්නකොට අපට යම් කිසි අත්දැකීමක් නැත්නම් ප්‍රීතියක් නැත්නම් සැපයක් ඇති වෙනකොට අපි ඒක උපාදාන කරගන්නවා. එහෙනම් නමුත් ඒකත් උපාදාන කරගත්තත් මාර්ගය නම් එයා ඉන්නේ ඒකෙත් කාලෙකද අපිට කියන්න බැ කාලෙකමද කියලා සමහර ඊළඟ ජීවිතේ ගැනත් පුළුවන් බ්‍රහ්මලෝකේ ගැනත් පුළුවන්. එයා ඒක සත්‍ය දැකලා ආයතන කරන මොකද සෝතාපන්න කෙනෙක් ආත්ම හතක් සංසාරේ ගමන් කරන උපරිම මොහොතේ එතකොට එහෙනම් එයා කවදා හරි මේ අල්ලගත්තේ සත්‍ය දැකලා අතහැරීමක් සිදුවෙනවමයි. ඉතින් මේ විදිහට යන වැඩපිළිවෙල තමයි අපේ තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ පුරුදු කරන න්‍යාය නිවැරදි තව ඉතින් එහාට අපට මාර්ගයේ වැඩෙන්නට ගොඩක් දේවල් පුරුදු වෙන්න තියෙනවා. ඉතින් ඒ නිසා ඔය විදිහට වැඩපිළිවෙල පුරුදු කරගෙන
ඊට තමයි ඔහොම වැඩගත්ත වහන්සේගේ උත්තරේ සම්මාන්ත ජාබේ වෙනත් වෙනමට ඉදිරි වැඩකට ඉදුවට මට පොඩි තාපස්සයක් අනුභවනාසේ දෙලෙනි එහාට අතරම දැන් ටිකක් මට එහෙම තේරෙනවා يعني සාමාන්‍ය ජීවිතේදීත් මට ටිකක් ඒ වගේ දැක්මකට ඉන්න හැම දෙයකදීම මේ අර න්‍යාය වෙනව නේද කියන එක පිළිබඳ හැඟීමක් ඇති කරගන්නේ වගේ කියන එක ඒක තවදුරටත් කියනවා නේද ස්වාමීනි. මොකද භාවනා කරේ ට්‍රැක් විතර නෙමෙයි නේද එතන ඒක වෙන්න ඕන කියන එකත් පොඩ්ඩකට පැහැදිලි කරන්න පුළුවන් නම් තේරුම් ගන්න නැත්නම්.
ඒක ඇත්ත අපිට මේ භාවනාව ඉදගෙන ඉන්නේ ඔස්සයි තරක් නෙමෙයි. හැම මොහොතකම මේ කාරණාවට යොමු වෙන්න ඕනේ. ඒ විදිහට ජීවිතයේ හැම මොහොතකම මේක යොමු වෙලා ඉන්නකොට තමයි භාවනාවක තියෙක වඩවඩවත් වැඩි දියුනේ. එහෙනම් අපි ජීවිතය තුළදී මේ සම්පූර්ණයෙන්ම මේක සත්‍ය ස්වභාවය තේරුම් ගන්න බැරි වුණාට අපි මේ සිදුවන ක්‍රියාවලිය ගැන යම් අවධානයක් තියෙන්න ඕනේ. ඒක තමයි අපිට මේ සාමාන්‍යයෙන් මේ භාවනාව ප්‍රබලව වැඩි දියුනේ කියුවත් දැන් අපි හිතන්නේ ගොඩක් ඉඳගෙන ඉන්නකොට විතරයි කියන්නේ. නමුත් ඉඳගෙන ඉඳලා එතනින් එහාට ඒක ප්‍රබලව දියුණු කරන්න හේතුවන්නේ අර අනිත් හැම මොහොතකම මේක ස්වභාවය ටික තේරුම් ගන්න උත්සාහ කරන එක. අනිත් කාරණාව තමයි අපේ නිවැරදිව මේ ස්වභාවය හේතුඵලන්නේ ආය මේ වෛද්‍ය පදරමක් ගැන සංකප්ප කියන එක අපි හරියට තේරුම් ගත්තොත් අපිට මේ සිහිය ලැබෙනකොට යමෝන ස්වභාවයක් එන්නට ඕනේ. මේකත් දැක්කින එක. සිහිය ලැබෙනකොට අපිට අධික රාගය අධික දේශය එනකොට අන්න අපට සාරයක් වෙනවා ඒක. ඒ අපි අර සත්‍ය ස්වභාවය යම් ප්‍රමාණයක තේරුම් ගත්ත නිසා ඊළඟට ලෝකේ ප්‍රශ්නයක් කෙනකොට අපට ඒක තුළ යම් මට්ටමක නැති ඉන්න පුළුවන්කම ලැබෙනවා. ඒ කියන්නේ අතුල තියෙන නෝන නිසා. මෙන්න මේව තමයි අපට අත්දැකීම් බවට පත් වෙන්නේ. හැබැයි අපි යමක් වෙන විශාල දෙයක් හොයන කාරණාව නෙවෙයි. මේකදී අපට හොද්දට ප්‍රබලව ඒ කාරණා වැටහෙනවා. මේක මේ බොරුවක් එක්කනේ පවස්සන්නේ කියලා. ඉතින් ඒ නිසා මේ මහත්යාගේ ජීවිතේ ඒ විදිහට ඉතරක් කියන්නේ ගොඩක් හොඳයි. මොකද ඒක තමයි සැබෑවටම අපට මේ ධර්මයේ තේරුම් ගන්නට ගොඩක් උපකාරවත්. මොකද අපට ප්‍රකට වෙන්නේ එතනදී මේ ලෝකයේ තියෙන එකදී තමයි අපට මේ තේරුම් ගන්න පුළුවන්. අපි තුල තියෙන වර්ධනය, අපි තුල තියෙන ස්වභාවය, කෙලෙස් නොවන ස්වභාවය, සත්‍ය දකින්න ස්වභාවය. මේ හැමදේම අපට හොඳට තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ওই විදිහට විකට පුරුදු කරගෙන යන්න ඒක ලොකු භාගයක්, ලොකු අවස්ථාවක් වෙයි තමයි ඉදිරියට මාර්ගයේ තේරුම් ගන්න. හැබැයි පොදරමද කියවන්නට ඕනේ අපි පුරුදු කරන කොටත් කිසි දෙයකට ලකුණ නැත්තම් කිසිම දෙයක් දෙන්නට හොඳ නැහැ. අපි හැම වෙලාවෙම හොයන්නේ මේ සත්‍යය. අපි මේ බොරුවක් එක ජීවත් වෙන ඉතින් ජීවත් වෙන බොරුව තුල ජීවත් වෙන ස්වභාවයේ අපි ඉක්මවන්නට ඕනේ කියන හැඟීමක් නිසා අපි ඒකට ලකුණු දීලා සතුටු වෙන අවස්ථාවක් නෙමෙයි කරගන්නට ඕනේ. ඉතින් ඒ නිසා හොඳට ඒ කාරණා තේරුම් අරගෙන ඒ විදිහට වැඩපිළ පුරුදු කරගෙන යන්න අනිත් එක තමයි අපට යම් කිසි නුවණක් යම් කිසි වැටහීමක් ඇති වුණා නම් ඒ වැටගෙන සත්‍ය අනිත්‍ය බව තේරුම් ගන්නට ඕනේ. ඒක ඥානවත් සුද්ධි ඥානවත් සුද්ධි බුදුන් වහන්සේ ලස්සනට පැහැදිලි කරනවා. යම් කිසි කෙනෙක් හේතුඵල න්‍යාය හොඳට තේරුම් ගන්නවා පටිච්චසමුප්පාද ගැන 77 වලක ඥානිය හට ගන්නවා. මේ 77 වල ඥානිය ඇතිවීමත් එක්ක ඇතිවෙච්ච ඥානිය තුළ පැහැදිලි කරන්නේ අවිද්‍යාව පස්සේ සංස්කාර උපදිනවා, අවිද්‍යාව නැතිවෙයි සංස්කාර කියලා යනවා. අතීත අවිද්‍යාව නිසා සංස්කාර හටගත්තා, අතීත අවිද්‍යාව නිසා සංස්කාර කියලා ගියා. අනාගත අවිද්‍යාව ඇති වුණාම සංස්කාර තියෙනවා, අවිද්‍යාව ඇති වුණාම සංස්කාර කියලා යනවා. මෙන්න මේ ඇතිවෙච්ච නෝනක් අනිත්‍ය දෙයක් සංකෘතියක් බව වැටහෙන්නට ඕනේ. අන්නේ බවත් වැටහිච්ච කෙනාට තමයි මාර්ගය දිහට යන්න පුළුවන්. නැත්නම් අපේ ස්වභාවයක් තියෙන ඇත්තටම ඒ ස්වභාවය උපාදාන වෙන ස්වභාවය. ඒකවල තියෙන එකක්. නමුත් අපි ඕකත් කල්පනා කරලා දේරුම් ගන්න ඕනේ. මේකත් අනිත්‍ය ස්වභාවයක් බව. මේකත් සකස් කරන ස්වභාවයක් බව. ඉතින් පස්සේ තමයි ඉතින් එහාට මාර්ගය ප්‍රමාණිකව දිනුවා. ඉතින් ඒ නිසා ඔබතුමන්ලට එකට සත්‍ය ධෛර්යය ලැබෙන්නත් කියලා මම ඒකෙන් ආශිර්වාද කරනවා.
සමිනා ස්වාමිනාකට දෙවිදිනාට ස්වාමිනාට මේ ආනාපාන සති භාවනාව හරි ආනපස්නා චිත්තනපස්නස් තනකට ස්වාමිනාට මේ තීනමිත් එහෙම නැත්නම් නිදිමත එන ගතිය ස්වාමිනාට ඒක සමහරලාට මේ සිතුවිලි වල මේ සියුම් භාවය නිසා ඇති වෙනවාද ස්වාමිනාට? එහෙම නැත්නම් ඒ වෙන විදියට ගන්න තලිටක ඒකට කොහොමද යෝගාවචරයේ මොහොන දෙන්නේ සමහරලාට? කියන්නේ ආනාපාන සතිය කරනකොට නිින්ද කිහිල්ලන ඊට පස්සේ හැරෙන වගේ තත්ත්වකුත් වෙනවා සමහර වෙලාවට. ඒ වගේ වෙනකොට අපි කොහොමද සමහරවිට ඒ වගේ තත්ත්වයකට මොන දෙන්න කියලා තමයි.
ඉස්සරහනේ ඒක කාරණා එකක් හරියට සමහර ලාවට මේ අරමුණ කියුම් වීමත් මත එනවා. ඒක ස්වභාවය. සමහර ලාවට අපේ කයේ තියෙන වේගෙත් ඒකේ කාරණා වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට සමාධිය වැඩිමින් පවතින කෙනෙකුට නම් කටින් විද්‍යාවක් ආවේ අරමුණු සීමීමත් එක තමයි. ඉතින් ඒ වෙලාවේදී බුදුරණන් වහන්සේ නම් දේශනා කරනවා ක්‍රම කිහිපයක්. එකක් තමයි අපි දැන් අපිට බොජ්ජංග කියන කාරණා ප්‍රකට නැති කෙනෙකුට අපිට මේ ගර්ධනාව හරියට යොමු නොවන කෙනෙකුට අර පටලයන් සූත්‍රයේදී බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා එක එක ක්‍රම එක්කෝ මේ අවිනිදිමත ඇදීන විදිහට ක්වාටිෆයි ටිකක් රත් කර ගන්න විදිහ අපි මේව කරා මේ ඉස්පස් කරන්න තෝරන නැත්නම් අහස බලන්න ලක්මන් කරන්න ওই විදිහට කියලා දෙනවා. එහෙම නොවුනොත් බොජ්ජංග එක බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා තීන නිද්‍යක් හිතේ ඇකිලීමක් ඇති වෙච්ච කෙනෙකුට ධම්ම විචිය විරිය වඩන්න කියලා. ධම්ම විචිය විරිය ප්‍රීති මෙන්න මේ ටික වඩනකොට ඉතින් ඇකිලීම දුර වෙනවා. ඒ කියන්නේ අර අරමුණ සිවුම් වෙච්ච ස්වභාවය අඩු වෙනවා. සත්‍ය ස්වභාවයේ හේතුඵල වශයෙන් හොයනකොට එතකොට අර විතරකයක් වැඩිපුර යොමු වෙනවා, විමසීමක් යොමු වෙනවා. අන්න ඒ විමසීම විතරකේ වැඩිපුර යොමු වුණාට පස්සේ අර තීරමිද්දී ස්වභාවය අඩු වෙලා යනවා. මේ කාරණාව අපිට උදර්ශනා කරන කෙනෙකුට වුණත් විදර්ශනාවක් එක්ක භාවනාවක් පුරුදු කරන කෙනෙකුට වෙන්න පුළුවන්. මොකද හේතුව විදර්ශනාවක් කරගෙන යනකොට බව මම අර මුලින් කිව්වා විදිහට විදර්ශනාවක් කරනකොට කෙනෙකුට අර ලොකු උතරකයේ බාධාවක් හඩදරයක් වුණාට පස්සේ ඔහු ඉරායාකින් උතරකයේ දුර්වල මේ සත්‍ය භාවය දකින්නට කියම වෙනවා. සමහර ලාවට එක තියුම් වුණාට පස්සේ තියුම් වීමත් එක්ක ඔහුගේ හැකිලීම කම්මැලිකම ඍජුමත බව එන්න පුළුවන්. ඒ අවස්ථාව තුළ හොඳට තේරුම් ගන්නට ඕන එහෙනම් බග් එකකින් මෙහෙම එතනින් එහාට වට යන්න අමාරුයි. දැන් මම හපව් අර මුල් විදියටම විතර මේ ඉමසන්නට ඕන කල්පනා කරන්නට ඕන කියලා අහපව් අර ඉමසීම කරන්නට ඕන. මෙන්න මේ විදිහට ක්‍රමානුකූලව අපි ටික පුරුදු කරගෙන යන්නට ඕනේ. මොකද මේක ක්‍රමානුකූලව පුරුදු කරන් යනකොට තමයි අපේට ලොකු පන්නරයක් එක්ක ඉස්තාවර ප්‍රවැත්මක් එක්ක මේ මාර්ගයට යොමු වෙන්න පුළුවන්. දැන් සමතේදී සමතේ විතර පුරුදු කරන කෙනෙකුට උනත් මේ දර්ශන නෝනට කෙනෙකුට උනත් ඒ අවස්ථාව තුළ ඒක මගහරින්න වෙනවා. මොකද මම හැර එයාට අනිවාර්යයෙන් තිනෙමුදු රටනවාමයි. ඉතින් මේකම ජීවිතෙන් කිහිප ඕන ක්‍රමයක් අනුගමනය කරන්න පුළුවන්. එතන අවස්ථරනේ.
එතන තමයි අත්මානකින් කරන්නේ.
කේතසන සනෝත. සනෝත මගේ ගැටලුව ඇයි කියලා ඩොක්ටර් කයරෙන් ප්‍රකාශ කරන කරුණේ කය යන්න මෙතනදී අර්ථයක් ගන්න කොහොමද කියන එක. මොකද කය යන එක අපිට එක එක විදිහට අර්ථයක් ගන්න පුළුවන් නිසා සහ මේක අපිට කාය වේදනා චිත්ත ධම්ම කියන හතර ආකාරයකම ඉස්සර කරගන්න පුළුවන් ඉතින් ඒවල් තමයි තමයි සර්. සෝ මෙතන පැහැදිලි කරන දේසුල තියෙන්නේ කය කියනකොට කයන පස්නා සාන්නවත් එක තියෙන්නේ එතකොට කය කයකටයි කියලා ගැස්සී අනුපස්සනාව. දැන් අපි කය අනුපස්සනාව කියන කාරණාවේදී අනුපස්සනාව විතර කරනකොට පොඩක් චලනාවක් විතර කරනවා. මේ හැම එකදම වේදනාව අනුපස්සනාවයි වේදනාව කාරණාවට වේදනාවක් ඇතයි කියන කාරණාව. ඊළඟට ධම්ම පිටාපසා හිතක් ඇතයි කියන කාරණාවට ධම්මානුපස්සනාවේ ධර්මයෙන් ඇතයි කියන කාරණාවේදී දැන් ඊළඟට දැන් ඔකේ අර මේ ඉදාකාරයෙන් විතර කිරීම ගැන කතා කරොත් කයක් ඇතයි වචනයක් ඇතයි හිතක් ඇතයි කියලා සංස්කාරෝත්ේ විතර කරන කාරණාවක් පැහැදිලි කරනවානේ. එතකොට මේ පටිච්චසමුප්පාදය කියලා ගන්නකොට මූලිකව අපේ හැඟීමක් තියෙනවා. ඒ හැඟීම් මත පදනම්ලා තමයි හයක් වචනයක් හිතක් ඇතයි කියලා ගත්ත මූලික හැඟීම් මත පදනම්ලා තමයි පටිච්චසමුප්පාදේ කියන්නේ. ඒ පටිච්චසමුප්පාදේ කියන්නේ වීමත් එක්ක ගොඩනැගිච්ච දෙයක් තමයි මේ හයක් තියෙනවා කියලා අපිට ගොරෝසු ප්‍රකටවන්නේ. වේදනාවක් හිතක් ධර්මයක් තියෙනවා කියලා ගොරෝසු ප්‍රකටවන්නේ. අන්නේ ගොරෝසු ප්‍රකටවෙච්ච මේ හය ඒක තමයි අපිට උත්තරලක් එක්ක අවධානය යොමු වෙලා තියෙන්නේ. ඒක තමයි අපිට පටික්කෝලයක් එක්ක, සාධමනිකාරයක් එක්ක, සම්පජන්යයක් එක්ක යොමු වෙලා තියෙනවා. ඒකයි කියලා ගත්තේ මේ අර පරිසෝපන නිර්මාණ ඉච්චකය. මූලිකව කයත් පටිනියක් හිතක් එකයි කියලා ගත්තේ අර ආභ්‍යන්තර හැඟීම නිමේ අපිට ගොරෝසුව ප්‍රකට වෙච්ච අරමුණක් කියන්නේ. මෙන්න මේක හේතුඵලය හොයනකොට මේ ඇතයි කියලා ගත්තේ කයේ සත්‍ය හොයන එක. අන්න ඒක තමයි ඒ කායන පස්සනාව කටකවල පැහැදිලි කරන්නේ. වේදන පස්සනාව කියන්නේ මොකද? ඇතයි කියලා ගත්ත වේදනාව චිත්තන පස්සනාව තුළ ඇතයි කියලා ගත්ත සිත ධම්මන පස්සනාවේ ඇතයි කියලා ගත්ත ධර්මයක්. එතකොට මේ හැම දෙයක්ම ගන්නට හදනම වෙන්නේ පටිච්චසමුප්පාදයේ තුලදී අවිජ්ජා සංඛාර ක්‍රියාකාරීත්වය එක්ක යොමු වෙනකොට මේ අපට ආධ්‍යාත්මික හැඟීමක් තියෙනවා. ලෝකයේ පැවැත්මක් තියෙනක කායවා භික්ඛවේ සති කාය සංකේතනා හේතු උප්පටි අධ්‍යක්ෂන් සුඛ දුක්ඛ. වාචායවා භික්ඛවේ සති උප්පටි සංකේතනා හේතු උප්පටි අධ්‍යක්ෂන් සුඛ දුක්ඛ. මනේවා භික්ඛවේ සති මනෝ සංකේතනා හේතු උප්පටි අධ්‍යක්ෂන් සුඛ දුක්ඛ අවිද්‍යාපච්චයාව කියලා බුදුරණහතේ සංකේතනා සූත්‍රය පැහැදිලි කරනවා. මේ කයක් ඇටයි කියලා ගැනීමත් එක්ක කාය සංකේතනා හේතුව සැප දුක්කට ගන්නවා ආධ්‍යාත්මික. වචනයක් ඇටයි කියලා ගැනීමත් එක්ක වටී සංකේතනා හේතුවෙන් ආධ්‍යාත්මික දුක්කට ගන්නවා. මනසක් ඇත්තයි කියලා ගැනීමත් එක්ක මනෝ සංකේතනා හේතුවෙන් ආධ්‍යාත්මික පුදුකට ගන්නවා. එතකොට එතන අර හයක් ඇත්තයි කියලා ගත්ත කාරණාව එතන පැහැදිලි කරේ හැඟීමක්. හැඟීමක් කියලා කියන්නේ අපි අර මූලික ප්‍රත්‍යක්ෂ පිණිස හයක් එකක් වචනයක් කියනවා කියලා ගත්ත හැඟීම. ඒක පත පදනම් වෙලා තමයි කාය සංකේතනාව කියන්නේ. ඔකට ලක්ෂණ උදාහරණ එක දේශනා කීපයක් තියෙනවා. මේ සංගතික හතරේ මට මතක ඇටියෙට අතක් ඇතිකල් එතීමක් පහද්දවීමක් තියෙනවා. කකුලක් ඇටයි කියලා ගත්තර පස්සේ තමයි ඇවිදීමක් තියෙනවා. හත් පාදක සම්පූර්ණයක් මට මතක ඇටියෙට ඇවිදීමක් තියෙනවා. හන්දක් තියෙනකොට පල්ලමක් තියෙනවා. බඩක් තියෙනවා කියලා ගත්තහම බඩකින්නක් තියෙනවා. එතකොට මෙන්න මේ අර මූලික ගැනීමක් තියෙනවා. අන්නේ ගැනීම තියෙන්නේ මේ සත්‍ය දැකීමත් එක්ක. එතකොට එහෙනම් ඒ ගැනීම තිබුණ නිසා තමයි අපිට මේ කය ගොඩ නැගුනේ. වචනේ ගොඩ නැගුනේ. සිත ගොඩ නැගුනේ. මේ කය ගොඩ නැගුනේ. වේදනාව ගොඩ නැගුනේ. ධර්මයන් ගොඩ නැගුනේ. සිත ගොඩ නැගුනේ. අන්න ඒක තමයි අපිට ගොරෝසු ගෝචර වන මේ සමහරව අපිට හේතුඵල වශයෙන් හොයන්න තියෙන්නේ. ඒ හේතුඵල වශයෙන් හොයනකොට අහුවෙනවා මෙන්න මේ පටිච්චසමුප්පාදයේ මූලික න්‍යාය ටිකක්. එතකොට මේ පටිච්චසමුප්පාදයේ මූලික න්‍යාය අපිට එකපාරට අහුවෙන්නේ නැහැ. ඒක අහුවෙන්නට අපට වඩා නුවණ වැඩෙන්නට ඕනේ. මේකෙදි අපිට මේක තේරුම් ගන්න ඇත්තරම පටිච්චසමුප්පාද කාරණාව හරියට නිරවුල් තේරුම් ගන්නකොට අපිට මේක හොඳට තේරුම් ගන්න පුළුවන්. ඒකත් එක්ක තමයි ප්‍රතිපත්තානි තියෙන්නේ කියන කාරණාව අපිට හොඳට ඒකත් එක්ක තේරුම් ගන්න පුළුවන්. ප්‍රතිපත්තානිය තුළ මේ පටිච්චසමුප්පාද න්‍යාය ගැඹුලා තියෙන ආකාරය අපිට මේ හැම දේශනාවක් හොඳට අධ්‍යයනය කරනකොට වටහා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් මෙතන මේ කය, වේදනා, සිත, ධර්මය කියන කාරණාව පටිච්චසමුප්පාදයේ තුලින් නිර්මිත වෙච්ච පටිච්චසමුප්පාදන ගැටීමත් එක්ක ගැනීමක් කියන එක පටිච්චසමුප්පාදයේ තුල තියෙන මූලික හැඟීම කියන කාරණාව නෙවෙයි. ඊට පස්සේ
සර්වයන්ස ගොඩක් තියෙනවා. ඒකෙම තව පොඩි දෙයක් පැහැදිලි කරගන්න අවශ්‍යයි සරණ. දැන් අපි එකම කාරණාවක් ගත්තොත් හුස්ම රැල්ල කියන එක. එතකොට අපි හුස්ම රැල්ල කියන තැනදී ඒක කය හැටියටත් නැත්නම් දැන් හුස්ම රැල්ල තේරුම් ගනිද්දී මේ තේරුම් ගත්තේ පංචපාදන සම්පිතක් කියන තැනින් ගත්තොත් ඒක සිත හැටියටත් ඒ අපි තේරුම් ගන්න තැන අනුව දෙක වෙනස් වෙන සරණස. ඊට පස්සේ අවස්ථාව කියලා තේරුම් ගන්න සැනම තමයි. නමුත් මූලිකව අපිට ගොරෝසුව වැඩෙන විදිහෙන් නම් කය මුලින් තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඊට පස්සේ අපි මූලික පිට තේරුම් ගන්න ගියාට අපේ පිටිවිල්ලක් එක්ක එනජක් නිසා අපිට ඒක ආනාපාන සතිය වැඩෙන විදිහට සිතාරපස්සනාව දක්වන්නේ නැහැ. ඔකද කියන්නේ චිත්තපස්සනාව තුලට අපි ගිහිල්ලා නැහැ. හැබැයි චිත්තපස්සනාවේ කොටසක් කියන්නේ අපිට යම් ප්‍රමාණික චිත්තපස්සනාවක් කියන එකක් අහු වෙනවා. නමුත් අර ක්‍රමානුකූල වැඩිලා කි චිත්තපස්සනා කරනවාට ඉන්නේ අහු වෙන්නේ. ඒක අහු වෙන්නේ කායපස්සනාව හොඳට වැඩනට පස්සේ. නමුත් අපට අරින්න හිතන්න පුළුවන්. චිත්ත කැටය කියලා ඉගත්ත ඒ කාරණාත් එක්ක මට මේක රෙකමෙන්ඩ් කරන්න පුළුවන්. ඒකට තමයි යම් සිද්ධාස්නාවක් එක්ක අපිට මේක හේතුඵල විමසන්න පුළුවන්. මේ හැබැයි අපි ඇයි ඒක කායන පස්සනා කොටසම තමයි. මොකද කායන පස්සනා කොටස හොඳට වැඩිලා ඒක හරියට තේරුම් අරගෙන ඒකේ නිදහසට කරන තමයි කායන පස්සනාව ප්‍රකට නොවි වේදන පස්සනා විතරක් ඊට පස්සේ ප්‍රීති සැපය චිත්ත සංකාරත් එක්ක තමයි ඊළඟට ප්‍රවැත්ම තියෙන්නේ. ඒක තික්මුවට වාසේ තමයි චිත්ත පිට සංවේදී කියන කාරණාව එකදී. හැබැයි ඉතින් වෙනකොට ගොඩාක් දින වෙලා. නමුත් ඒ අර මූලික වල කාරණා ටික තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට බුද්ධ ගන්න පුළුවන් මේ මනස පිටකටයි කියලා ගැනීමත් එක්ක මේක ඇති වුණේ කියන කාරණාව. ඒ අතයි කියලා ගත්ත ඉතිහාසය කියයි. මොකද මූලික ආරම්භයක් තියෙනවනේ. අපි බලමු කොහොමද මේ දැන් මෙතන මේ මෙතන දැන් පැහැදිලි කරේ සම්පූර්ණ නිංචියත් එක්ක මේ ආනාපානිය මුල් කරගෙන සම්පූර්ණ යන ක්‍රමයේ නමුත් ධම්මා ධම්මානුපස්සනාතුල පැහැදිලි කරනකොට පංච නීවරණ පව පැහැදිලි කරනවානේ. එහෙනම් අපිට පෙතර පංච නීවරණේ තේරුම් ගන්න තියෙනවානේ. ඊළඟට චිත්තාරපස්සනාවේ ප්‍රායෝගික තේරුම් ගැනීම තියෙනවානේ. ඒක නිසා මේ හැම දෙයක්ම හිත ඉතින් සකස් වෙන ආකාරය ප්‍රතිරුම් ගැනීමක් තියෙනවානේ. එහෙනම් අපිට ආනාපානිය දුණත් අපිට මේක ඉතින් මොම්මෙට තේරුම් ගන්න කියලා ඒ සකස් වීම වලට පුළුවන්. අර මේ පිළිවෙලට සම්පූර්ණයෙන් වැඩෙන්නේ නැහැ. මොකද ඒක වැඩෙන්නේ පොඩක් මේ පිළිවෙල වෙනට ඕනේ. නමුත් අරේම කිරීමත් එක්ක අපට මේ අවශ්‍ය වැඩ පිළිවෙලට වුණා මාර්ගයක් එකතු වෙනවා. ඉතින් ඒ නිසා ඒ විදිහට දර්ශනා කිරීම තමයි වටින්නේ. මොකද ඒක තමයි සැබෑවටම මේ අපි අර ආයාසයෙන් කල්පනා කිරීලා එක්ක නැතුව අපට ප්‍රකට වෙන වර්තමානයේ අපට ප්‍රකට වෙන කාරණාවට දර්ශන කිරීම බඩටපත් වෙනවා. ඒකෙන් දර්ශනා කරනකොට මග නිවැරදි වෙනකොට මේ මග තුලින් අපට එතනින් ඉහාට යමීමක් තියෙනවා. ඒකෙන් තමයි. බොහොම පිටිස්සනකට ප්‍රබසත්යි.
දැන් 77 පොලට ඥානයේ පහල වෙනවා කියලා හාමුදුරු කිව්වන්. ඒකට විස්තර කරන්න පුළුවන්.
හරි, කියලා සරණයි. එතන හැටි මේ දුටි ඥානස්සූත්‍රය පැහැදිලි කරන්නේ ඥාන 77ක් පිළිබඳව. එතනම දන්නවා ඇති පටිච්චසමුප්පාදයේ සම්බන්ධයෙන් පටිච්චසමුප්පාදයේ අංග 12ක් තියෙනවා. අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා සංඥා උපාදාන භව ජාති ජරා වර්ණ කියන 11ක් තියෙනවා. එකිනෙකට ප්‍රත්‍යවශයෙන් ගත්තොත් 11යි තියෙන්නේ. දැන් අංග 12යි ප්‍රත්‍යවශයෙන් ගත්තොත් 11යි. අවිද්‍යා පත්‍ය සංකාරා එකයි. සංකාර පත්‍ය විඥාන. විඥාන පත්‍ය නාම රූප. නවරු පත්‍ය සලආතර සලආතර පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය සන්නා සන්නා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පිට ජරා මරණ කියලා පත්‍ය වශයෙන් ගත්තම 11යි කියලා. එතකොට මූලික එකක බැලුවොත් අපි අවිද්‍යා පත්‍ය සංකාර අවිද්‍යාව පත්‍ය කරගෙන සංස්කාර තියනවා කියන එක තමයි පළවෙනි ඥානය. අවිද්‍යාව හේතුයෙන් සංස්කාර තියනවා කියන එක වර්තමානයේ තුල මේ වර්තමානයේ තුල ධම්මස්ති ඥානය ධර්මයන්ගේ පැවැත්ම පිළිබඳ ඥානය තමයි ඒක වර්තමානයේ. තමන් අත්දකින්න එක අවිද්‍යාව නිසා සංස්කාර පවතිනවා කියන ඥානය. ඊළඟට අවිද්‍යාව ඇතිවීමෙන් සංස්කාර නැති වෙනවා කියන ඥානය දෙවෙනියට. මේ තමන් අත්දකින්න ධම්මස්ති ඥානය. මේක මුලින්ම තියෙන ධම්මේ ඥානය, පස්සේ තමයි අන්වේ ඥානය කියන්නේ. ධම්මේ ඥානය කියන්නේ වර්තමානයේ මේ ඥාන 77 ඇති වෙච්ච කෙනාට පොතපන්න කෙනා කියනවා. මේ විදිහටම නෝණ තියෙනවා. ඒ කියන්නේ මේ න්‍යාය සම්බන්ධයෙන් නෝණ තියෙන කෙනාට. එතකොට අවිද්‍යාව ඇතිකල්ලි සංස්කාර ඇත පළවෙනි එක, අවිද්‍යාව නැතිකල්ලි සංස්කාර නැත දෙවෙනි එක. එතකොට එතන ඥාන දෙකයි. එක ධම්මේ ඥානයි. ඊළඟට අන්වේ ඥානය තියෙනවා. අතීතයේ අවිද්‍යාව ඇතිකල්ලි සංස්කාර ඇත තියෙනවා. ඒක ගලපා බැලීමක් වෙන්නේ ධම්මේ ඥානිය මත පදනම් එක. තව ඥාන තුනයි. අවිද්‍යාව අතීතයේ නැති වුණාම සංස්කාර නැති වෙනවා. එතකොට හතරයි. අනාගතයේ අවිද්‍යාව ඇතිකල් සංස්කාර තියෙනවා. පහයි. අනාගතයේ අවිද්‍යාව ඇතිකල් සංස්කාර තියෙනවා. හයයි. එතකොට ධම්මේ ඥානියෙදී ඇති වෙච්ච හේතුඵලියත් එක්ක අන්වේ ඥානියත් එක්ක අතීතයේ අනාගතයයි එක්ක මේ ඒ න්‍යායම දකිනකොට එතන ඥාන හයයි. මේ ඥාන හයම
ඥානියක් බවට සමන්ත ප්‍රකට වීමක් කියන්නේ ප්‍රඥාව ඇතිවීමත් එක්ක. මෙන්න මේ ඇති වෙච්ච නුවණත් කය ධම්මං, වය ධම්මං, විරාග ධම්මං, නිරෝධ ධම්මං. මේකත් සකස් වෙච්ච දෙයක්. මේ අරහත් මාර්ගය තුළදී කෙනෙක් සම්මාදිටිය පස්සවත්. ඒහත් පත්‍යෙච්ච සම්මාදිටිය හෝ සංකතය සකස් වෙච්ච දෙයක්. මේවට අසංකතයි. එහෙනම් මේකත් කය ධම්මයක්, වය ධම්මයක්, මේවට හා ගැනීමත් විරාග ධර්මයක් කියලා වැටෙනව නෝනා. අන්න ඒක හත් වෙනි ඥානය. ඒකව ඥාන හතයි. මේ ධම්ම ඥානයත් එක්ක ආත්ම ඥාන දෙක ගලපලා බලනකොට අතීත අනාගතයත් එක්ක ඥාන හයයි. මේ වටහාගත්ත නෝනත් අනිත්‍ය ස්වභාවයෙන් මේ යුක්ත දෙයක් බව වටහා ගන්න එකත් එක හතයි. එතකොට එකකට හතක් තියෙනවා. අන්‍යෝන්‍ය ප්‍රත්‍යවේයෙන් ගත්තාම 11ක් තියෙනවා. එතකොට 11ට එක නඩගානේ 77 තියෙනවා. මේක තමයි මේ ඥාන 77. මෙන්න මේ ඥාන 77 ඇති වෙච්ච කෙනාට කියන සම්මාදිට්ඨියට නිරුක්ති කරා කියලා සම්මාදිට්ඨිය කරා කියලා. මොකද අපි ගොඩක් වෙලාවට අපිට තියෙන අපි යමක් තේරුම් ගත්තට පස්සේ අපි ඒක එකතු වෙනවා. අපි හදවත් කියන්නේ නෑ. මේක තවහොඳට තේරුම් ගන්න පුළුවන් දේශනාවක් තියෙනවා. සංගීතනිකයි පහේ ඉන්දිය සංගීතයේද යම් කෙනෙක් ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්දිය ධර්මෙහි හට ගැනීම, නැතිවීම, ආස්වාදයේ ආදීනමේ නිස්සරණය ප්‍රඥාවෙන් දැකපු කෙනාටයි සෝතපන්න කෙනා කියන්නේ කියනවා. මේ එක්ක ප්‍රඥාවෙන් දැක නිදහස් වෙච්ච කෙනාට අරහත් සහතන් වහන්සේ කියන්නේ කියනවා. ප්‍රඥාවෙන් දැකපු කෙනා සෝතපන්න කෙනා ප්‍රඥාවෙන් දැක නිදහස් වෙච්ච කෙනා රහතන් වහන්සේ. එහෙනම් ගොඩනගිච්ච ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්මවත් එහි හට ගැනීමක්, එහි නැතිවීමක්, එහි ආස්වාදයක්, එහි නිස්සරණයක් මනා ප්‍රඥාවෙන් දැකීමට ඕනේ. එනම් අර හට ගන්නා වූ ප්‍රඥාව තුළ සත්‍ය විතරක් හසක් වෙච්ච ස්වභාවයක් බව අත්දැකීමට වන්නේ ප්‍රඥාව තුළින්. ඒක තමයි සක්කාය දිට්ඨි සැදෙහෙටම සක්කාය දිට්ඨි කැඩෙන වැඩ පිළිවෙල වෙන. මොකද නැත්තම් අපිට මගේ නෝනක් මගේ මේ මම ඇති කරගන්න දේක් බවට එකපස් වෙනවා. මම හිතන්නේ තේරෙන්න ඇති. පෙරවස් කරනවා.
අනේ සමහරු මම ආනාපාන සතිය භාවනා වගේම මේ සක්මන් භාවනාවෙන් අපිට දැන මේ වැඩ වඩා ගන්න පුළුවන් නේද?
ඔව් දරුවන් සරයි. මේයි සමාධිය කියන කාරණාවේදී එක එක විදිහට අපිට හිතන්න පුළුවන් අපිට එක පාට කියන්න පුළුවන්. නමුත් අපට විදර්ශනාවට නම් ඕන විදිහට සක්මන් ඉවත් කරන්න පුළුවන්. නමුත් සක්මනේදී යම් පිට ඒකාධිකාරයක් ඇති වෙන්න පුළුවන්. නමුත් සම්පූර්ණයෙන් අපට ලොකු සමාධියක් කරා යන්නට නම් මේ කයේ නොදෙලීමක් පවතිනට ඕනේ. ඒකත් එක්ක අපට පහසු ඉරියව්වක් තිබෙනවා. අරට මූලාරම්භයක් බවට ඉතරයි පත් වෙන්නේ. ඊළඟට අපට ඉඳගෙන ඉරියව්වක් පුරුදු කරන්න වෙනවා. නමුත් අපට මේ යම් සමාධියක් ලකුවට ඇති වෙනවා. ඊළඟට විදර්ශනාවක් කරන කෙනෙකුට නම් එතන ඕන විදියට ඥානාව පුරුදු කරන්න පුළුවන්. ඒ වගේ මෙයාට සාමාන්‍යයෙන් ලොකු ඉස්සෙක් කරලා යනකොට ඉතින් එයා තව යම් වැඩ පිළිවෙලක් පුරුදු වෙනකොට මේ කාලේ හැටියට නම් අපට අනිවාර්යයෙන්ම භාවිතා බහුලීකතා කරන්න ඕනේ. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් සමාධිත්වයෙන් යුක්ත සත්‍ය තේරුම් ගත්ත සත්‍ය දැකව කෙනෙකුට බුද්ධ ධර්ම භාවිතා බහුලීකතා කරගෙන එනම් පුරුදු කිරීම බවට පත් කරන්නට අවශ්‍ය වෙනවා. අධික ප්‍රඥාව තියෙන ශික්ෂණ බුද්ධිය තියෙන අය ඒ කාලේ සුසීම් ස්වාමීන් වහන්සේ බාහිදාර කිරී සානුස්සාරි අය අධික ප්‍රඥාවත් එක්ක එක මොහොතින් මේ සත්‍ය සියල්ල දැකලා නිදහස් වෙනවා. නමුත් අපිට පුරුදු කිරීමක් කරන්න අවශ්‍ය වෙනවා. සක්මන් භාවනාව අපට සමාධිය වහා ලබා ගන්නට උපකාරයක් වෙනවා. හැබැයි ඒක අපි සිහියෙන් හොඳට කරනකොට ධ්‍යාන ලබා ගන්න පුළුවන් දෙයිද කියන කාරණා අපට ඒකාන්තයෙන් කියන්න අමාරුයි. නමුත් ප්‍රබලවනම් ධ්‍යානයක් ඇතුළේ පවත්වන්නට නම් අපිට අනිවාර්යයෙන්ම නොදැනෙන ස්වභාවයකට එන්න පහසු වියවක් එක්ක ඉන්න වෙනවා. නමුත් අරක මූලාරම්භය බවට ඒක අනිවාර්ය උපකාරයක් වෙනවා. ඊටවස්ස. ඒක තමයි.
අවසර ස්වාමීන් වහන්සේ මේ ධ්‍යාන සම්බන්ධ ඒ ප්‍රශ්නේ දීමට පිටි කෙරළුවක් නැවතවරක් කතා කරන්න අවසර මේ මම ටිකක් මේ දෙස්සු දෙයක් තමයි මේ ධ්‍යානය කියන සම්බන්ධයෙන් අපි වෙනම යා යුතුද කියන එනමත් පොඩක් ගැටලුවක් තියෙනවා. මොකද ඇත්තටම සමාධිත්වයේ ඉඳන් සමාධිත්වයේ ඇත්තටම ලබා ගන්න පුළුවන් කමක් තියෙනවා නම් එහෙම නැත්නම් ප්‍රඥාව වැඩි වෙනු වෙනකොට ධ්‍යානයේ කිරීම අපි අවධානය යොමු කළ යුතු නැහැ නේද කියලා මම ඇත්තටම ලොකු ගැටලුවක් වෙනවා. සමහර කියනවා පළවෙනි ඥානේ දෙවෙනි ඥානේ තියෙන. ඒ වගේ දේවල් ගැන සැලකේ යුතුද කරන්නේ අතුරු යෝග අවතරයේ කොහොම එහෙම නැත්නම් ඉගෙන වැඩි කර කියලා අවශ්‍ය නැද්ද කියලා තමයි.
එතනදී ඇත්තටම කෙනෙක් කිසිදම්ම සිතුවිලි හරණය කෙනෙක් වාසය කරන කෙනෙකුත් නම් ඒක ඉතින් හොයමින් ජීවිලා ඒක පවත්වන ප්‍රශ්නයක් නැහැ. නමුත් විදර්ශනාව නැත්නම් ආසවත් ක්ෂේත්‍රයේ වැඩ පිළිවෙල වෙන සමාධිය නම් පංචපාස්කන් සත්‍යය මොකද දකින්න එක. එයාට මේ ලෝකේ සකස් වෙන්නේ කුමක්ද? සකස් වෙන සියල්ලක්ම සත්‍ය දකින්න. යම් කෙනෙක් නිවැරදිව සත්‍ය දකින්න ගමන් කරනකොට එයාට බාහිරින් ඒ කියන්නේ ලෝකේ සුර කාමයන් ලෝකයේ ඉන්න නැතිවාර පස්සේ කාමයන් සත්‍ය දකිනකොට ධ්‍යානෙ හිත පීඩනවා. නමුත් සමහර දේ ධ්‍යානෙ කියලා නැහැ. ධ්‍යානෙ කියලා දන්නේ නැහැ. අපේ ලොකු නෝන පීඩක කියන කෙනෙක්. එයා විදර්ශනාව අපහැරිච්ච ගමන් එයාට ප්‍රකට වෙන කාරණාව ධ්‍යානෙ වෙන්න පුළුවන්. නමුත් එයා ධ්‍යානෙ කොහොමයා යන වැඩ පිළිලා නෙමෙයි තියෙන්නේ. ඒක විදර්ශනාවම කරගෙන යන කෙනා ආදී ස්වභාවයේ නමුත් ඒ කිච්චේ කාර්යභාරයක් තියෙනවා. එයා ඒක නම් කිරීමක් දාලා නැහැ. අනිත් කෙනා දිගේ තියෙන සම්පතියත් එක්ක යනවා. ඇතරම ඒ ආගි විතරම සුඛ විඥාන් යටි පවතිනවා සපති වාසිකියක් පවතිනවා ඒ ආයේ ධ්‍යානෙත් එක්කම යන්නේ. ඉතින් ධ්‍යානෙත් එක්ක ගිහිල්ලා ගොඩක් කාලවට අපි දැනගන්නට ඕනේ විදර්ශනාව කියන්නේ මොකද්ද? හේතුඵල කියන්නේ මොකද්ද? අපි ඒ විවිධ ඉලක්කය මොකද්ද කියලා. ඒක මොනවාක් ගොඩක් අය හොඳට සමාධිය තියෙනකොට, ධම්ම ධර්මයක් තියෙනකොට තමයි බාහිර ලෝකයේ තියෙන ආසාවත් ගොඩක් අඩු වුණාට පස්සේ තමන් අවබෝධන බවත් හැවටෙන්න ඉඩ තියෙනවා. අපට ඇත්තටම අවබෝධ වුණ බව රැවටීමක් අපට ඇති වුණා නම් අපි හැම මොහොතකම දැකෙන්න තෝර න්‍යාය තමයි අපට මොන දේ ලැබුණත් විහාර නෙමෙයි මාර්ගඵල ලැබුණත් අපි සෝතාපන්න කිසි වුණා කියලා අපි මේ ලැබිච්ච හැම දෙයකම සත්‍ය වරතවල සෝතාපන්න වුණා කියලා හෝ අපි මේ සෝතාපන්න කියලා සංකල්පයක් ආවට අපි ඒක අනිත් දෙයක් කියලා සෝතාපන්න කොහෙ නැති වෙන්නේ. නමුත් අපි සෝතාපන්න නොවී සෝතාපන්නයි කියලා නැත්නම් මාර්ගයට ආවා කියලා අපි අල්ල සිද්ධි හිතියොත් එහෙම අපි සමහර හැම දෙයක්ම අල්ලගෙන ඉන්නවා. අපි ඒක වැටගෙන ඉන්නවා. ඒ නිසා අපි යමක් හොයන්නේ නැතුව ලැබිච්ච දේ සත්‍ය වෙනවනම් අපට ඒකයි තමයි සත්‍යය හැවටම මඟ ඉවර වෙන්නේ. ඒ නිසා ඒ විදිහට අපට මේ මාර්ගය පුරුදු කරන කෙනෙකුට නැත්නම් මේ සත්‍යම දකින කෙනෙකුට සත්‍ය හොයන නිදර්ශනාව ඔස්සේ වැඩ පිළ පුරුදු කරන කෙනෙකුට මේව අවශ්‍යතාවයක් නැහැ. මේ දේවල් හොයන්නට කාමයෙන් නිදිනකොට කොහොමවත් ඒ කියන්නේ කාමයෙන් කාමරාග පිටික කියන සංගුණ කුජ වෙනකොට ඒවා නැති වෙනකොට සමන් පිටුල කොහොමවත් ඒ ස්වභාවය තීරණෝ මේ එයාට එන සීන අවශ්‍යතාවයක් නැහැ. ඒක තමයි.
මණිකාරකී අපි කිසි දෙයක් නම් මේ ස්වාමීන් වහන්සේ බලවත්ක ධර්ම දේශනායි සමමරමින් අවබෝධණින් අදනව මම ගොඩක් කාලවලට ඒ වයින් හරියටම ධර්ම ගැටළු වලට මට විසඳුම් ලැබෙනවා. මේ කරපු දේශනාවත් ඉතාම හොඳයි මට ඉතාම හොඳයක් කියන එක තමයි.
මේ දේශනාවලදී සාකච්ඡා කරලා තියෙනවා මේ ලෞකික ලෝකයේ ප්‍රතිරණයෙන් සම්මාදිටින් සම්මාදිටින් සමාධි දාර්ශනික විශ්ලේෂණය. සංගතනාගේ දේශනා කළා වෙන සූත්‍රයේ තියෙන දෙපිටක තියෙන වෙන දේශනාව ඉස්සර පැහැදිලි කරනවා දැනගන්න.
දෙවස්තරය බුදුරණාහි කියන දේශනාවක් තියෙනවා දෙකම එකට පැහැදිලි කරන එක. මහා චත්තාරීක සූත්‍රයේ මජ්ක්‍ධිමනිකායේ තුනේ තියෙන්නේ ඒකේ ලෞකික සහ ලෝකෝත්තර දෙක දෙමින් වශයෙන් පැහැදිලි කරනවා. හැබැයි තවත් එකක්. ඒක ලෝකෝත්තර රටියට පින්නන කාරණාව සම්පූර්ණයෙන් සත්‍ය දකින්න ඉන්න අවස්ථාවයි ඉතින් පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ ලෞකික එක රතවස්තුක සම්මාදිට්ඨියත් එක්ක යන වැඩ පිළිවෙල පුරුදු කරන ආකාරය විස්තර කරනවා. ලෝකෝත්තර එකේදී දුක්ඛ ඥාන සම්මුතිය දුක්ඛ ඥාන මග්ග ඥාන නෙමෙයි විස්තර කරන්නේ. ඥානයේ ඇති කරගත්තේ කුජලයාගේ විස්තරේ සම්මාදිට්ඨි මුක්ත කුජලයාගේ විස්තරේ අතිපටන සූත්‍රයේදී පැහැදිලි කරනවා. නික්කම් සංකප්ප අව්‍යාපද අවින්ද සංකල්ප සැයේ ලෝකෝත්තර දික්කම පදනම් වෙලා මාර්ගය පුරුදු කරන ආකාරය කුජලයා. නමුත් සත්‍තර සූත්‍රය පැහැදිලි කරන්නේ ලෞකික සම්මාදිට්ඨියේදී නික්කම් අව්‍යාපද අවින්ද සංකල්ප පුරුදු කරන එකත් සත්‍ය දකින අවස්ථාවට එතන කියන ආරේසිත අනාසවසිත කියන කෙනාගේ යම් දෘෂ්ටියක් ඇද්ද යම් පඤ්ඤාවක් ඇද්ද යම් පඤ්ඤා බලයක් ඇද්ද යම් ධම්මදි සම්බුද්ධයක් ඇද්ද අන්නේ සම්මාදිට්ඨිය. දැන් සම්මා සංකප්පය මොකද්ද? ඒ දර්ශනීය පිණිස ආරේසිත වඩන කෙනාගේ අනාසවසිත සහිත කෙනාගේ දර්ශනීය පිණිස ඒ දැක්ම පිණිස වඩා යොමු කිරීමක් ඇද්ද ඒ ස්වභාවය පිණිස අපණ වියපණ කියන දෙකක් තියෙනවා. වඩිනම් කාර්යයක් ඇද්ද ඒක විචාරයක් ඇද්ද මෙන්න මේක තමයි සම්මා සංකප්පය. අර ලෝකෝත්තර සම්මාදිට්ඨිය නැත්නම් මාර්ගයේ වඩන අවස්ථාව සම්බන්ධ. මෙන්න මේ විදිහට තමයි මාර්ගයේ චත්තාරීතර සූත්‍රය තුළ විස්තර කරනවා මේ දෙක දෙකින් වශයෙන්. ඉතින් ඒව දේශනාව තියෙනවා මේක ඇත්තටම විස්තර වශයෙන් කතා කරන්න පුළුවන් ලොකු දේශනාවක්. මේකේ ගොඩාක් කාරණා තියෙනවා. මේක අපිට ගෞරව කරගන්න බොහෝ කරුණු තියෙනවා මේ චත්තාරීතර සූත්‍රය තුළ. ඉතින් මේකේ මම මේ සංක්ෂිප්ත වශයෙන් කියේ ප්‍රශ්නට උත්තරේ හැටියට මේක අපට තේරුම් ගන්න පොඩ්ඩක් මේ පොතර අධ්‍යයනය කරන්න වෙනවා. ඒ දේශනාව මත පදනම් වෙලා අපට බොහෝ දේශනා අධ්‍යයනය කරනකොට මේ සම්මාදිට්ඨිය යුක්තව ඉන්න පුද්ගලයාගේ භාවය සම්මාදිට්ඨිය යුක්තව දර්ශනයත් එක්ක ඉදීම ඊළඟට ලෞකික සම්මාදිට්ඨියත් එක්ක මේ හැම එකකින් අපට තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා මේක වෙන දවසකයි බලමු කතා කරන්න කතරගල සූත්‍රයේ ප්‍රතිපදේක ගොඩක් කරලා තේරුම් ගන්න තියෙන නිසා මේ විදිහ තමයි කතරගල සූත්‍රවල වෙනින් වශයෙන් මේ කාරණාව විස්තර කරන්නේ. ඒක අවශ්‍යයි. හේතුඵල ධර්ම ගැන නුවණ අපි වටහා ගන්න නැතුව අපි හේතුකරණ පුරුදු කිරීමේ සැබෑවයි මුක්ති මාර්ගයක් වෙන්නේ නැහැ. සුත්තග්ග පරිණාමයක් නිවැරදි යම් වූ ස්වභාවයක් වෙන්නේ නැහැ. ඒකට අපි නිවැරදිව ඒ හේතුඵල න්‍යාය ගැන කියවෙන ඒ ලෝකෝත්තර මාර්ගය ගැන කියවෙන ඒ දේශනාව ශ්‍රවණය කරමින් ආධ්‍යාත්මික යෝනිසමනසිකාරය කියදෙනේ වර්තමානි ගෝචර වෙන ස්වභාවය තුළ ධම්මන්තම් පටිපදාය වෙනවා. ධම්මන්තම් පටිපදාවක් කියන්නේ අපිට මේ සකස්න ලෝකෙ සත්‍ය දැක්වීම. අන්න ඒකත් එක්ක අපි යොමු වෙනවා නම් ඒ යොමු වීම අන්න ඒක නියමට මේ සබාවට පිට වෙන්නේ. හැබැයි ඉතින් අපිට ඒක එක පාට වෙනවා කියන කාරණාව කියන්න බෑ. අපට නිවැරදිව ඒ දේශනා කරනවා මගට ආව කෙනාට මග නිකවුල් බව. උදපන්න කෙනාගෙන විතර කරන හැමතරම් පැහැදිලි වෙනවා. කව කෙනෙක් උපදෙස් අවශ්‍ය නැහැ. මගනි දවුල් බව. එහෙනම් එතනින් එනාට පොදෙස් උපකාර තියෙන ඉතින් ඉක්මනින් දියුණු කරගන්න නිසා ජීවීම් වෙනස උපකාර අවශ්‍ය නැහැ. ඒ මගනි දවුල් යාදී. අන්න මගනි දවුල් බවට පත් වෙන්නේ මේ දර්ශනයත් එක්ක. එහෙමනම් අපට අනිවාර්යෙන් අපේ ජීවිතේ යම් ප්‍රශ්නයක් යම් ගැටලුවක් මේ මග සම්බන්ධයෙන් තියෙන අපි තව තවත් මේක නිරවුල් කරගන්න මේ හේතුඵල ධර්ම ගැන නොනක් ඇති කරගන්න ඕනේ. එතකොට අපිට පුළුවන් එනට මේ ස්වභාවය පිටේ මාර්ගයේ මේ ආකාරයෙන් පොදු කරගන්න පෙරවස්තරද.
තෝ පිටානිමත්.
පෙරවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. ආනාපාන සති භාවනාවේදී මේ අජත්ත දහිත්‍ය කියන්නේ මොකද්ද? ඉති අජත්තං ආකායකානුපස්සී විහෙරති. බහිද්ධාවා කායකානුපස්සී විහෙරති කියලා සඳහන් වෙන්නේ මනෝවැඩේ අර්ථයක්ද ඉති කියන කියලා දැනගන්න කැමතියි. දරුවන් කරණයි.
ඉතරවත් කරණයි මේ කාරණාව මම සැතර පැහැදිලි කරා ටික. ආනාපාන සති විතරක් නෙමෙයි අනුපස්සනා සියල්ලක්ම ධම්මානුපස්සනා එක්ක සියල්ලක්ම බලනකොට මේ කාරණා සියල්ලක් පොඩි විදිහට කතා කරන්න ඕනේ. මම සියල්ලක්ම කතා කරා මොකද ඇත්තටම අද අපි බයිද්දා කියලා බාහිර දෙයක් බලන එක තියෙන්නේ. එතකොට දැන් බුදුරණවහන්සේ අජිති අජත්තන් වා කාය කායන පස්සේ ඉන්නේ බයිද්දා වා කාය කායන පස්සේ අජිත බයිද්දා වා කාය කායන පස්සේ කොටස් මොකට විතර කරනවා? ඒ කොටස් වලට විතර ගන්නකොට ඒ කරන එක වෙන්වෙන් වශයෙන් පැහැදිලි කරන්නේ නැහැ. මම මේක සම්බන්ධයෙන් තවත් කරනවක් පැහැදිලි කරන්න පුළුවන් එක තේරුම් ගන්නත් අර මම අජත් බයිද්දා කියන්නේ සාපේක්ෂතාවයට ඒක විතර කරා මම මට සාපේක්ෂව අනිත්‍යක බාහිර කියන එක අර ධාති බඹ සූත්‍රයේ ඊළඟට මහා අතිපදෝම සූත්‍රයේ වගේ දේශනවල පැහැදිලි කරනවා අර පටවි ධාතුව මොකද්ද ඉති අජත්ත ආධ්‍යාත්මිකයි බාහිර දෙකක් තියෙනවා මොකද අධ්‍යාත්ම පටවි ධාතුව කියන්නේ ඉති අජත්තම් පටයක් අකල හරියටම පාදින්න කියලා විතර කරනවා ආධ්‍යාත්මයේ සමායයි සලකන ගොරෝසු උපාදීනෝ ස්වභාවිනුත් යමක් ඇද්ද මොන වගේ දේවල්ද කෙස්ලොම නියදත් කියලා එහෙම කියලා තවත් යම් කිදයක් ඇද්ද එයත් ආධ්‍යාත්ම පටවි ධාතුවමයි කියලා විතර කරනවා නමුත් බාහිද්දා විතර කරන්නේ නැහැ ඒ විතර නොකර ඊළඟට කියනවා ආධ්‍යාත්මයේයි බාහිරයි දෙකම එකම පටවි ධාතුවක් කියලා ප්‍රඥාවෙන් අසාර්ථ වශයෙන් දකිනවා කියලා. එතකොට එහෙනම් අපි යමකටද සාපේක්ෂව ආධ්‍යාත්මිකව ඉන්නේ ඒක සාපේක්ෂණිකේ බාහිරයි අපට ඒකාන්තයෙන් බාහිරයි ඒකාන්තයෙන් ආධ්‍යාත්මිකයි කියලා කියන්න බෑ. අපි උපාදීන ස්වභාවයත් එක්ක තමයි මේ දෙක බෙදෙන්නේ. අතිපට්ඨාන සූත්‍රයේ තුලදී මේ කියන කාරණාව ප්‍රායෝගිකව වැඩෙන විදිහට ආධ්‍යාත්මික බාහිර කියන කාරණාව අපි මානසිකව හොයෝගයා තව කෙනෙක්ට බලන්න එකක් නෙවෙයි. තව කෙනෙක්ට බලන්න එකක් නම් ඇත්තටම අපට තව කෙනෙක්ගේ බුද්ධංග ධර්ම අපට තේරුම් ගන්න බෑ. තව කෙනෙක්ගේ හිතේ ස්වභාවය තේරුම් ගන්නකොට පාරිශුද්ධ විඥානය තියෙන්න ඕනේ. ඉන්ද්‍රිය ධර්ම තේරුම් ගන්න ඉන්ද්‍රිය පරපර ඥානය තියෙන්න ඕනේ. ඉතින් මේ දේවල් අපි අර බාහිරව කල්පනා කිරීමෙන් තව කෙනෙක් තේරුම් ගන්නවා කියන න්‍යාය මේ තේරුම් ගන්න බෑ ඒක. නව ජීවිතයේදී ඉතන පැහැදිලි කරනවා අනුන්ගේ කියන කාරණාව සමන්ට ගලප ගන්න එක. නමුත් එහෙම විස්තරයක් මුසු කරන්නේ නැහැ. මෙතන පැහැදිලි කරාම මොකදද අපිට මේ හයත් ඇටයි කියලා ගන්න හේතුවන්නේ අවිනී ආධ්‍යාත්මික බාහිරයි කියලා මේ ආධ්‍යාත්මික බාහිර කියලා දෙපැත්තකට බෙදාගත්ත ලෝකික තමයි අපිට මේ හයත් කියලා දෙයක් ලැබුනේ. බෙදාගත්ත දැනගෙන තමයි හයත් කියලා දෙයක් ලැබුනේ. එහෙනම් අපි මේ ආනාපාන සතිය කියලා අපට ප්‍රකට වෙච්ච උස්මරල්ල හරි අපි ඒක තේරුම් ගත්ත ස්වභාවයක මේකේ සත්‍ය ස්වභාවය හේතුඵල වශයෙන් හොයනකොට අපි මේ හේතුඵල වශයෙන් හොයන්නේ බිදාගත්ත ලෝකී සත්‍ය ස්වභාවය. ඒතර ආධ්‍යාත්මික බාහිර කියන බිදා ගැනීමත් එක තමයි සත්‍ය දෙකයි. ඒතකොට බිදා ගැනීමත් ස්වභාවය මේ දෙපැත්තකට බෙදුත් ස්වභාවය දුර වෙලා යනවා. අන්න සත්‍ය දකින්නකොට එකතුන විවාසය කිරීමක් බවට පත් වෙනවා ආධ්‍යාත්මික බාහිර දෙකම එකට වෙන්නකොට මෙතන තුනක් පැහැදිලි කරනවා ඉති ආධ්‍යාත්මං වාකාය කායන පස්සියෙදි බහිද්ධාව වාකාය කායන පස්සියෙදි අධ්‍යාත්ම බහිද්ධාව වාකාය කායන පස්සියෙදි මේක සංගීතනිකා ටූර්ටක් තියෙන පහේ ආරත්ත සූත්‍රයේ අනුරුද්ධ සූත්‍රයේ අපිට නම් මතක නේ හරියට සූත්‍රයේ ඒකේ පැහැදිලි කරනවා මේක අනුපස්සනාවක් නව ආකාරයකට වැඩෙන ආකාරයයි මොකද ඉති අධ්‍යාත්ම කායේ ඉති අධ්‍යාත්ම කායේ සමුලින්ද ධම්මෝපස්සතිය වගේ අධ්‍යාත්ම කායේ වයි ධම්මෝපස්සතිය කියලා කිව්වා. අධ්‍යාත්ම කායේ සමුදේ ධම්මෝපස්සතිය වගේ කිව්වා. ඊළඟට බහිද්ධා කායේ සමුදේ ධම්මෝපස්සතිය වයි ධම්මෝපස්සතිය වයි ධම්මෝපස්සතිය. අධ්‍යාත්ම බහිද්ධා කායේ සමුදේ ධම්මෝපස්සතිය වයි ධම්මෝපස්සතිය සමුදේ ධම්මෝපස්සතිය. එතකොට මේ විදිහට නවාකාට ඉස්සර කරනවා. මේ විදිහට විස්තර කරන කාරණාවෙදී එනම මේ තුන් ආකාරයේ වීම සත්‍ය ස්වභාවය දකිනවා. හැබැයි අපි අර මේක මොකද්ද කියනවා හොය හොයා සත්‍ය දැකීමක් නෙමෙයි කියන්නේ. අපට යමක් ප්‍රකට වෙන්නේ ප්‍රකට වෙන කාරණා සත්‍ය දැකීමකට. මේ සත්‍ය දැකීම සිදු වුණේ අපි මේ ආධ්‍යාත්මිකයි බාහිරයි කියලා මේ බෙදාගත්ත ලෝකයක් සකස් වෙච්ච ලෝකෙ. එන සත්‍ය දැකි කොතනද? ආධ්‍යාත්මිකයි බාහිරයිනම් සත්‍ය දැකි. ආධ්‍යාත්මිකයි බාහිරයි කියලා බෙදාගත්ත දෙකම සත්‍ය දැකි. අන්න මේ සත්‍ය දකිනකොට මේ බෙදාගත්ත ස්වභාවයත් එක්ක අර බෙදා ගැනීම දුර වෙනවා. අන්න මෙතකින් කිලෝ දීපාදී කියන ස්වභාවයපත් වෙනවා. ආධ්‍යාත්මික බාහිර කියන මේ දෙකම එකම ස්වභාවයකට වැඩිනකොට මේ දෙකම පුදු එක ස්වභාවයක්. කියන්නේ ස්වභාවයක් සමනක් බව. ඒක අර ධාතිපක සූත්‍රයේ මහත්වලම සූත්‍රයේ තුල අර මේ ආධ්‍යාත්මිකයි බාහිරයි දෙකම කොට යාතුව එකම ස්වභාවයක් බව දැකලා ඒහා එකතුන වෙනවා කියන විස්තරයක් එක්ක මේක ලස්සනට ගලපෙනවා. මේ ආධ්‍යාත්මික බාහිර මේ දෙකම එකම දෙයක් බවට කියන එතන අර බෙදා ගැනීමකින් තොරව සකස් වෙන ස්වභාවය ඉක්ම වෙනවා. අන්න මාර්ගයේ උපරිමයෙන් වැඩෙනකොට අර පසම් බයන් කාය සංකාර අස්විස්සාමි සික්කටි පසම් බයන් කාය සංකාර අස්විස්සාමි සික්කටි කියලා මේ කාය සංස්කාරය ඉක්මවා යනවා. ඊළඟට විමෝචය චිත්ත සංස්කාරය ඉක්මවා යනවා. ඊළඟට චිත ඉක්මවල යනවා. ඊළඟට ධර්මයන් ඉක්මවල ගිහිල්ලා සම්පූර්ණ නිවෝත් දක්වාම ඉදයමුක්ති සාක්ෂාත් වෙන වැඩ පිළිදස්ම එතෙන් ගහට පුරුදු වෙනවා. එතකොට ඒ පුරුදු උනේ තමයි ඒ ගෝචර වෙච්ච කාරණාව තුළ මේ හත් ස්වභාවයේ දැකීමත් එක්ක අර වෙනින් වශයෙන් කල්පනා කිරීම නේ. නමුත් අපට වෙනින් වශයෙන් කල්පනා කිරීම වෙනම අපට මේ යාම් සාමාන්‍ය බාහිර දෙයකටදී මේ යම් යම් දේවල් දුරු කරගන්න හිතෙන්න පුළුවන්. නමුත් මග වැඩිනකොට මේ විදිහට තමයි සත්‍ය ස්වභාවය දැකීමත් එක්ක පාගේ පුරුදු වෙන සරණ. සරණයි.
සයින්නාසය කියන්නේ මේ දා ගැනීම තියන්නේ අවිද්‍යාව මත එහෙම නැත්නම් ලෝකයට අයිතිමත් කරනදී එන්නේ ලෝකෝත්තර දර්ශනයට යනකොට එහෙම එදා ගැනීමක් ඉතුරු වෙන්නේ නැහැ. වැඩි අදපත්තක් වෙයි ඉදිරිපත් වෙයි.
දරතරමයි. එතකොට දැන් විදාපෙත්ත ලෝකයේ තමයි ලෝකෝත්තර මාර්ගයේ දිනු වෙන්නේ. ලෝකෝත්තර මාර්ගයේ කියන්නේ නිවීමෙන් තමයි සම්පූර්ණයෙන් අවිද්‍යාව තීරාගෙන නිවෝදියල මේ දා ගැනීම සියල්ල ප්‍රභායපත් වෙන්නේ. අවිද්‍යාව නිවන පස්සේ සංකාර විඤ්ඤාණ ආවරක තලයට කිසිදයක් කතා කරන්න බෑ. අවිද්‍යාව නිවෝදයක් එක්ක. ඒකට අවිද්‍යාව නිවෝද වෙන්න කලින් අපි සත්‍යකරණයට අපිට පිටාගත ලෝකයක් තියෙනවා. ඒකවල ලෝකෝත්තර මාර්ගයකට යන්නට යොමු වෙනටත් පිටාගත ලෝකයේ තමයි අපට විදර්ශනාවට මේක අහු වෙන්නේ. එහෙනම් පිටාගත ලෝකෙින් තමයි මේ සත්‍ය ස්වභාවයේ තේරුම් ගන්න දෙන්නේ. අන්න සත්‍ය ස්වභාවය දකිනකොට මේ විදාගත ලෝකයක් එක්ක මේ සත්‍ය නාසක් දකිනවා. එතකොට මාර්ගයේ හරියට වැඩෙනකොට අර විදාගත ලෝකයේ ස්වභාවය ඉක්ම වනවා. මේ සත්‍ය නිරුය දකිනකොට. එතකොට ඒක තමයි සැබෑම සත්‍ය දැකීම බාරපත් වෙන්නේ. නිවීම කරා යමු වෙනකොට විදා ගැනීම සම්පූර්ණයෙන්ම කතා කරන්න බැරි වෙලා විමුක්තිය කරාම යමු වෙනවා. ඒකයි සම්පූර්ණ ප්‍රතිපත්තානේ ආනාපාන සූත්‍රය තුළ ප්‍රතිපත්තන හතර ප්‍රමාණිකව වැටෙන කර විද්‍යාව විමුක්තියම මේ යමු වීමක් බාරපත් වෙලා තියෙන්නේ. නේමා කාය සත්‍ය ස්වභාවය දැකීම විද්‍යාවෙන් මුක්ති සාක්ෂාත් වෙනවා.
ඒක සායනස ඒ ආනාපාන සතියට තව ටිකක් පැහැදිලි කරගන්න ගත්තොත් බාහිර සංග්‍රහන් කළා වෙන සූත්‍රක මේ උපාදින්න ස්වභාවයක් කියන එක තමයි අජත්ත වෙන්නේ අනිත්‍යක ගාහිකයි කියලා අපිට සාමාන්‍යයෙන් සුක්ෂම කියන එක ගත්තොත් ඒක උපාදින්නම නේද? එතකොට එතන තව බහිද්දකක් එතන කියන්නේ සුක්ෂමක් නැතුව වෙන ඕනම රූපයක් කියන එකද නැත්නම් ඒ වගේ වෙන අදහසක් එතන පටන් ගැනීමේදී කියනකට දීටි අධ්‍යත්තං වාකාය කාමකප්පී විහෙරති කියලා කියනවා. දැන් බහිද්දා වාකාය කාමකප්පී විහෙරති කියනකොට මොන වගේ ස්වභාවයක්ද කෙනෙක් පටන් ගන්නකොට කරනවා නම් ඉලගේ අදස්සක් ඉදිරිපත් කරන්න පුළුවන් දෙයක් තියෙනවා සරණයි.
තේරුවන් සරණයි. දැන් ඇත්තටම අපි පටන් සූත්‍රයේ තුලදී මේ බහිද්දා කියන කාරණාව සම්බන්ධයෙන් කිසි දෙයකට විස්තර කරන්නේ නැහැ. ඒ කියන්නේ ඒ බහිද්දා කියන කාරණාව. එතකොට දැන් අපි දැන් මෙසේ ඉති අධ්‍යයන කාය කායම පස්සේ බහිද්දා කාය කායම පස්සේ තව විස්තර කරන්නේ. එතකොට ඉති අධ්‍යයන කියන්නේ මූලික ආනාපානසතිය කියපු කාරණා. එතන දි තමයි ඒ න්‍යාය හිම්ම මාර්ගයට පුරුදු වෙන්නේ. ඒකට අපට එහෙනම් මූලිකව මේ කුෂ්මරැල්ලත් එක්ක අපට එතන ඒ ප්‍රකට වෙච්ච කුෂ්මරැල්ල ස්වභාවය මේ තීරුම් ගැනීම වාසි කරනකොට එහි අර බුද්ධංග ධර්ම වැඩෙන්නට සත්‍ය ධම්මෝචී විද්‍යෝ තීති බුද්ධංග ධර්ම වැඩෙන්නට අර ධම්මෝචියත් එක්ක මේ නෝණින් ඉවසීම මෙතන කරන්ට එනවා. එතකොට දී සිහියෙන් ආස්වාද ප්‍රසවාසි ප්‍රකට වුණාම දීර්ඝව හෝ කෙටිව හෝ ආස්වාස්වස්ස ප්‍රකට වුණා. මේ ප්‍රකට වෙච්ච ආස්වාස්වස්සය කියන කාරණාව කයක් ඇතයි කියලා ගත්තා. ඇතයි කියලා ගත්ත කය තමයි මේ ප්‍රකට වුණේ. ඇතයි කියලා ගත්ත කය අපි කායෝ කිවා බික්ක 57 පටිපටිදාකෝ. ඇතයි කියලා ගත්ත කය ගත්ත මොකද නෝන දින කර ගැනීම පිණිස. අන්න ඇතයි කියලා ගත්ත කය මෙන්න මේක ඊළඟට අර හුස්මරල්ල ප්‍රකටනවාට පස්සේ මේ සත්‍යම ස්වභාවය දම්මේතන ධර්මයන් සංඥායන් පවතිනටි පවතියේ පරිමල් සංආපදින මේකේ ස්වභාවය විමසල හොයනකොට ඒ හොයනකොට එයාට අහු වෙන්නේ ආධ්‍යාත්මිකත් බාහිරත් කියලා විඩාගත් ස්වභාවය තමයි අහු වෙන්නේ. ඇයි ඒතර පැහැදිලි කරනවානේ හතිපත්තානේ අනපනතියේ හතිපත්තානේදී මේ ඉතිහාජ්‍යයන් කියනකොට මේ පුරුදු කරන්න දුන්නා න්‍යාය පදනවා. ඒ පදන පුරුදු උනේ මෙන්න මෙසේ කියනවා. ඒ මේ විදිහටම පුරුදු උනේ මේකේ තමයි ආධ්‍යාත්මික බාහිර ආධ්‍යාත්මික බාහිර දෙකම එකට. එන්න මේ ආකාරයට පුරුදු වෙන්නේ. ඒ කොහොමද අර සමුදේ අය දැකමින් අත්තිකාය තියවර කියලා ගැටේ ස්වභාවයේ තමයි සමුදේ අය නැත්තම් හට ගන්න ආකාරය හේතුඵල වශයෙන් මේ ස්වභාවය දැකමින් මෙතන වැදුනේ. එතකොට එහෙනම් අර බාහිරව කියලා පනව ගන්න හොයන්න යන එකක් නෙමෙයි අපට අහුවෙච්ච ස්වභාවයට කියලා.
එතන ප්‍රකෘති ස්වභාවය තුළ අපි මේ දේ සකස් වෙන ආකාරයේ විදර්ශනාවත් එක්ක මේක හරියට දැක්කම මේ මෙතන මේ හේතුඵල න්‍යාය ක්‍රියාකාරීත්වය ආධ්‍යාත්මික බාහිරය ස්පර්ශ විඥානීය මේ තුන එකතුවීමත් එක්ක මේ සකස් වෙන වැඩ පිළිවෙල. එතකොට ඉතින් ඔහු දැක්කේ අපි මේ ලෝකයක් මම මේ මම බාහිරින් පනවගත්ත ලෝකයක් මම කියන ලෝකයක් කියන්නේ මේ දෙකම මේකට මේ සකස්නේ කියන න්‍යාය තමයි අර සත්‍යයේ බාහිර දැක්කේ. එතකොට අර වෙනම කල්පනා කිරීලක් කියන කාරණාව නෙමෙයි. මේ වෙනම කල්පනා කිරීලක් කියන කාරණාව නවතිවට කියන්නේ එනම ඉස්සර කරනවා. නවතිවට කියන ඉස්සර කරනවා බාහිරව මේ මලකුණක් දැකලා ඒ බාහිර මලකුණ වගේ තමන්ගෙට ගලප ගන්න කියලා. ඒක නවතිවට එකින් එකට වෙන වෙනම තියෙන කාරණාවක් හැදලි කරනවා. එතකොට එතන පැහැදිලි කරන්නේ අර සාමාන්‍ය ලෝකයා ඒ ගලපන ක්‍රමය. මොකද බාහිර කුණු කය මෙතේද මේ එළියට කුණුලව මගේ කය ඒ විදිහට කුණුලව යනවා. අන්න ඒක තමයි ආයි පැහැදිලි කරනවා මේ කාරණාව තුලත් ආඥාත්මක බාහිර කියන කාරණාව. ඒ නවතිවිතක ඉතිින් එක් කොටස් තුල ආධ්‍යාත්මික බාහිර කියන කාරණා වෙනම පැහැදිලි කරනවා. ඒක මේ පැහැදිලි කරන්නේ අර ඒ වෙන කෙනෙකුගේ කුඩු කයක් තමන්ගේ කට් එකට දැල්ලකලා බලලා එතරම්දී මේ දැල්ලකලා බලපු කාරණාවක් හයක් හතයි කියන කට් එකක් තියෙනවා. අන්න ඒක හේතුඵල වශයෙන් ඉන්නකොට මේ අර මේ ආධ්‍යාත්මය තුල තමයි මාර්ගයක් එක්ක මේ හේතුඵල ධර්ම සකස් වෙන වැඩ පිළිවෙල ඔහුට අහු වෙනවා. එතනින් තමයි ආධ්‍යාත්මික බාහිර කියන කාරණාව නියමාකාරයෙන් අහු වෙන. ඒකයි ඒකට කාරණා තුනක් පැහැදිලි කරන්නේ. ආධ්‍යාත්මිකය බාහිරය ඊළඟට දෙකම එකට. මේ දෙකම එකට වැඩෙන්නේ නියමාකාරයෙන්ම සත්‍ය සභාව දකිනකොට. ඇතරම හරියට දැක්කොත් කායන පස්සනාවේ මේ දෙකම එකට එයා කායන පස්සනාවේ දාසලා ඊළඟට වෙබ්බ පස්සනාවටම සත්‍ය දකින්නේ. ඊළඟට ඒකත් දැක්කම පිටතන පස්සනාව ඒකත් දැනව ගමන පස්සනාව නිහතල විද්‍යාවෙන්ති සාක්ෂාත් වෙනවා. ඉතින් අර කල්පනා කිරීම එක නෙමෙයි එතන ඉස්සර කරන්නේ කියන කාරණාව තමයි ප්‍රායෝගිකව ඇත්තම මාර්ගයේ එතන විදර්ශනාවදී මුල කෙනාගෙන ආනාපානසතියත් එක්ක වැඩෙනකෙදී නෝන කියනට ඕනේ නෝන දෙක්ක දකිනකොට මේ විදිහට වැඩ පිළිවෙලක් හැටියට ආධ්‍යාත්ම බාහිර තේරුම් ගනිමින් වෙන වැඩ පිළිවෙලක් තියෙනවා. සෙවන් තමයි සාමනාත අතරයි සාමනාතිකනේ මම මේ පස්සේ අඳුන් කරනවා. ඒකම කොකරගේ මහත්මයාට මම මේ පුළුවන් නම් ඒකට උත්තර දෙන්න කියලා මම කරනවා. මොකද කොකරගේ මහත්මයා පෞද්ගලික දවසක මේ විස්තරක අනාපාන ප්‍රතිගෙන එකක් එකක් සම්බන්ධව මේ ගැටුව දිනින් ගහන්නේ. දැන් එතෙන්දී එකක් විස්තරයක් උනේ දැන් මාර්ගය වඩන කෙනා අනාපාන ප්‍රතිය තියෙයි කියලා දන්න ඕන. හැබැයි මාර්ගය වැඩුණා මේක එහෙම නැහැ කියලා වගේ අදහසක් එදා මතු වුණා මගේ මත් එක වැටෙන විදිහට. ඉතින් ඒක ඒතෝර ස්වාමීන් වහන්සේ මම මේ ප්‍රශ්නාලෙන් දැන් චූල වේදල්ල සූත්‍රයේ තියෙන්නේ ඒක ධම්ම දින්නා මහත් මෙහෙන් වහන්සේ විෂාස පාසු මහත්තයාට සාකච්ඡාවක් නේද? ඒක අහලා තියෙන සුවා විතර අනුව වෙන්නේ නැති විෂාස පාසකතුමා අනාගාමී වික්ක කෙනෙක් කියලා තියෙනවා. ඒතකොට ධම්ම දින්නා කියන්නේ රහත් මෙහෙන් වහන්සේනවා. ඒතකොට මේ ඒතකොට මේ ආර්යයන් වහන්සේට දෙනමක් අතර වෙන සාකච්ඡාවක්නේ. එතෙන්දී කියනවා මේ අර සංඥා වේදිත නිරෝධ සමාපත්තිය සම්බන්ධිනකොට මේ නිරුද්ධ වෙන දේවල් මොනවද කියලා. එතෙන්දී ඉස්සෙල්ලා වචී සංඛාර නිරුද්ධ වෙනවා, ඊළඟට මේ කාය සංඛාර, ඊළඟට චිත්ත සංඛාර නිරෝධ වෙනවා කියන එක. ඒතර පැහැදිලිවම කියනවා කාය සංඛාර කියන්නේ ආස්වාද පාස්වාද කියන එක එතන තියෙනවා. ඒතර සාමීන් වහන්සේ දැන් මේ ඒතකොට දැන් ආලන් වහන්සේ ඇතුළේ භාවිත වෙන මොනවාද ඒක තියෙනවා. ඒකම නිරෝධ සමාපත්තිය මේක නිරුද්ධ වෙනවා කියනවා. ඒතකොට දැන් ඔබ වහන්සේ විස්තර කර ටිකක් මේක තේරුම් ගන්න ඕනේ කොහොමද? ඒක පොග්ගලගේ මහත්තයා ඒ කියන්නේ යමක් ඇද්ද මේකට කරන්න පුළුවන් බොහොම පින්තරවල් කරනවා. ආදරවත් තරමේ එතකොට ඉතන කාය සංස්කාර කියන කාරණාව වෙත චිත්ත සංස්කාර ඊළඟට පටි සංස්කාර මේ සංස්කාර තුනම නිරුද්ධ වන්නේ සාධන වහන්සේ කියන්නේ කතා කරන්න බැරි සාධන වහන්සේ ස්වභාවයත් එක්ක දැන් අනික් ස්වභාවය සමාධියත් එක්ක විතර නිරුද්ධ වෙන්නේ ඒ ස්වභාවයත් එක්ක දැන් අනාගාමී කෙනා දුක්ඛව සම්බන්ධව තුන ප්‍රමුණ නිරුද්ධලිය. එතකොට දැන් කායන පස්සනාව තුලදී මම අර ඉස්සල්ලාහ ප්‍රශ්නෙට උත්තර දුන්නා. කායන පස්සනාව තුලදී කයක් ඇදයි කියලා ගන්න කාරණාව කියන එක නෙමෙයි එතන. ආතපස්සාවට විචාර කියලා එතන කාය සංකාර කරනවා. එතන කාය සංකාර කියලා ඉස්සර කරන කාරණාව පදනම තියෙන්නේ පටිච්චසමුප්පාදයේ පදනමට. පටිච්චසමුප්පාදයක් පදනම් වෙන්න මුලිකම කාරණාව තමයි මේ කයක් ඇදයි කියලා ගත්ත කාරණාව. එතන කාය සංකාරය කියන කාරණාව. ඒක මම පැහැදිලි කරා අර සංකේතනික සූත්‍රය ඇතුළත කරගෙන කායවා විච්ඡේදිත කාය සංකේතනායට උපදී අජත්ත සුඛ දුක්ඛ. මේ කයක් ඇටයි කියලා ගැනීමත් එක්ක ආදම සැප දුක් හට ගන්නවා කාය සංචේතන හේතු කරගෙන. වචනයක් ඇටයි කියලා ගැනීමත් එක්ක වචන සංචේතන හේතු කරගෙන. එතකොට මේ පටිසම්පාදේ ගොඩනගුවාට පස්සේ ගොඩනගෙච්ච මේ කයක් තමයි මේ කායන පතරා කොට දැක්කේ. ආනාපානේ ප්‍රසත් එක තියෙනවා. මේ ගොඩනගිච්ච කය. මේ ගොඩනගිච්ච කය කියලා කාරණාවට අදරමුණ අර කය කෙටයි කියලා මූලිකව පරිසිද්ධාස්වාදයක් ගොඩනගෙන ඉතිච්ච කාරණාව. ඒක ගැඹුරටම අර මේ පරිසම්පාදයේ ගොඩනගෙන ඉතිච්ච කාරණාව නිරුද්ධුනා කියන කාරණාව නෙවෙයි. ඒක නෙමෙයි මෙතන කයක් කෙටයි කියලා මේ කායන පස්සන කොට කියලා ගන්න තියෙන්නේ. ඒක ආස්වාදස්වාදී කියලා ගන්නකොට ආස්වාදපස්වාදී කියන කාරණාව අපට ඕනම පුතජන කෙනාටත් ඕනම කෙනෙකුට ගොරෝසු ගොඩන කාරණාව. ඒකට එතන පැහැදිලි කරන්නේ ආස්වාදස්වාදී කියන කාරණාව මූලික මේ කයක් ඇටයි කියලා දැක්ක කෙනෙකුට සමන්ත ගොරෝසු ආස්වාදස්වාදී. සමන්ත ගොරෝසු මුස්මරල්ලා. ඒකට දැන් හදන වහන්සේට සමන්ත ගොරෝසු මුස්මරල්ලා කතා කරන්න තියෙනවා. ඒ කතා කරන්නේ මේ ලෝකයාගේ ප්‍රයත්නත් එක්ක. නමුත් ආතන වහන්සේට කාය සංකාරක එකම පිට සංකාර කියන කාරණාව අවිද්‍යාව අසතිය අසන්නේ කතා කරන්න බැහැ. නමුත් අර මේ හුස්මරල්ල කියන කාරණාව ඒ කාරණාව කතා කරන්න පුළුවන් කයක ප්‍රයත්නයක් එක්ක. රහතන් වහන්සේ කියන හේතුඵල න්‍යාය නිර්මිත කතා කරන කතාවක් කතා කරන්න බෑ. එතකොට මේ හුස්මරල්ල කියන කාරණාව අපට ගොචර වන්නේ අර කාය සංස්කාරයේ කියන මූලික කාරණාවත් එක්ක නෙවෙයි. විතර කාය සංස්කාරය අවිද්‍යාව හේතු කරගෙන මේ කයක් ඇයි කියලා දැක්ක කාරණාව හැඟීමක් නිසා කය ප්‍රතිබද්ධ නිසා කය හැඟීමක් නිසා හුස්මරල්ල කියන කාරණාව නෙවෙයි. හුස්මරල්ල මතකතට වෙන කාරණාවක් තියෙනවා. මතකතට හුස්මරල්ල තියෙනවා. ඊළඟට හුස්මරල්ල ඇදේ කියන නිසා තමයි හයක් ඇදේ කියලා ගන්න මූලික පදනම. එක්කත් හැඟීමක්. ඒක මූලික සංස්කාරයක්. ඉතින් මෙන්න මේ කාරණා දෙක ගොඩක් මේ තේරුම් ගන්න වෙනවා. නැත්නම් අපිට ඒක පැටලෙනවා මේ හරියට තේරුම් ගන්න නැතිනම්. ඉතින් මේ නිසා එතන පැහැදිලි කරන්නේ කාය සංකාරයේ වේදල් සූත්‍රයේ තුල කාය සංකාරයේ කියන කාරණාවත් එක්ක පටිසම්පාදයේ මූලික කාරණාවත් එක්ක කතා කරන එක පටිසංගති සංකාරයේ කියන කාරණාව. එහෙම නැතුව මේ ඒකත් අර බාහිරව කියන මගේ උස්මරල්ලක් කියන එක නෙවෙයි අර හැඟීම කියන කාරණාව. කායකට ප්‍රදාන හැඟීම විතර උස්මරල්ල කියන එක නෙවෙයි. මේ හැඟීම මත පදනම් වෙලා තමයි උස්මරල්ල මට ගොඩ නැගෙන්නේ. ඊදාසිය උස්මරල්ල තමන්ගේ උස්මරල්ල. අන්න ඒක තමයි කායක ඇටයි කියලා ගත්ත බවට පත් වෙන්නේ පටිසම්පාදයෙන් ගොඩනගන්න පස්සේ. අන්න හිරත් දකිනකොට පටිසම්පාදයේ හේතුඵල වශයෙන් දකිනකොට අර ඇටයි කියලා ගත්ත කායක සත්‍ය දකින්නවා කියන්නේ ඇටයි කියලා ගත්ත වේදනාවේ ඇටයි කියලා ගත්ත සිතිවි ඇටයි කියලා ගත්ත ධර්මයන් මෙන්න මේක වෙනම පරියයන් තුනක් ප්‍රතිපත්තානෙක මෙන්න මේ වගේ තමයි සත්‍ය වෙන්නේ. එතකොට මේ ඇටයි කියලා ගත්ත කායය කියලා ගත්ත ආතරපස්සන්ත කියන කාය. හැබැයි ඒක ගත්ත හේතු උනේ අර මූලිකව පරිසම්පාදයේ තියෙන මේ හේතුඵල වශයෙන් හොයනකොට මේ ආධ්‍යාත්මික බාහිර කියලා මේ ලෝකයේ දේවතාවාගෙන බෙදා ගැනීමත් එක්ක මේ සකස් වෙන පදනම වෙච්ච මෙන්න මේ මූලික සංස්කාරයේ ඒක හැඟීමක්. මේකත් අර මූලිකව අපි ගොරෝසු ගෝචර කරගන්න ස්වභාවය නෙමෙයි. ඒකවත්.
බොම් දෙන්න නැහොත් මේ මම සම්බන්ධනේ බොම් පහුවලින්ද මට මුලික ප්‍රශ්නයක් විතර මේ ඉස්සරකින් මම ඒක නවත් අහන්නම්. මේ ඒක නිකන් ගුණාම මේ සමනාලේ එතකොට දැන් බෙදල් සූත්‍රයක් වගේ එතන දැන් අර සංයාර වේදී නිරෝධ සමාපත්තියට සමාදින කොට ඒක නැති වෙනවා කියන එක මෙතන පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන් දේරා. ඒක රහතන් වහන්සේ සමාපත්තිය සම නොවැදී ඉන්න අවස්ථාවේ සම වැදුණා මත ඒ වෙනක මොකද්ද සමිනා. එතන කොහොමද තේරුම් ගන්නවා?
එතන යෝ සම්පත්‍ය ගැන නම් ගොඩක් ඒක අපිට කතා කරන්න අමාරුයි. යෝ සම්පත්‍ය රහතන් වහන්සේගේ යෝ සම්පත්‍ය කියන එකේ තව එකක් රහතන් වහන්සේගේ ආරාක සම්පත්‍යක තව එකක්. ඒතර ආරාක සමාපත්තියේ රහතන් වහන්සේ ජීවත් වෙද්දී රහතන් වහන්සේගේ වැරැද්ද කතා කරන්න බෑ. නමුත් යෝ සම්පත්‍ය රහතන් වහන්සේ ගැන විතරක් නෙවෙයි. නාගාම්බික ධර්ම කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ විවෘත සූත්‍රයේ තියෙන අංගුත්තරනිකාය තුනේ ඒ කියන්නේ අනාගාමික වලට සමාදින්න පුළුවන් ඉතනදී. එතකොට ඒක සමාධියයි ප්‍රඥාවයි දෙකම හේතු කරගෙන යන දෙයක්. මොකද පඤ්ඤායමුත්‍රහතන වහන්සේට කයින් ඉස්සත් ගන්න බැරි ලෝසාවපත්තිය. මොකද පඤ්ඤායමුත්‍රහතන වහන්සේට අරහත් ප්‍රසාපත්තිය භුක්ති දෙනවා. පඤ්ඤායමුත්‍ර බුදු භාග මුත්‍ර උනාට වෙනසක් නෑ අරහත් ප්‍රසාපත්තිය භුක්ති දෙන එක. නමුත් ලෝසාවපත්තිය කයින් ඉස්සත් ගන්න පඤ්ඤායමුත්‍රහතන වහන්සේට බෑ. පඤ්ඤායමුත්‍රහතන වහන්සේ ප්‍රඥාව විතරේ කාරණා තියෙනවා. ඉතින් ඒ නිසා ලෝසාවපත්තිය කියන කාරණාව මේ දෙකම මුල් කරගෙන සිදුවන දෙයක්. අරහත් සමාපatti කියන්නේ වෙන මේ මේ දෙන්නට පොදු කාරණාවක් එක තමයි අරහත්ත්වයට එකම හදා ගන්න තියෙන්නේ. අර්ථ අරහත්ත්වයේ පමණක් ඒ රහතන් වහන්සේ හැමෝම රහතන් වහන්සේට පොදු කාරණාවක් එන්නේ. ඉතින් ඒ නිසා එතන කාරණාව කාය වචී චිත්ත සංස්කාර නිරුද්ධයි. ඒකම ස්වභාවය ගැන අපට නිවැරදිව ඒ කාරණාව හදා ගන්න අමාරුයි. ඒක ඉතර සමාපත්තිය. ඒක සමාද අවශ්‍යයි මේ සමාපත්තිය ඇති කරගන්න ප්‍රඥාව විතරක් පිළිච් එකක් නෙමෙයි. ඊළඟට තමයි
තෙරුවන් සරණයි අපංග මහත්මයානි. මගේ මෙතරතු හින්දා ඉතින් මම දකින්නේ ඒ සාකච්ඡා තුල වේදන්න සූත්‍රයේ අනාගාමී රහත් ඒ දෙනමක් අතර ඒ වගේම රහතන් වහන්සේලා අතර සාකච්ඡා වුණත් ඒවායි මම දකින්නේ ඒක ලෝකෙට අයිති පැත්තෙන්දල ලෝකෝත්තර දර්ශනයෙන් ඉවන් තිනිස්ස යනකම්ම කරන ප්‍රශ්න කිරීම තියෙනවා. සුලයිදල සූත්‍රේනත් අර දැන් වේදනා ගැන හොඳට බැලුවහම සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ කියන්නේ සාමාන්‍ය මට්ටමක කෙනෙකුට තියෙන ඒවා. ඒවයි ඉඳන් ඒවයි සාමාන්‍යන ඉවනතර ප්‍රඥාව වැඩෙන ආකාරයේ ප්‍රශ්න මාලාවක් යන්නේ. ඉතින් ඒකෙල්ලංගෙන ප්‍රශ්නෙට වඩා මේක සාමාන්‍ය කෙනෙකුටත් ඒකෙන් ප්‍රයෝජනයක් වෙන විදිහට දේවල් තමයි සාකච්ඡා වුණේ කියන පැත්තක් මම දකින්නේ. මම ඒකම සයින් අහසකින් මේක තව ටිකක් පැහැදිලි කර ගන්න දැන් ආනාපාන සතිය කියන එක මේ පනෝගත්තු කයක් ඇතයි කියන එක ඇති මේ විදිහට බැලුවොත් දැන් ඉක්ම ආස්වාස්සේ කියන එක අපි දැනගන්නේ අපේ ආයතන හරහා වෙන්න ඕන. ඒකට එතන කාය ආයතනයයි මන ආයතනයයි සම්බන්ධකින් මේද රුක්ම කියන එක අනෝගන්නේ. ඒකට අපි කයෙන් දැනෙන දැනීමේ දැනීම මාත්‍රය විතරයි මුතත් කියන ස්වභාවය. ඒකට ඒක කයක් කියලා එහෙම නැත්නම් රුක්මක් කියලා දෙයක් එතන තියෙනද මේ දැනීම ටික එක කරලා මන ආයතනෙන් මේද ඔහොම දැනෙන්නේ රුක්ම කියලා පනෝ ගැනීමක් කරන්නේ. ඒක නේද තේමින් ඇත්ත සිහිති නඳන්නකම නිසා මේ බාහිර දෙයක් කියලා ධාරාරම් තියෙන මේ විදිහට එතන සමුදයයි ප්‍රයයි ඒකත්ෙන් ලැබීමක් හරිද නැත්නම් ඒක වෙනස් ස්වභාවයක්ද එතන තියෙන්නේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම් බොහොම පිං පෙරුවන් කරමයි. සාතරුවන් කරමයි. මොලික එක තමයි කියන්න කැමතියි අද. ඔතලගේ මාත් එක්ක කිව්වා වගේ අතරම ඒ දැන් රහතන් වහන්සේලා රහතන් වහන්සේ අතර සාකච්ඡාවක් තිබුණා. ඒකට පිටුමයි සාකච්ඡාව තියෙන්නේ. වේදන සාකච්ඡා කියලා කියන්නේ ඒ අයට ප්‍රයෝජන පිණිස කරන සාකච්ඡාවක් නෙමෙයි. ඒක අන්නයකට ප්‍රකාර පිණිස කරන සාකච්ඡාවක්. ඊළඟට තමයි දැන් තොබ්බලගේ මාතේ කිව්වා වගේ එතන මේ ඒක දැන් මේ අහුවෙන්නේ එතකොට ඒක බල න්‍යායයෙන් හොයනකොට දැන් අපි හුස්මරැල්ල ගත්තේ ස්වභාවය මොකද්ද කියලා හොයනකොට අහුවනේ පටිච්චසමුප්පාදෙක කියන කියාවල. මදපිටික ක්‍රියා මදපිටික සූත්‍රයේ පැහැදිලි කරපු ආකාරයට මේ ක්‍රියාව හවුන. එතකොට එහෙනම් මේ සිදුවෙච්ච ප්‍රවැත්ම තමයි ඒ සකස් වෙන්නේ. එතකොට මේ අපි දාගත්ත බොරුවක් එක්ක අපි මෙතන මේ වැඩ පිළිවෙලක් හදාගෙන යන වැඩ පිළිවෙලක් බව තේරෙනවා. ඉතින් ඒක තමයි අහුවෙන්නේ. පටිච්චසමුප්පාද අහුවෙන්නේ. එතකොට අමුතුවෙන් අර මේ මොකද ආධ්‍යාත්මික මොකද බාහිර කියලා හොයන එකක් නෙමෙයි. අපි මේ මුතයෙන් පමණක් රොහිත්මෙච්ච නිසා අපි මේක විතක් ਵਿਚාර ඔස්සේ කිහිල්ලා ප්‍රපංච සංඥා සංකාව ඔස්සේ ගොඩනගාගත්තේ ඒ තමයි උපරල කියන කාරණාව. අන්න එතකොට අහුවෙනවා මේ නියාය. මේ නියාය අහුවෙච්ච තැනදී මට බෙදාගත්තේ තමයි දුර වෙනවා. එතකොට මේ අහුවෙච්ච විදාරස්සම දුර වෙනවා කියන්නේ අර හරියට වෙන්නට පස්සේ මේ හායක තමයි වාටි ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් ඒක තමයි සම්පූර්ණයෙන් අහුවෙන්නේ ප්‍රතිසම්පාද නියාය අහුවීමත් එක්ක. ඊරොන්සත්
පරිවර්තන නැහැ
බොහොම තින් සාමාන්‍ය සම්මාස දැන් උත්තර දෙවි කියන ස්වාමීන් වහන්සේ මේ අංකෝචතා බයිකතා කියලා ඒ වගේ බාහිර වස්තු කියලා ඒක හිම හිතුවත් හරිද? තරව තරවයි ඉතින් මේක තමයි ඇත්තම සැබෑම ගැටි. ඇතුළ පිට ගැහිලා තියෙන්නේ ඇතුළ පිටුද කියලා මේ ආධ්‍යාත්මික බාහිර කියලා මේ හැම දෙයක්ම ඒ ස්වභාවය තමයි ඒ නිසා කියන සංසාර සත්‍යය යමක් කරන්නේ. ඉතින් ඒ ප්‍රශ්නේ තමයි අපි හැමෝටම ඔය පරිසම්පාද කරන එක පිටුවා.
හොඳයි කියලා ගන්න.
නැවතටක් කොම්බලගේ මහත්තයා මතුකරපු වර අධ්‍යාත්ම බහිද්ද කියන කාරණාව ගැන සුළු පැහැදිලි කිරීමකට යොමු වෙනවා. මේ දැන් අධ්‍යාත්ම බහිද්ද කියන කාරණාව ලෝකයේදී අපි ලෝකයේ තුළ අපි විසින් පනවා ගැනීමක් ඒ සකස් වීමක් කියන කරන විස්තරෝනේ. එතකොට මේ සකස් වීම පරිශේ ඵලයක් ප්‍රදීතුවක්නේ. මේ පරිශය තුළ මේ අධ්‍යාත්ම බහිද්ද කියන හට ගැනීමේ සමුදය විස්තරාත්මකව විස්තරයක් තියෙනවා. විස්තර කරන්න පරිශය තුළ මේ හට ගැනීම මේ සකස් වීම සිදු වෙන ආකාරය ගැන විස්තරයක් තියනවාද? ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? තියනවාද නැද්ද කියන එක කියලා දැනගන්න යනවා.
දරවසන ස්පර්ශයත් එක්ක මේක හට ගන්න ආකාරය පිළිබඳව බුදුන් වහන්සේගේ දේශනා බොහෝ තියෙනවා. මදුබින්දික සූත්‍රයේ තුල ඊළඟට බොහෝ දේශනා තව තෝරතරක් තියෙනවා. මේ ස්පර්ශයත් එක්ක තමයි මේ සියලුම හට ගැනීම මේ ලෝකේ ප්‍රවැත්ම තියෙන්නේ. ඒකත් එක්ක තමයි මේ ක්‍රියාවලිය තියෙන්නේ. ඒක කිසි දෙයක් එක්ක නෙමෙයි. ඉතින් මේ නිසා මේ හරියට අපි දේශනා ගොඩාක් අධ්‍යයනය කළොත් මේ දේශනාව තුළින් ඒක හොඳට ඉස්මතු වෙනවා. තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙනවා. මේ අප ලෝකයේ තුල අපට මේ පටිච්චසමුප්පාද සකස් වීමෙන් මේ හතර ගමන ස්පර්ශයක් මුල් වෙලා ස්පර්ශයේ මුල් වෙන හැබැයි අවිද්‍යාවත් පදනම් කරගෙන අවිද්‍යාව නිසා තමයි ස්පර්ශය ඉඳ තියෙන්නේ. මේ එතකොට ඒකත් එක්ක මේ ලෝකේ සකස් වෙන ආකාරය මේ දේශනා තුළින් අපට හොඳට තේරුම් ගන්න පුළුවන්. ඒ විදිහේ දේශනාව තියෙන අපුදු ගන්නවා. ඊළඟට සර්
මම එතනදී අහුවේ අපේ හැමෝටම මේ බෙදා ගැනීම මේ බාහිර්ද ඇඩ්ජස්ට් කියන බෙදා ගැනීම පරිශය මොන හේතුන් ගැනද ඒ හට ගැනීම කියන එකේ විග්‍රහයක් තියෙනවද කියලා පරිශය තුලින්
ස්පර්ශය සිදුවන්නේ ආඥාකින් බාහිර බෙදා ගැනීමත් එක්ක. ස්පර්ශය තුලින් මේ ස්පර්ශය සිදුවන්නේ දැන් මදබින්දම හේද මේ මජේ තුලට පැහැදිලි කරන අතීතයන්තයක් අනාගතයන්තයක් වර්තමානයේ කියලා. ඊළඟට නාමයේ අර්ථයක් රූපයේ අර්ථයක් විඥානයේ වැඩ කියලා. ඊළඟට ආධ්‍යාත්මික ආයතනයේ අර්ථයක් බාහිර ආයතනයේ අර්ථයක් විඥානයේ වැඩ මේ විඥානයේ වැඩ කියලා. එතකොට මේ කාරණා තුන එකතියෙම තමයි ස්වර්ත. එතකොට එනම් මේ දෙක අර්ථ දෙකක් බවට පත් වෙලා දෙපැත්තකට යොමු වෙලා විඥානයත් එක්ක. ඇත්තම විඥානයේ ක්‍රියාකාරීතාවය මේක ප්‍රධාන බව බලපාන්නේ විඥානයේ මායාවත් එක්ක මේක දෙකක් හැටියට අපට පෙන්නලා ඒක දෙපැත්තක් හැටියට දෙන්නා දින මේක කොහොමද එකතු වෙලා ඊළඟට අපට ආපහු එකට පස්සේ ඒ එකතු වෙච්ච දේ රූපේ දිනවා කියලා අරගෙන ආයෙක තේරුම් ගන්න ඒකත් ඔසේ ලෝකේ ප්‍රයත්නක් තියෙනවා. ඒක මේ ස්පර්ශයෙන් බෙදා ගැනීමක් නෙමෙයි. ස්පර්ශ සිදුවන්නේ බෙදාගත්ත දේ එක්ක. බෙදාගත්ත දේ එක්ක ස්පර්ශ සිදුවලා ඊළඟට අපි ආපහු මානසිකව මේක බෙදා ගන්නවා. මානසිකව සංකල්පකින් දාන මේ රූපේ තිබ්බ මේ සද්දේ තිබ්බ අන්න මේ රූපේ සද්දේ මේකයි මේ කියලා විතක් ਵਿਚාරත් එක්ක එතනින් එහාට තේරුම් ගන්න යන්නේ අර අතීත අනාගත ඔස්සේ කල්පනා කරමින් මේ දැකපු මේ රූපයත් එක්ක ඊට පස්සේ අර ඒක තේරුම් ගන්න අපිට තේරුම් ගන්න අවශ්‍යයි අන්න තේරුම් ගන්න යන්නේ දෙකත් එක්ක ඒක විස්පර්ශයක් වෙන්නේ බෙදාගෙන උනාට පස්සේ අපිට එතනින් එහාට ප්‍රයත්නත් අපි කොහොමත් මම සංකල්පයක් ඔස්සේ තමයි ඉතුරු වැඩ පිළිවෙල පවතින
දරුවන් සර් සත්‍යපත්‍ය වේදනා කියන තැනේ වේදනාව ඇත්තටම විගතම අපි අවිද්‍යාව නිසා පරිච්ඡේදවන් පාදයේ පැත්තේ අරගෙන යන්නේ අපි අවිද්‍යාව නිසා කියලා මට නිකන් හිමිමක් ඇති වුණා ඇත්තටම දැනෙන විවර්දියක් නෙවෙයි මට ඒක නතුනවා නේද විවර්දිකන් මාව එතනදී නේද ඇත්තටම අපි වැරද්ද පටන් ගන්න කියන එක ඒ අවිද්‍යාව නිසා එතනින් පටන් ගන්නවා මේ වේදනාව අපිට අවුලට අරගෙන යනවා ප්‍රතිසම්පාදයේ හා විද්‍යා පත්‍ය සංකාර සංකල්පය ඒ කිය සංස්කරණේ පටන් ගන්න මේතනින් නේද කියන එක අපි තේරුම් ගන්න ඕන නේද කියලා වගේ මට තේරුම් ගන්න තරම් මාස සමාජ කරනවා නිවැරදි කරන්නේ
උපකරවසනයි ඇතරම අපි දැනෙන්නේ තමයි අපි එතන සතරේ ක්‍රියාවගෙන එකට එක පවත්වාන්නේ. නමුත් අපිට කයක් වේදනාවක් එකක් රූපයක් විඥානයක් ඇතයි කියලා ගන්නෙ අතික අතිකාලේ නැටගන්න ඇතයි කියලා ගන්නෙ සත්මු දැකීමත් එක්ක සත්‍ය දකින්නකොට ඒ ගැනීම ඇතයි කියලා ගැනීම දුර වෙලා යනවා. එතකොට නම් අර අර විදිහට වේදනාව මුල් කරගෙන ඒ විතරක කර කර එතනින් එහාට ප්‍රශ්න පිටුවන්නේ නැහැ. අතන සත්‍ය දැක්කා නම් එතනින් එහාට අර මේ පරිසම්පාදයේ ප්‍රශ්න පිටුවන්නේ නැහැ. මොකද දේශනා හැම තැනම දේශනා ගොඩක් පැහැදිලි කරනවා පරිසම්පාදයේ සමුදේලි පැහැදිලි කරනවා ප්‍රාණ කන්නා මේ සලායතන ස්පර්ශ වේදනා සන්නා උපාදාන කෝ ජාති ජරා මරණ කියන පරිසම්පාද සමුදේලි විරෝධී පැහැදිලි කරනවා හලහායතන මේ ස්පර්ශ වේදනා හතරින් නොපිළගැනීමත් එක්ක සන්නා උපාදාන දෙක දුරු වෙනවා. හැබැයි එතකොට හතරින් සන්නා දුරු වෙන්නේ සත්‍ය දැකකොට. සත්‍ය දැකෙනකොට අවිද්‍යාව තිරා නිරෝධ වෙනවා. අවිද්‍යා නිරුද්ධ වෙනවා. සාතන් වහන්සේ ගැන කතා කරන සන්නා දෙක ගානෝද සාතන් වහන්සේලනේ. එතකොට සත්‍ය වශයෙන්ම සියලුම ආකාර සත්‍ය දැක්කට පස්සේ අන්න අවිද්‍යාව දුරු වුණාට පස්සේ තමයි සන්නාවට ඉරැක්ති. බලෙන් සන්නා දුරු වෙනව නෙමෙයි. එහෙනම් අවිද්‍යාව නිරුද්ධ වුණා නම් ඊට පස්සේ අපිට කතා කරන්න බැරි වෙනවා. අවිද්‍යාව නිරුද්ධ වෙච්ච නිසා චර්ණාත දිවකේ මනස කියන කාරණාවත් එක්ක ප්‍රවෘත්ති සිදු වෙන ආකාරයේ ඒ නිසායි සංනාව දුරවන්නේ. අන්න ඒ නිසා තමයි ඇසක් නැති කල්ලි රූපයක් නැති කල්ලි විඥානයක් නැති කල්ලි ස්පර්ශයක් නැති වෙයිද කියලා ඒ ප්‍රශ්න ටිකත් එක්ක යන්නේ. සත්‍ය දැකපු නිසා රදී කතා කරන්න බැරි වෙනවා. ඒ නිසා තමයි වේදනාව මුල් කරගෙන ඉතින් එහාට සකස් කරන සකස් කියලා සකස් වෙන්නේ නැහැ. එතනින් තමයි සකස් වෙන්නේ සත්‍යම දැකීමත් එක්ක සත්‍ය දැකිනකොට ඒක සකස් වීම දුර වෙනවා. ඊළඟට කරන්නේ
ගෞරවනීය ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. දැන් මේක පරිමහත්ය කියලා මේක නේද මේ මූලික සංස්කාර ප්‍රතිචනේ අවිද්‍යාව නිසා අර කායක සැප කියලා හැඟීමක් වචනේ කැටි කියලා හැඟීමක් ඒ වගේ ස්වභාවයක් නේද ස්වාමීන් වහන්සේ. දැන් ඇහැක් තියෙනවා රූපයක් තියෙනවා මේ වගේ බෙදීම ඇතිගන්නේ දැන් රාජ්‍යත්ව බහිද්ද කියන ඒ ආකාරයෙන් බෙදීමක් නේද ස්වාමීන් වහන්සේ. අපිට දැන් මේ ඇහැක් අද රූපයක් අද මේ වගේ කනක් අද ශබ්දයක් අද කායක් අද දැනෙන දෙයක් අද මේ වගේ ස්වභාවයක් ඇති වෙන්නේ මේ අවිද්‍යාව නිසා නේද ස්වාමීන් වහන්සේ.
ඔව් දරුවා සර් මේ නිසාම තමයි තියෙන්නේ. ඒ ගැන දේශනා කීරියක්ම තියෙන අවිද්‍යට විස්තර කරලා අටක් ඇටයි ඒකත් අන්තිම කතාව යටින් රූප පේන්නේ කනක් ඇටයි කියලා ගන්න තමයි සත්‍යය. ඒ විදිහට දේශනා කීරියක් තියෙනවා ඒක ඒ විදිහම තමයි. දරුවා සර්
අවසර සමයින් හස එතන දැන් අපි සමහර විට හිතනවා දැන් පැත්තට රූපයක් ඇට තියෙනකොට මේක අර දීර්ඝ කාලීන ප්‍රවැත්මකින් කියනවා කියලා. ඉතින් සමහර විට කෙනෙකුට හිතන්න පුළුවන් නෑ මේ ඇස තියෙන්නේ මේ දකින වෙලාවේ විතරනේ පෙර නැති දීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ස්වභාවයක්. රූපයක් පෙර නැතුව කියලා ඉතුරු නැතුව නිරුද්ධ වෙන ස්වභාවයක්. ඒකට ඒකගේ අනිත්‍යත්ව එහෙම නැත්නම් අර අපේ අවිද්‍යාව නිසාම ඒ ක්ෂණේ කතා කළත් ඒ වර්තමානයේ වගේ කතා කළත් එතනක් තියෙන්නේ අවිද්‍යාව මතම තනවපු එකක්. අවිද්‍යාව මතම තනවපු රූපයක් කියන එක නිසා පරිශේත වූලා වේදනාව ඉන්දින ස්වභාවයක් නැත්නම් මොකද අපි අහල පුරුදු සත් රූපයක් නිසා දක්ඛ විඥානය පහළ වෙනවා. ඊට පස්සේ 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 නිසා වේදනාව වේදනාවෙන් පස්සේ තමයි මේ ඔක්කොම වෙන්නේ. ඊට කලින් නෙවෙයි එතෙන්ට එනකන් එතන විද්‍යාවක් නැහැ කියලා මතයකුත් තියෙනවා. මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් ද තේරුම් ගන්න.
ඇත්තටම ගොඩක් මට කියව ගන්නව හරි. ඒ කියන්නේ මේ එතනින් එහා අවිද්‍යාව නැහැ කිව්වොත් ඒක වැරදි. අවිද්‍යාව ඔක්කොම හැමතැනම අවිද්‍යාව හා තියෙනවා. අනිත් එක තමයි වර්තමානයේ තුල දැන් අපි අතීතයේ ඉපදලා අනාගතේ මැරෙනවා කියන කාරණාවදී අතීතයේදී අපි දැක්ක ආරාහණයේදී ඒ කියන්නේ අන්තිම දේ නැති වෙනවා කියන කාරණා අනිත්‍ය දැකීම එකක් එක්තරා න්‍යායක් ලෝකිකයි. ඒ වගේම තමයි වර්තමානයේ තුලත් අපි මේ මොහොතට ආව නැති වෙනවා කියන කාරණාව ගැන කතා කරා ඒකත් ලෞකිකයි. මොකද ඒ හැම තැනකදීම අපිට තියනවා කියන කදනමක් තියෙනවාමයි. තියෙන දෙයක් එකමයි තමයි යන්නේ. අපිට අහු වෙන්නට ඕනේ අවිද්‍යාව පත්‍ය කරගෙන හටගත්තේ. එතකොට ඇහැක් ඇයි කියලා ගන්න හේතුනේ අවිද්‍යාව. එහෙනම් ඥානයේ දුක්ඛේ සමුදය නිරෝධයේ මාර්ගයේ ඥානයත් එක්කයි ඇති වෙන්නට ඕනේ. එතකොට නැති වුණේ යා නෙමෙයි. ඇහැ කියන කාරණාව දැන් අපිට අපිටම උදාහරණයක් කියනනම් දැන් කන්ට ඇහෙන ශබ්දේ. දැන් මම මට මං කතා කරන ශබ්දය ඔයගොල්ලන්ට ඇහෙනවා. ඒ ඇහෙන එක එවැනි නාම රූප නිසා හටාරගත්තා. ඒක නැති වුණා කියලා කියලා ගියා. නැත්නම් මේ මොහොතේ නම් නැතිලා යනවා. මේ හැම තැනකම කියන මොහොතක සතන්දරියක්. හැබැයි මේ මොහොත කතන්දරේ පොවා තියෙන්නේ ඔබ මේ ඉන්න නිසාමයි. අපි දකින්නට උනත් මම මොහොත කතන්දරයක් එක්ක මේ න්‍යාය දකිනවා කියන එක නෙමෙයි. ඒකේ මොකද තුල ඇති වුණේ අවිද්‍යාවපත්ති. එහෙනම් දුර්විය යුත්තේ අවිද්‍යාවපත්තිෙන් හටගන්න ස්වභාවය. අවිද්‍යාව අහු වෙනට උනත් අර ඇහැ නිරුද්ධ වෙනවා කියන කාරණාවදී ඇහැ නැහැ කියලා ගැනීම නෙමෙයි සිදුවිය යුත්තේ. ඇහැ නැහැ කියන ස්වභාවය ඇහැ කියලා ඇති වුණේ අවිද්‍යාව නිසා. එහෙනම් අවිද්‍යාව ඇති ඉඳගෙන ඔය දැක්ක හදා ගන්න ඕනේ. ඉතින් ඇත්තට මේක මේ ගොඩාක් අපිට චිත්‍ර තේරුම් ගන්න ඕන කාරණාවක්. එහෙම නොවුනොත් අපි පුංචි පුංචි කාරණාවක් පොට පොට පැටලෙලා යනවා. ඒ පැටලෙන කාරණාව ඔස්සේ අපට යම් සංසිදීමක් ඇති වෙන කාරණාවෙදී අපට යම් විමුක්තියක් උන බවත් ලටින්නට පුළුවන්. ඒ නිසා අපි යමක් ලබා ගන්න හොයන්නේ අපි හැම මොහොතකම සත්‍ය වෙන්න ඕනක් කියන හැඟීමත් එක්ක මේ අවිද්‍යාව තේරුම් ගන්න සත්‍ය විරුද්ධ දකින්න දුක පිළිසින් දකින්න අපි හෙව්වත් එහෙම අපට සම්පූර්ණයෙන් ඒක નિවරුද්ද තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙයි. ඊට පස්සේ අපේ
වන්දනාය තමයි නෝදනේ සමහරවිට මම අර ඉතල චූල වේදල සෝත් සම්බන්ධ කරගෙන නෑ ප්‍රශ්නයක් දැන් කටිච්ච සමුපාදයකට තමයි සමවෙනවා කියන්නේ අවිද්‍යාවත්‍ය සංඛාර ඔය විදිහට යනවා. ඒතර අවිද්‍යාව නැතුනම සංඛාරණය හැම කිල වේදනාව නැහැ කියලා ගන්නවනේ. ඒකෝර සමවෙනවා මේක වැඩි නිවැරදිද අවිද්‍යාව සහගත වේදනාවක් නැහැ කියලා ගන්න එක. මොකද දැන් අපතන චූල වේදල සෝත්යේ කියන අර විරෝධතම අවස්ස සම්බන්ධින රහතනාවේ චිත්ත සංස්කාර නිරුද්ධන කොට විතරක් තියෙනනේ. මේ සංඥා වේදනාවක් ගැන කියනවා. ඒතකොට ඒ සංඥා වේදනා ඒ රහතන් වහන්සේ කෙනෙක්නේ. ඒතකොට එතන අවිද්‍යාව නෙමෙයි වේදනාවක් ගැන යම් කතා වෙනවා. ඒතකොට ඒක ගත්තොත් දැන් අපි සමහර දායකතා කරන පටිච්ච සමුප්පාදයේ අවිද්‍යාව දුරුනා කියනවා වේදනාවක් නැහැ ස්පර්ශුත් නැහැ කියනවනේ. ඒතකොට එතන තියෙන්නේ ඒ ස්පර්ශය අවිද්‍යාවකට ස්පර්ශයක් නැහැ කියන එක නිසා සම්මාකාරක විවාසනකම් ක්‍රියාවලිය සිදුවනවා කියන දෙයක් වෙන තමයි තියෙන්නේ ඒක සාමිනවාස. ඒතකොට මේකයි මේ දෙක වෙනසක් තියෙනවා නේද සාමිනවාස? ඒක පොඩක් පැහැදිලි කරන්න පුළුවන්.
දරෝතරණයි දැන් මම අර ඉස්සලා පැහැදිලි කරන නිවන සාපත්‍ය කියන කාරණාවේදී අපි ගදා ගන්නකොට ඒක ප්‍රඥාවයි සමාධි දෙකම අවශ්‍ය බව ඊළඟට තමයි දැන් ලෞකිකව මේ ලෝකයේ තුල ප්‍රඥාවේදී කතා කරනකොට පටිසෝපාදයේ අදාළ කරගෙන නෙමෙයි අපිට පුජ්‍යලයේදී වැයක්මක් කතා කරන්න තියෙනවා. ඒතර පුජ්‍යලයක් ඉන්නවා. ඉන්න පුජ්‍යලයාගේ ප්‍රවැත්. දැන් කොළිය පද්ම සූත්‍රයේදී ලස්සනට පැහැදිලි කරනවා පුජ්‍යලයාගේ යමක් හොයන්නේ. පටිසෝපාද කියන්නේ මේක පොණිය. ඒකත් කතා කරන්න තියෙනවා. ඉතින් ඒ නිසා අවිද්‍යා සහගත වේදනාව නිරුද්ධ වෙනවා. කියලා කතා කරන විද්‍යා සාගත වේදනාවක් අපිට කතා කරන්න දේශනාවක් මොකවත් නැහැ. ඒක කතා කරන්න දැන් මොකද කියන්නේ අපේ දුෘත්‍ය දේශනා කරනාවකම ඉස්මතේව රහතන් වහන්සේ හේතුවල් දහමක් එක්ක කතා කරන න්‍යායයේදී එතන මේ කතා කරන්න බැහැ දේශනාවක අනුකූල පීමාන තියෙනවා. අවිද්‍යාව ඇති පිළිදාන දෙයක් කතා කරන්න බැයි අපි පරිසම්පන්න න්‍යායයක් එක්ක. දැන් පොද්දෙක් කතා කරනකොට අපිට ලෝකයේ ලෞකික ස්වභාවයත් එක්ක හදනවා කියලා මේ කියන හඳුනගන්න මේ කවුද කියලා කතා කරනවා. එතකොට ඒක ලෝකයේ ප්‍රඥාත් එක්ක නිදුවන කාරණා. හැබැයි පටිච්චසමුප්පාදයෙන්ද අල්ලගත්තොත් එහෙම අපිට පටිච්චසමුප්පාදයයි තේරුම් ගන්න බැරිලා යනවා. මොකද මේක වල ලෞකික ස්වභාවයක අපි ලෝකෝත්තර ස්වභාවය නැත්නම් පුජ්‍යලය නිර්මාණය වුණ සත්‍ය දැකීමත් එක්ක අපි සත්‍ය දකින්නට පුජ්‍යලය අඳගන්නවා. ඉතින් මේ දෙක වෙනස්කම් තේරුම් ගන්නට ඕනේ. පටිච්චසමුප්පාදයේ අතීතීදාක නිරෝධ වුණා අවිද්‍යාව කියලා කතා කරන්න බෑ. අදන අපට පුද්ගලයේ ඉන්නවා කියලා අරගෙන ලෞකික සම්භාවිත චෙක්ක කතා කිව්ලා විතරයි එතන තේරුම් ගන්න තියෙන්නේ. ලෝකෝත්තර මාර්ගය කතා කරන එකදී අපි කතා කරගත්තොත් අපට මාර්ගයේ පොඩ්ඩක් තේරුම් ගන්න අමාරු වෙනවා. ඉතින් ඒ නිසා මේ දෙක හොඳවට තේරුම් අරගෙන හේතුඵල න්‍යාය ගැන ඉපසුවොත් අපට ඒක තේරුම් ගන්න පුළුවන් වෙයි. විද්‍යා සහගතව කිසිම දෙයක් අපට කතා කරන්න බෑ. හේතුඵල න්‍යායත් එක්ක කතා කරනකොට කලක්මේදී අපට යම් කිසි විවාහාරයක් දෙන්න පුළුවන් වෙයි. ඒක අපිට දැන් දැනගන්නට ඕනේ. ලෞකික සම්මාදිට්ඨිය මත මේ කතා කරන්නේ කියන එක. පෙරවන් සරණයි.
පෙරවන් සරණයි සාංඝහත් මම හිතන්නේ අපේ සංඝ මහත්මයා අහන්නේ අර දැන් චිත්ත සංකාර, කාය සංකාර, ඒ වචී සංකාර,
දුරු කිරීමකින් නිරෝධ සමාපත්තියට සමාදිදී නිරෝධ සමාපත්තිය ගැන නෙමෙයි ඊට කලින් මේ රහතන් වහන්සේ කෙනෙක් ගැනද මේ චිත්ත සංකාර සඳහන් වෙන්නේ නැත්නම් කාය සංකාර සඳහන් වෙන්නේ මම හිතන්නේ ඔබවහන්සේ එතන මතු කරන්න හදන්නේ රහතන් වහන්සේ කෙනෙක් කියලා පනවන්නද එනම් කොහොමද උන්වහන්සේගේ චිත්ත සංකාර හරි කාය සංකාර හරි ගැන කතා කරන්නේ වගේ අදහස්ක්ද පෙරන් කරන
අදරෝසරණයි දැන් මෙතන මේ අර නැගී සිටනකොට අනිමිත් සුන්නේ තප්පෙන සමාධි විශ්වාස කරලා මේ මුක්තිය සාක්ෂාත් වෙන හැටි පැහැදිලි කරනවා. එතකොට එතනදී අපට ලෞකික ස්වභාවයක් එක්ක අර කොනේට කිව්වේ කොත්තර මේ කියන්නේ සියලුම රහතන් වහන්සේට පොදු දෙයක් නෙමෙයි නෝ සමාපත්තිය කියන්නේ. එතකොට එහෙනම් එතනම සමාපත්තියේදී අපට ලෝකයේ තුලදී ලෞකික ස්වභාවයක් කියන්නේ ධ්‍යාන කතා කරද්දී ඒකත් ලෞකිකයි. එතකොට මේ ලෞකික ස්වභාවයත් එක්ක අපිට කතා කරන්න පුළුවන් ඒ කාරණා. දැන් සාතන් වහන්සේලා දැන් කවුද සාරිපුත්‍ර සාමණේරගේ කවස්තාවට නම් දිනන දිහා සමවැදුනා. නමුත් එහෙම හැඟීමක් මට නැහැ කියලා. ලෝකයේ තුලදී හරි. නමුත් සමාතවලදී එහෙම හැඟීමක් නැහැ. එතකොට ඒ වගේ අපිට ලෝකයේ තුලදී කතා කරනකොට අර අරහත්කල සමාධිය නෙමෙයි නිරෝධාපත්‍ය කියන්නේ සමාධිය දෙකම එක යන එක. එතකොට ඒකදී අර දෙය කතා කරන්න වෙනවා නිරෝධාපත්‍ය සමාධියකට අර ඒයි ලෝකයේදී අපට තියෙන මේ කාය සංකාර සංකාර අටි සංකාරකයේදී අපට ගන්න දේවල් තියෙනවා. අන්න ඒ කාරණාව ලෝකයේ තුල අපි අල්ලගත්ත දේවල් එක්ක ලෞකික ඒ කියන්නේ මේ ලෞකික සම්භාවිතියත් එක්ක. දැන් රහතන් වහන්සේ උස්මරැල්ල උස්ම ගන්නවා. රහතන් වහන්සේ වචන කතා කරනවා. රහතන් වහන්සේ හඳුර ගන්නවා. මෙන්න මේක ඉක්මවනවා. හැබැයි හේතුඵල න්‍යායත් එක්ක කතා කරන කාරණාව නෙමෙයි. ඒ විදිහට දෙයක් තමයි ඇති උනේ. අර පටිච්චසමුප්පාද නිර්මාණය වෙච්ච නිසා හේතුඵල ඥානයත් කතා කරනකොට සාධන වහන්සේ කියන කතාවක් ගන්න බෑ. අවිද්‍යාව ඇසෙත් ඉඳන් නිරුද්ධ වෙච්ච නිසා. ඒක ලෝකයේ තුල ලෝකයට ගෝචර වෙන ස්වභාවයක් එක්ක මේ පදනම් වෙච්ච කතාවක් විතර. ඒක ඒක අපට අර මේ රහතන් වහන්සේමක් අතර රහතන් වහන්සේ දෙන්නෙක් අතර රහතන් වහන්සේලාගේ මේ පටිච්චසමුප්පාද න්‍යායයේ සිදුවෙන කතාව නෙමෙයි. සාධන වහන්සේටත් බාහිරම ලෝකයේදී රහතන් වහන්සේ තව රහතන් වහන්සේ ප්‍රකට වෙනවා. අන්නේ ඒ රාතන් වහන්සේගේ ක්‍රියාවලිය අර මේ ලෝක පිටර නිවියත් කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පටිච්චසමුප්පායත් එක්ක කතා කරන්න බැහැ.
ආ හොඳයි පාන්දු එතන දීගල්ල සූත්‍රය ගත්තේ මම ඒක ඒ විදිහට එතන ඒකට යොදා ගන්න පුළුවන් කියලා නේද? දැන් මේ සූර ශුන්‍ය සූත්‍රයේ ශුන්‍ය වෙන තැන ඉස්සර වෙනකොට අන්තිමේ අර තියෙන ඒ එතනත් එක ගත්තමත් තියෙන එතන තියෙනවා මේ කටිගින් එක විතරක් කියන්නම් සමහරවිට මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ ඔබේිත කාමාහස්රයෙන් මිදේ බවාස්රයෙන් මිදේ අවිද්‍යාවස්රයෙන් පිට මිදේ මිදුණු කල්ලි මිදුණේයි දැනගැනීම නැති. උප්පත්තියට කරිය බවතර රට නිවන නැති. කටයුතු සියල්ල නිම කරන්න ඇති. මේපසු කලෙක කිසිවක් නැතයි දැනගන්න. ඒක තේම මෙසේ දැනගනි. කාමාහස්රය නිසා වූ යම් ක්ලේශ දාය වන්නා වුණ ඔහු මේ ආර්මාගයට බලෙහි නැත. බවාස්ර නිසා වූ යම් ක්ලේශ දාය වන්නා වුණ ඔහුද මෙහි නැත. අවිද්‍යාස්ර නිසා වූ යම් ක්ලේශ දාය වන්නා වුණ ඔහුද මෙහි නැත. ජීවිතේන්ද්‍ර නිසා පවත්නා සදායතන යුක්ත වූ මේ කය නිසා වූ යම් දැවීමක් මාත්‍යක් වෙනා ඒතරින් මාත්‍රය ඇත්තේය. හිතම මේ සංඥාව කාමාස්රයෙන් ශුන්‍යයි දැනගනි. මේ සංඥාව බවාස්රයෙන් ශුන්‍යයි දැනගනි. මේ සංඥාව අවිද්‍යාස්රයෙන් ශුන්‍යයි දැනගනි. ජීවිතේන්ද්‍ර නිසා පවත්නා සදායතන යුක්ත මේ කය නිසා වූ යම් එකම අසුන්නතාවයක් මේක ඒ අසුන්නතාවය ඇත්තේයි දැනගනි. මේක යමක් එහි නැත්නම් එය එයින් ශූන්‍යයි දැනගනි. ඒ යමක් ඉතිරිදී නම් එය සාන්තයයි දැනගනි. කියලා එතන හිම ඉස්සරහට කියන සාධනකට බලන්න. ඉතින්
දැන් මේක පස්සේ දවසකට පිටර කතා කරමු. එතන මෙතන වෙන කරුණක් කතා කරන්න ඕනේ කාරණාව. එතන පටිච්චසමුප්පාද එතන විදර්ශනාවත් එක්ක අපි ටිකක් විදර්ශනා තේරුම් ගන්නට ඕනේ. එතන කලින් තියෙන කාරණාවත් එක්ක අපි කතා කරන්න ඕනේ. අර තවත් කාරණාවක් අපි කිච්චියක් ඉස්සෙ එතන ඒ කාරණා දෙකම එකට කතා කරන්න ඕනේ. එතකොට එකට තවත් කිච්චියක් ඇඳ ගන්න වෙනවා. එතකොට ටිකක් තේරුම් ගන්න පුළුවන් වෙයි. ඒ මාත්‍ය අතරම අතු කරන කාරණාව යම් ඉඳන් දෙකක් තියෙනවා. නමුත් ඒක අපි අර පටිච්චසමුප්පාදෙත් එක්ක ගලපලා මේ ගැන තව ටිකක් ඉස්සරහට කතා කරනකොට ඔක ටිකක් තේරුම් ගන්න පුළුවන් වෙයි. එතකොට
දෙවන සර්ණයි අපි එහෙමනම් මම හිතනවා අද දවසේදී වැඩසටහන නිමා කරමු කියලා. මම ඉතාමත් වටිනා සාකච්ඡාවක් සිදු වුණා සයන්වාස අද දවසේදී බොහෝ අලුතින් සම්බන්ධිත කලන මිත්‍රයන් හිටියා. ඒ හැමදෙරාම එකතු වුණා ප්‍රශ්න වලින් ඉතාමත් වැදගත් සාකච්ඡාවක් සිදු වුණා විකාටත් ප්‍රයෝජනවත්. ඒ නිසා ගෞරවනීය සයන්වාසයට අපි මේ සම්බන්ධයෙන් දෙනා වගේම අනිත් සියලුම කල්යනා මිත්‍රයන්ට අපේ নমස්කාරය බුදු පිළිගන්නවා. අපේට බොහෝ කරුණා ඒ ආකාරයට ධර්මයේ සාකච්ඡා කිරීම. ඉතින් අද දවසේදී අපි ක්‍රියානුකම්පාවෙන් මේ සාකච්ඡාවට වැඩම කළේ පූජ්‍ය පාදාලව්වේ අනුමදස්සි කෞර්ණ්‍ය සාන්වාංශේ. ඉතින් උන්වහන්සේට අපිට කළා වූ මේ උතුම් වූ ධම්ම දානමය පුණ්‍ය ක්‍රියාව හේතුවෙන් අපි සියලු දෙනාම දැන් පැදයකට අපිට කාලයක් පැදිකා මාර්ගකම කාලයක් ඉතාමත් කුසල් සිතකින් මේ ධර්ම ශ්‍රවණය කරනවා කියලා ඒ කුසල් සිතින් යුතුවම ප්‍රාර්ථනා කර සිටිනවා. වාසේ පතනා බුද්ධිකෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ පූර්ණ වශයෙන් අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය පින්කම හේතුවක් වේවා කියලා. ඒ වගේම මේ වහන්සේ මේ වැඩසටහනට අපිට හඳුන්වා දුන්න පිටු කර දුන් වාචාර්ය කොබ්බගේ මතමාතත් අපි අපගේ සියලු දෙනාම පින් දීසිටනවා. එතුමා අපිට හැමදාම උදව් කරන ධර්ම තේරුම් ගැනීමට එතුමාටත් මේ පින් අනුමෝදනා යෝගයක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් එහෙනම් ගෞරවනීය සම්මාසම ඔබ වහන්සේට වෙනවා අද දවසේදී සාකච්ඡා කරනවා කියන සඳහා තිරසන්න.
සතරන් සරණයි මේ අද දවසේදී මේ පින්වතුන් අතරම් බොහෝ ධර්ම කරුණු ශ්‍රවණය කරා ධර්ම සාකච්ඡා කිරීමෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ඉතින් මේ විදිහට ධර්මයේ හොයන පිටසක් ඇරෙන මේ පින්වතුන් ජීවිතවලට වටිනා කියන ධම් කරුණු ඒ වගේම තමන්ගේ ජීවිතයේ එකතු කර ගන්න පුළුවන්කම ලැබුණා. ඉතින් මේ සියලුම දේවල් මේ පින්වතුන්ට මේ සවන් සිසිලට සහභාගී වන ලිඛිතවත් සමාජතුළු මේ පින්වත් සෑම සියදෙනාටමත් ඒ වගේම තමයි මට මේ අවස්ථාව සැලසා දෙන රවිතුත්තරගේ මාචාර්ය සමාගමට ඒ වගේම මට මේ ස්කයිප් පහසුකම මේ විදිහට ධර්ම සාකච්ඡා කරන්න අවශ්‍ය දේවල් සැලසා දුන්න නිහල් රුපිතිනි මාචාර්යතුළු මේ පින්වත් සෑම සියදෙනාටම තව තවත් කල්‍යාණ මිත්‍රතුරු සද්ධර්ම ශ්‍රවණි පළදා ගැනීම තවත් මේ දහම් මම තමන්ගේ ජීවිතයට පුරුදු කර ගන්නට ධර්මයේ තේරුම් ගන්නට වටහාගෙන මේ මුක්ති සාක්ෂාත් කරන මඟ පුරුදු කර ගන්නට මේ සියලු දේවල් එකපාරවම හේතු වාසනා වේවා කියලා මම මේ පින්වත් යුදනාටම ආශිර්වාද කරනවා. පෙරවස් කරනවා.
සාදු 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 සිල්වන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං බුල්ලකේන ආරද්ධං බ්‍රහ්මං විසුම්මර සාරිත්තාදිකේරාණං ආරතං පටිපාටිය සත්සාරීදේවා සම්බුද්ධ පුත්තං නමාමි. සාදු සාදු සාදු.